தெருவாங்க சார் நான் பெங்கத்தினை சுபுரது பாரித்தேன் ஒப்ப சிறுது நாம தன்னே சம்பந்தலாயின் தமங்க நிவான் மக சாக்ஷாத் கருகின என கமனத்துடு தவத் பதிர கிசிரார்த்தியாக கோகுமாரி உற்சாக குணந்துவ கருகன் நோனைக்கு அதிஷ்டான யுத்தோடு තථාගතයන් වහන්සේගේ නිර්මල ශ්‍රී සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න ඔබ සියලු දෙනාම මේ කාලයේ මුළුල්ලේ පින් එකතු කරගෙන දැන් ඒ පින් වල ඵල නෙලා ගන්නයි මේ වැස්තලා ඉන්නේ. ඔබර නිවනට යොමු වෙච්ච යම් දේශනාවක් අහන්න ලැබෙනවා නම් පින්වතුනි ඒක ඔබ හොඳාකාරයෙන්ම තේරුම් ගන්න ඕනේ. කරගත මහා පිනක විපාකයක් විදිහට තමයි ඔබට ඒ අවස්ථාව සැලසිලා ඉන්නේ කියලා. ඒක අපි කියන්නේ නැහැ මේ ආරාමයේ කරන දේශනාවක අහන්න ඔබ ගොඩාක් පින් කරලා තියෙනවා වෙන තැන් වලින් එහෙම එකක් නැහැ කියලා. එහෙම නෙමෙයි. කොහෙන් හරි කමක් නැහැ පින්තුනි. ඔබේ නිවන සාක්ෂාත් කරගන්න ඔබට යම් පිටිවහලක් ලැබෙනවන ඒ වෙනුවෙන් අතහිත ලැබෙනවන ඒ හැම එකක්ම පින්වතුනි ඔබ කරගත්ත මහා පිනක විපාකයක් විදිහට ඔබ තේරුම් ගන්නවා. මොකක් හෝ ලැබෙන උපනිශ්‍රය ඒ කාන්තෙම පින්වතුනි තව කෙනෙක්ව නිවීම උදෙසා ඔබ කරපු කියපු හිතපු දෙයක ප්‍රතිඵලයක්ම තමයි. ඉතින් ඒ නිසා තමයි ඔබට නිරන්තරයෙන් අපි මතක් කරන්නේ ඔබට නිවෙන්න ඕන නම් අනික් අයට නිවෙන්න උදව් කරන්න කියලා. මොකද ඔබ ඒ කරන හැම දෙයකින්ම පින්වතුනි ඒ කාන්තෙන්ම ඔබටත් අනික් පැත්තට ඒකින් යමක් ලැබෙනවාමයි. ඇත්තටම කියනවා නම් මේ සසර පුරාටම පින්වතුනි ඔබ තව කෙනෙක්ට කරපු දෙයක් නැති තරම් ඒක පැත්තකින් බැලුවාම හිතලා ඒ විදිහට මේක තේරුම් ගන්නත් පුළුවන්. තව කෙනෙක් වෙනින් ඔබ ඇත්තටම කරපු දෙයක් නැහැ පින්වතුනි. කරපු තරමක් කරගෙන තියෙන තමන්ටම තමයි. මම මේ කියන්නේ ආත්මార్థකාමී හැඟීමෙන් සමහර මිනිස්සු කරනා වගේ කිසිම කෙනෙක්ට කිසිම දෙයක් දෙන්නේ නැතුව උදව් පදව් කරන්නේ නැතුව තමන් ගැනම බලා කියාගෙන ඉන්න ඒ එහෙම එකක් ගැන නෙමෙයි මම කියන්නේ. සසර පුරාට මේ යන ගමනේ ඇත්තටම කියනවා නම් පින්වතුනි තව කෙනෙක්ට කරපු දෙයක් නැහැ. අවසානයේ තියෙන්නේ තම තමන්ට කරගත දේවල් තමයි. තථාගතයන් වහන්සේගේ දේශනාවෙම තියෙනවා පින්වතුනි තම හිසට තම අතමය සෙවනැල්ල කියලා. එහෙනම් එකකින් අපි තේරුම් ගන්න ඕනේ ඔබට බෑ තව කෙනෙක්ගේ හිසට සෙවනැල්ල දෙන අත වෙන්න. ඒක තමන්ම කරගන්න ඕනේ. එහෙමනම් ඒ විදිහට බැලුවොත් ඔබ තව කෙනෙක්ගේ හිසට සෙවනැල්ල ලබා දෙන්න අතක් ඉස්සුවත් පින්වතුනි අන්තිමට ඒ සෙවනැල්ල ලැබිලා තියෙන ඔබටම තමයි. දුන් දේ ලැබෙනවා දෙන දේ ලැබෙනවා කියන සංකල්පය තුළ අපි මේ විශ්වයේ කටයුතු කරගෙන යද්දී අන්තිමට පින්වතුනි ඔබට ලබන්න ඕන දේ මොකක්ද? ආන්ගේ දේ දෙන වැඩපිළිවෙලක් තමයි ඇත්තටම අන්තිමට ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඒක ආත්මార్థකාමී කියලා දකින්න අවස්ථාවක් නැහැ. මොකද ඒක තමයි පිළිදෙන මේ විශ්වයේ තියෙන සනාතනික සත්‍ය. වෙන ක්‍රමයක් නැහැ ඔබට නිවෙන්න අනික්කයට නිවන්න අනික්කයව නිවන්න හෙවත් අනික්කයට නිවෙන්න ඔබ ඒ අය වෙනුවෙන් කරන දේ විනා ඔබට පොහොසත් වෙන ක්‍රමයක් නැහැ පින්වතුනි. තව කෙනෙක්ට පොහොසත් වෙන්න උදව් කරනවා විනා ඒ වගේම දුප්පත් වෙන්නත් වෙන ක්‍රමයක් නැහැ පින්වතුනි. තව කෙනෙක්ගේ දෙයක් උදුරාගෙන තව කෙනෙක්ගේ දෙයක් කඩා වඩාගෙන තව කෙනෙක්ට තියෙන ලාභයක් නොලැබී යන ඔබ යමක් කරොත් මිසක් ඔබට කවදාකවත් දුප්පත් වෙන්න විදිහක් නැහැ. ඉතින් ඔන්නෝයි කියන විශ්ව සත්‍ය තේරුම් අරගෙන කටයුතු කරගෙන යන වැඩපිළිවෙලක් තමයි අපි මේ ඉන්නේ. ඔය හැම එකක්ම පින්වතුනි දහම තුළ බොහොම ලස්සනට පැහැදිලි කරලා තියෙනවා. ඒවා එකින් එක අපි තෝරා බේරා ගත්තාම එකිනෙක අපි ලෙහා ගත්තාම පින්වතුනි අපේ ජීවිත පහසුවෙන් ගත කරගෙන මෙලවත් පරලොවත් නිවනත් බොහොම පහසුවෙන් සාක්ෂාත් කරගන්න සහ යහපත් කරගන්න අවස්ථාව ලබා ගන්නට පුළුවන් වෙනවා. ඉතින් එහෙමනම් අද දවසෙත් අපි ආන්ගේ අවබෝධය සාක්ෂාත් කරගනුවස් මේ වැඩසටහන අදත් ආරම්භ කරගමු. ඊට මත්තෙන් අපි සීල දනාම සුබුරුදු පරිදි අපේ ශාස්ත්‍රඥ වහන්සේ වන්දනා කරගෙන මේ මහා නර ශ්‍රේෂ්ඨයන් වහන්සේව දම් රජාණන් වහන්සේව වන්දනා කරගෙන උන්වහන්සේ නිසා මේ ලැබුණු මහා භාග්‍ය ගැන කල්පනා කරලා බොහොම විරල අවස්ථාවක් මේ ලැබිලා තියෙන කියන කාරණාව සිහිපත් කරගෙන ඒ සහ අති දැවැන්ත මහා ශ්‍රේෂ්ඨ ගුණකඳ අනේ ගුණකඳෙන් මාත්‍රයක් අපේ ජීවිතවලටත් එකතු කරගන්නවා කියන අදිෂ්ඨානයෙන් යුක්තව උන්වහන්සේ නමස්කාරය කරගෙන තිසරණේ සහිත පංච ශික්ෂාපද සමාදන් වෙලා ධර්ම රත්නේ සංඝ රත්නේ ගුණ සිහිපත් කරගෙන සමාදන් වෙලා ඒ වගේම පින්වතුනි දෙවියන්ට මළගිය ඥාතීන්ට මේ සංසාරය අපි ආපු ගමනේ අපේ අතින් අවැඩ අසාධාරණ වෙච්ච පිළිසෙට මොකද අප දන්නවා දුන්නොත් ලැබෙනවා දෙන දේ ලැබෙනවා ඒ නිසා අපිට තියෙන පිංගුදින පුළුවන් තරම් අපිට යම් ලාභයක් යම් යහපතක් තියෙනවා නම් ඒක අනිකා වෙනුවෙන් දෙන්න මේ කරන්නේ තේ ටිකම තමයි ඒකයි මම ඔබට කියන්නේ ඒ කරන හැම දෙයක්ම මුළු හදවතින්ම උනන්දුවෙන් ඕනකමින් කරන්න කියලා තියෙනවා ඒව කරන්නම් වාලේ කරන්න නෙමෙයි ආම්දරෝ කියන නිසා දෙවියන්ට ආරාධනා කරනවට වඩා වින්නතුනේ ඔබ මේ ගැන අවබෝධයෙන්ම කරන එක හරි වටිනවා මොකද ඔබේ හිත තුළ තමයි ඔබේ පින ජනිත වෙන්නේ කරන ක්‍රියාව තුළ නෙමෙයි කරන ක්‍රියාව කරන්නේ ඇයි කියන එක මත ඒකයකට චේතනාව කියලා කිව්වේ මොකද්ද ඔබ කරන චේතනාව යමක් කරන්නබට තියෙන චේතනාව මොකද ඒ වෙලේ සාර්ථක වුණාද අසාර්ථක වුණාද වින්නතුනේ යම් චේතනාවක් තිබුණා නම් එයමයි කර්මය එනිසා ඔබ ආන්ගේ චේතනාවෙන් ඒ අරමුණෙන් ඒ අදිෂ්ඨානයෙන් ඒ සිළු දෙනාට මේ ස්ථානවලට එන්නට කියලා ආරාධනා කරගන්න. කොහොමත් ඉංගදින කෙලෙහි ගුණ දන්න පිරිසක් තමයි සීහලයෝ කියලා කියන්නේ. ඒ නිසා ජීවතුන් අතර ඉන්න පිරිස විතරක් නෙමෙයි පින්වතුනි. අද අපි කාලාබිල ඇඳලා කරලා ඉන්නේ. මේ මහ පොළොවේ අඩිය ගහලා ජීවත් වෙන්නේ පින්වතුනි. කාටවත් අතපාන්න නැතුව ඔබට එක දවසක් හරි එක වේලක් හරි පින්වතුනි යහතින් ජීවත් වෙන්න එක දවසක් යහතින් ජීවත් වෙන අවස්ථාව සැලසුණා නම් ඔබ දන්නවා පින්වතුනි ඔබ තනියෙන්ම කරගත දෙයක් නෙමෙයි කියලා. බොහෝ දෙනෙක්ගේ අපපස්ථානයෙන් උදව් උපකාරයෙන් කරගත දෙයක්. ඒ හැම කෙනාටම පින්වතුනි අපි ඒ කෘතෝපකාරය කෘතඥතාවය අපි දැක්විය යුතුයි. ඒක තමයි අපේ සීහල ගතිය වෙන්න ඕනේ. ඔය සීළු කාරණා ඔළුවේ තියාගෙන තමයි පින්වතුනි අපි හැමෝටම මේ ස්ථානවලට එන්නට කියලා ආරාධනා කරන්නේ. ඒ වගේම පින්වතුනි අපි අතින් වැරද්දක් වුණොත් අපි සමා වෙන්න කියලා කියන දෙපාරක් හිතන්නේ නැහැ. ඒක අපේ ඇඟටම කිඳා බැහැලා තියෙනවා. ඒකත් ඔය කියන්නන් වාලේ සමා වෙනව නෙමෙයි. සමා වෙන්න කියනව නෙමෙයි. අපි බොහොම නිහතමානීව ඒ කරන දේ තියෙන අර්ථය හොඳාකාරයෙන් තේරුම් අරගෙන තමන්ගේ අතින් යමක් අවඩක් වුණා නම් කොහොම හරි ඒ අවඩ නැවත කන පිට පෙරලනවා කියලා හිතාගෙන ඒ වෙච්ච අවැඩට එකට 100ක් 1000ක් ගන්න ලක්ෂ වතාවක් ගන්න පින්වතුනි එයාට යහපත පෙරලා ඉටු කරනවා කියලා හිතාගෙන ඒ හැමෝටම මේ ලෝකේ දෙන්න තියෙන උත්තරීතරම දායාදේ හෙවත් මේ නිවන සාක්ෂාත් කරන ක්‍රමවේදය එයාට ලබා දෙනවා කියලා හිතාගෙන පින්වතුනි අපි එයාට ආරාධනා කරගමු ඒ වගේම සීල ලෝක සත්‍යයන් කෙරෙහි මෙත්තා සාගතව කටයුතු කරනවා කියලා ඔබ අලුත් අවුරුදු මුලදී අදිෂ්ඨානයක් තිබ්බා ඒක දිගටම ඔබ කරගෙන ආව ඇති. නමුත් කොයි හරි තැනකදී පින්න ඔබ යතින් ඒකට අඩුපාඩුවක් සිද්ධ වුණා නම් පුංචි හරි. දැනුවත් හෝ නොදැනුවත් හෝ වේවා. ඔබට පුළුවන් අද දවසෙත් නැවතත් ඒ ශික්ෂාපදේ සමාදන් වෙලා මෙතනින් එහාට ඒ වෙච්ච අඩුපාඩුව නැවත නොවෙන්න අධිෂ්ඨානයෙන් කටයුතු කරගෙන යන්න. ඒ වගේම තමයි පින්න අපි ආරූපවාද කමා කරගන්නවා. මොකද අපේ යතින් අවැඩ අසදහන්න වුණා නම් ඒ කරගන්න තිබ්බ පින්තුනි නරකම තම තැන තමයි ආර්යයන් වහන්සේලා කියලා කියන්නේ. මොකද සම්බුද්ධ ශාසනයේ ආර්යයන් වහන්සේලාට අපේ අතින් යමක් වුණා නම් අවඩක් අසාධාරණයක්. ඒ අවඩ අසාධාරණේ ඍජුවම බලපාන පිඟුන අපේ නිවනට. සමහර ලෞකික ලෝකේ ජීවත් වෙද්දී ඒවයි ප්‍රතිඵල අනිත් පැත්තට එන්නේ නැහැ. නමුත් යම් දවසක ඔබ නිවන කරගන්නවා කියලා අදිෂ්ඨානයක් ගත්තා නම් පැවිද්ද සාක්ෂාත් කරගන්නවා, ඒ උදෙසා කටයුතු කරගන්නවා, මේ පැවිද්ද සාර්ථක කරගන්නවා කියලා අදිෂ්ඨානයක් ගත්තා නම් පිඟුතනේ ආන් ඒ තැන්වලදී තමයි කරගත් ආරූපවාද ඔබට බලපාන්නේ සමහර කෙනෙක් ඉන්න වෙන්න පුළුවන් පින්කදින පැවිදි වෙන්න බලාගෙන බලාපොරොත්තු වෙන නමුත් ඒක කරගන්න තාම අවස්ථාව උදා වෙලා ඉන්නේ නැහැ කොච්චර කරන්න හැදුවත් හැම වෙලාවෙම මේකට අකුල් හැලෙනවා බාධකයනවා. සමහරක් විට පින්දුනේ ඒ ඔබ කරගත ආරිපවාද නිසා වෙච්ච දේවල් වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඒවට කමාවිල්ලකම්. ඒ වගේම ඔබ මඟ වඩා ගන්න උත්සාහ කරනවා. නමුත් මේ මඟ වඩා ගැනීම දුෂ්කර වෙලා තියෙනවා. දහමක් අවබෝධ කරගන්න අමාරු වෙලා තියෙනවා. ගුරුවරයෙක් ඇසුරක් ලබා ගන්න අමාරු වෙලා තියෙනවා නම් පින්දුනේ සමහරක් විට ඒවත් ඒ කරගත ආරිපවාදවල ප්‍රතිඵල වෙන්න පුළුවන්. ඉතින් අපි කරන්න ඕනේ වැරද්ද වැරද්ද විදිහට අද අපි තේරුම් අරගෙන. මොකද වැරදි කියලා කියන බින්ද කවදාකවත් හදාගන්න බැරි දේවල් නෙමෙයි. එකපාරක් වැරද්දක් වුණා නම් තේරුම් ගත්තා නම් ආයේ වැරද්ද නොවෙන්න වගේ බලා ගන්න ඕන අපිට මෙච්චරයි. අපි හැමෝටම දැන් ඉඳන් හැදෙන්න පුළුවන් මේ මොහොතේ ඉඳන්. එච්චරයි ඕනේ පින්තුනේ. පසුගිය වැරදි ගැන පසුතැවිලි ඉන්න නෙමෙයි තියෙන්නේ. වැරද්දක් වුණා තේරුම් ගත්තා ආය නොවෙන්න කරන්න ඕන දේ අවබෝධ කරගත්තා අනේ කරන්න කටයුතු කරගත්තා නම් එච්චරයි කරන්න තියෙන්නේ. අනිවාර්යෙන් පින්තුනේ ගොඩ යන්න පුළුවන්. ඔන්න ඔය ගැනත් කල්පනා කරන්න ඕන. ඒ වගේම ඔබ කරගත්ත පින් අතේ වැඩ මේ මොහොතේ සිහිපත් කරගන්න මේ වෙලාවේ ඉඳන්ම දානමාන උපස්ථාන දෙන්න ඇති පින්තුනේ ත්‍රිවිධ රත්නිය උදෙසා මහා බුද්ධ පූජාවන් පවත්වන්න ඇති පෙළහැරවල් සංවිධානය කරන්න නැති චෛත්‍ය වන්දනා කරන්න නැති ඒ වගේම පින්තුනේ දෙමාපියන්ට වන්දනාමාන කරන්න නැති උදව් පදව් කරන්න නැති වැඩිහිටියන්ට සලකන්න නැති උපස්ථාන කරන්න නැති බණ භාවනා කටයුතු වලම නියැලෙන්නේ නැති අනික් අයට මේ නිවන කරගන්න උදව් කරන්නේ නැති ඒ වෙනුවෙන් ඔබ මග පාදලා දෙන්නේ නැති පින්වතුනි ඔය කොයි જાතියෙන් හරි බත්තරේක තරම් හරි පින්වතුනි කාට හරි උදව්වකින් උදව්වක් කරන තව කෙනෙක්ගේ බඩගින්නක් නිවන්න ඔබ බත් හැඳකින් හරි උදව් කරා නම් පින්වතුනි ඔබේ හිත ප්‍රසාදයෙන් කරපු ඒ පින් අපේ වැඩක් විශේෂයෙන් ඔබට මේ වෙලාවේ නැගිලෙනවා නම් අනේකක් හොඳට නැවත සිහිපත් කරගෙන ඒ ප්‍රසාද හිතින් යුක්තව අදිෂ්ඨාන තියමු. අද මේ දේශනාව අවබෝධ කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධයට පත් වෙලා ඔබට නිවන බොහොම පහසුවෙන් ඉක්මනින් කරගන්න හැකියාව ලැබේවා කියලා. ඉතින් ඔන්න ඔය කියන ආකාරයට අපි අදත් කටයුතු ඉෂ්ට සිද්ධ කරගමු. එහෙනම් අපි ආරම්භ කරමු තථාගතයන් වහන්සේට වන්දනා කරගෙන.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස.
හොඳ තිසරණේ සහිත පංච ශික්ෂාපද සමාදන් වීම සඳහා සීල දනාම මා කීවෙන් පසු මේ ආකාරයෙන් සජ්ජායනා කරමු. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පූර්ණං
පානාති පාතාවේරමනී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානාවේරමනී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරාවේරමනී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදාවේරමනී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානාවේරමනී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කත්වා අප්පමාදේන සම්පාදේත.
එහෙමනම් මේ පින්වතුන් සියලු දෙනාම දැන් මේ සදව ලෝකවාසී සීලම දිව්‍ය ප්‍රක්‍මාදීන්ට මේ ස්ථාන වලට එන්නට කියලා ආරාධනා කරගමු. ඒ වගේම පින්වතුනි, අනාදිමත් සංසාරයක ඉඳන් ඔබත් එක්ක විදාකාරයෙන් සහසම්බන්ධකම් ඇති කරගෙන කටයුතු කරගෙන ආවා වූ යම් තාක් පිරිසක් ඇත්නම්, ඒ වගේම ඔබ යැත්තෙන් අවිලාසා දහන්නට පත් වෙලා ඔබත් එක්ක වෛරයෙන් ක්‍රෝධයෙන් ද්වේෂයෙන් ජීවත් වෙලා මැරිලා ගිහිල්ලා අද අභව ගාමි වෙන යම් තාක් පිරිසක් ඇත්නම්, පින් බලාපොරොත්තුවෙන් ඒ සියලු දෙනාත් මේ මොහොතේ සිහිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථානවලට එන්නට කියලා ආරාධනා කරගමු. ඇවිදින් මේ මහා පුණ්‍ය කර්මය දැක බලාගෙන සිත් පහදවාගෙන යමෙක් අභව ස්ථානවල ඉපදෙලා ඉන්නවනම් එයින් අත මිදලා සුගති මුදිත වෙන්නට කියලා අදිෂ්ඨාන තියලා, ඒ වගේම සුගති ගාමි වෙන යම් තාක් පිරිසක් ඇත්නම් ඒ සියලු දෙනාටම මේ සද්ධර්මය අවබෝධ කරගෙන උත්තරීතර නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නට හේතුපනිශ්‍රේ සකසෙත්වා කියලා මහා ශ්‍රේෂ්ඨ අධිෂ්ඨානයකින් යුක්තව. එහෙමනම් මම දැන් දෙවියන්ට ආරාධනා කරන මොහොතේ ඔබ සීල දෙනාම සිතෙන් ඒ සීලම දෙනා කෙරෙහි මේ ආරාධනාව දියත් කර හරින් ඒ සීල දෙනාට මේ ස්ථානට එන්නද කියලා සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කරන් ඇවිදින් තම තමන්ගේ නිවන සාක්ෂාත් කරගන්න අවශ්‍ය කරන සියලු හේතුපනිශ්‍රේ මේ අයුරින් සකසා ගනිත්වා කියලා අධිෂ්ඨාන කර. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න සූදානමින් අපි සීල දෙනාම දැන් මොහොතක් සීල ලෝක සත්‍යයන් කෙරෙහි මෙත්තා සාගතව කටයුතු කරනවා කියන අදිෂ්ඨානය පෙරදරි කරගෙන ඒ අනුව තමන්ගේ ජීවිතය හැඩගස්වා ගන්නවා කියන මේ පොරොන්දුව සිදු කර ගැනීම සඳහා මේ ආකාරයෙන් මා කීවයින් පසු සජ්ජායනා කරන්න.
සබ්බ සත්තේසු මෙත්තා සහගතේන චේතසා විහරණං සමාදියාමි. ဒုတိယံපි සබ්බ සත්තේසු මෙත්තා සහගතේන චේතසා විහරණං සමාදියාමි. තතියම්පි සබ්බ සත්තේසු මෙත්තා සහගතේන චේතසා විහරණං සමාදියාමි.
සොනමෙ එමනම් දැන් පින්වතුන් සියලු දෙනා ඉතාමත් නිහතමානී සිතින් යුක්තව මේ සංසාරයත් තුළ ආපු ගමන තුළ අසත්පුරුෂන්ගේ ඉගැන්නුම් බහට ලක් වෙලා ඒ අසත්පුරුෂන් දෙසු අසත්පුරුෂ දහම සත්‍යයක් කියලා හිතාගෙන ඒ අසත්පුරුෂ දහම දරාගෙන උත්තරීතර ආරයන් වහන්සේලාගේ ගුණ හඳුනා ගන්නට නොහැකිව යම් තාකේ ආරි ගුණයන් වලට අපවාද උපවාද සිදු කරගත්තා නම් පින්වතුනි ඒ සියල්ලක්ම කමා කර ගැනීම පිණිස දැන් ඔබ සියලු දෙනාම මොහොතක් මා මේ කියන ආකාරයට කල්පනා කරගෙන ඒ ආරි උපවාද කමා කරගමු. අනන්ත සසර පටන් මේ මොහොත දක්වා මං යන ගමන තුළ මගේ සිත කය වචන යන තිදොරින් අති උත්තරීතර වූ බුද්ධ රත්නයට ධම්ම රත්නයට සංඝ රත්නයට සම්මා සම්බුදු පියාණන් වහන්සේලාට පසේ බුදු පියාණන් වහන්සේලාට අරහත් බුදු පියාණන් වහන්සේලාට අනාගාමී සකෘදාගාමී සෝතාපන්න මගඵලලාභී උත්තරීතර ආරයන් වහන්සේලාට ශ්‍රී සම්බුද්ධ ශාසනයට දැන හෝ නොදැන හිංගයක් හිංසාවක් කරදරයක් හිරිහැරයක් අපවාදයක් උපවාදයක් අපහාසයක් උපහාසයක් සිතුවිලි මාත්‍රයක තරමකින් හෝ සිදුවියත් නම් ඒ උත්තරීතර ආරයන් වහන්සේලා මා කෙරෙහි පතල දයානුකම්පාවෙන් යුක්තව මාහට දස දහස් වාරයක් කෝටි ලක්ෂ වතාවක් කමා කර වැඩ වදාරන සේක්වා කියලා සිදු දෙනා මාරි පාද කමා කරනවා. හොඳයි. එහෙමනම් සිදු දෙනාම දැන් අදිෂ්ඨානයක් ගන්න පින්වතුනි. ඔබ තුන් සිත පහදවාගෙන කරගත යම් පුණ්‍ය කර්මයක් මේ මොහොතේ සිහිපත් කරගෙන ඒ වගේම මේ සංසාරයක් මුළුල්ලේ කරගත යම් තාක් ශේෂ පුණ්‍ය ශක්තියක් ඇතනම් ඒ සියල්ලකගේම අනුභවයෙන් මේ ධම්සපා මණ්ඩපය තුලදී මේ සද්ධර්මයේ ශ්‍රවණය කළා අවබෝධ කරගෙන දහසක් නයින් ප්‍රතිමන්දිත වූ උත්තරීතර සෝතාපන්න ඵලයේ පිහිටනට හේතු වාසනා සකසෙත්වා කියලා අදිෂ්ඨාන තියන්න. ඒ උත්තරීතර සෝතාපන්න ඵලයේ පිහිටා ඇති යම් පිරිසක් ඉන්නවා නම් ඉදිරි මාර්ග ඵලයන් උපසම්පදා කරගෙන අජරාමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තිය ඔබ අප සියලු දෙනාටම සාක්ෂාත් වෙත්වා කියලා අදිෂ්ඨාන කරලා මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න දැන් අප සියලු දෙනාම සූදානම් වෙනවා. බොහොම වැදගත් ප්‍රශ්න කීපයක් ඉදිරිපත් කරලා තියෙනවා පින්වතුනි. මම හිතන්නේ මේවා ටික කලකට උඩදී ඉදිරිපත් කරපු ගැටලු කීපයක්. ඔබ දන්නවා මොකද සමහර දවස්වල ප්‍රශ්න ගොඩාක් අපිට ඉදිරිපත් වෙනවා. එතකොට සමහර ලාට මේ ප්‍රශ්නවල පින්වතුනි සමහර පිරිසක් දැඩි ලෙස පීඩාවට පත් වෙලා ඉන්නවා කියලා අපිට තේරෙනකොට ඒ වගේ ප්‍රශ්න වලට පුළුවන් තරම් ඉක්මනින් පිළිතුරු සපයන්න අපි උත්සාහ කරනවා. ගොඩක් දුරට දහම ගැන ගැඹුරු විස්තර විග්‍රහ කරන්න කියලා කරන ඉල්ලීම් සමහරක් විට ටිකක් ප්‍රමාද වෙන්න පුළුවන්. එහෙම කරන්න පින්වතුනි දහම විස්තර විග්‍රහ කරගන්න එක අවශ්‍ය නොවන දෙයක් කියන අදහසින් එහෙම නෙමෙයි. ඒක හැලු කළා එහෙම නෙමෙයි පින්වතුනි. නමුත් අපි හැම වෙලාවෙම බලන්නේ වැඩිපුරම ගිනි අරන් තියෙන්නේ කොතනද? අන්න එතන පුළුවන් තරම් ඉක්මනට නිවල දාන්න උදව් කරලා. නිවන්න පුළුවන් නම් හැබැයි මොකද වැඩිපුරම ගිනි අරන් තියෙන පිටින් අවී තියෙන. නමුත් අපිට එතන ගින්න නිවන්න බෑ. තිරිසන් සත්තු අපි අතර ඉතිහාර පින්වතුනේ, ඒ තිරිසන් සත්තුන්ගේ ගින්න අපිට නිවන්න බෑ. නිවන් පුළ එකම ගින්න බඩගින්න. ඉන්න තැනක් හදලා දෙන්න පුළුවන්, කුසට ආහාරක් දෙන්න පුළුවන්, රසනීතයක් වුණොත් බේතක් දෙන්න පුළුවන්, ඔය වගේ ටිකක් විතරයි අපිට කරන්න පුළුවන්. නමුත් ඒ අයව තිරිසන් අද්දරෙන් නිදහස් කරන්න අපිට කරන්න පුළුවන් දෙයක් නෑ. නමුත් ඔබ අපි අතර ජීවත් වෙන මිනිස්සු ඉන්නවා පින්වතුනි. සමහරක් අය දැඩි ලෙස පීඩාවට පත් වෙලා සමහරක් වෙලාවට සියදි විනාසා ගන්න යන්න කල්පනා කර කර ඉන්න ගමන් ප්‍රශ්නයක් අපිට ලීලෙ වෙනවා. මහා සංඝරත්නයට අන්තිම තුරුම්පුව දීලා ඒ හරි වටනවා පින්වතුනි. එහෙම හිතන එක බලනත් මිනිස්සු සමහර මිනිස්සු එහෙම ඉඳලා තියෙනවා. අපිට ප්‍රශ්න ඉදිරිපත් කළා තියෙනවා පින්වතුනි. අන්තිමට එයාට හිතිලා තියෙන්නේ එයාගේ ජීවිතය කෙලවර කරගන්න එක තමයි දැන් මේ ප්‍රශ්නෙට පිළියම කියලා. නමුත් ඒ තීරණය ගන්න කලින් මම අන්තිම අවස්ථාව මහා සංඝරත්නයට දෙන්න ඕන කියලා කල්පනා කරලා මහා සංඝරත්නයට පින්වතුනි අවස්ථාව ලබා දෙනවා. ඉතින් හැම අවස්ථාවකම වගේ පින්වතුනි අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා, පුළුවන්කම තිබිලා තියෙනවා. එයාට වචනයකින් හරි සංග්‍රහ කරලා ඒ හිත්වල තිබු ගිනි මාත්‍රයක් හරි නිවල දාන්න. එය හරිගස්සන්න බැරි තරම් කරගන්න කිපු වැරදි ඒ තරම් දුරට ගිහින් ඒ තරම් දුරට යන්නේ නැතුව එයාගේ ජීවිත බේරන්න පව පෙන්තුන අපිට බොහෝ අවස්ථාවලදී හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් ඒ වගේ ප්‍රශ්න එනකොට අපි පුළුවන් තරම් උත්සාහ කරනවා අපි දිනේ කල්තියා ඒවට පිළිතුරු සපයන්. ඒ වගේම තමයි තරුණ ළමයි දරුවෝ මොකද පින්නේ කාලයත් එක්ක මහ සටනක් එය කරන්නේ. ඉක්මනට තමන්ට 6-4 තේරෙන වයසෙන්නෙත් නැහැ. සත්පුරුෂන් වහන්සේ නමක් මුණ ගැහිලා තමන්ගේ ජීවිතේ හරියටට පත් වෙනකම් පින්තුනේ දරුවන්ගේ ජීවිත සමහරක් විට පුදුමාකාර විදිහට කාලකන් විදිහට ගත වෙවි යනවා. ඒ දරුවොත් පින්තුනේ නැවත නිවැරදි කරගන්න බැරි තරම් වැරද්දක් කරගත්තොත් ආයතනින් හර කතා කළ වැඩක් නෑ. සමහර ඔබට තියෙන පටිච්චසමුප්පාදයේ සම්බන්ධ ප්‍රශ්නයක්. අම්මා කෙනෙක්ට තියෙන පින්තුනේ දරුවෙක් ආයතා සම්බන්ධයක් පටන් අරගෙන දැන් ඒ අම්මට බයක් තියෙනවා වෙන ගෙදරින් පැනලා එයි කියලා. එහෙම නැත්නම් තමන්ගේ එකම දියණියට බාලවයස්කාර දියණියට පින්තුනේ දරු ගැබක් පිහිටයි කියලා අම්මට බයක් තියෙනවා. ඒ වගේ වැඩක් කරගන්නේ කියලා. එහෙම නැත්නම් තමන්ගේ දරුවා මත්ද්‍රව්‍ය වලට පුරුදු වෙමින් යනවා කියලා අම්මෙක්ට සැකයක් පහළ වෙනවා. ඒ වගේ අවස්ථාවලදී පින්තුනේ ජීවිත දෙකක් බේරන්න තියෙනවා අපිට. ඒ දෙමාපියෝ, ඒ වගේ මේ දරුවෝ, ඒ වගේම අනෙක් පාර්ශවය. ඒවට සම්බන්ධ වෙන. ඉතින් ඒ නිසා ගොඩක් දුරට පින්තුනේ ඒ වගේ ප්‍රායෝගික ගැටලු වලට හිර වෙලා ඉන්න මිනිස්සුන්ව පුළුවන් තරම් ඉක්මනට ඒ ගිනි නිවන්න තමයි අපි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ. ඒ නිසා සමහරක් වෙලාවට ඔබේ වෙන ටිකක් දහම පැත්තට ගැඹුරු ප්‍රශ්න, දහම පැත්තට නැඹුරු වෙච්ච ප්‍රශ්න ටිකක් සමහරවිට පස්සට යන්න පුළුවන්. එහෙම කරා කියලා ඔබ කවදාකවත් අහිතක් හිතන්නේ නැහැ කියලා අපි විශ්වාස කරනවා. මොකද පින්නේ දහම සම්බන්ධයෙන් අවබෝධ කරගන්න උත්සාහ ගන්න ඕනේ කොහොමද? අනෙක් ලෝක සත්‍ය ගැන හිතේ හිතානුකම්පාවක් තියෙන මිනිසෙක් නේ. ඒ නිසා කවදාකවත් එහෙම කෙනෙක් හිතෙන්නේ විදිහක් නැහැ. හැමදාම අනිකයාගේ ප්‍රශ්නට උත්තර දෙදී ඉන්න විතරයි. කවදාකවත් මගේ ප්‍රශ්නේ ගන්නේ නැහැ නේද කියලා. මොකද එහෙම හිතනවා නම් පින්තුනේ ඇත්තටම ඒ වගේ කෙනෙක් ප්‍රශ්නයක් අහන්න තාම සුදුසු මානසිකත්වයකින් නෙමෙයි ඉන්නේ. විශේෂයෙන් දහම සම්බන්ධයෙන් ගැඹුරු ප්‍රශ්න. තාම පින්තුනේ ඒගොල්ලෝ බොහොම ප්‍රාථමික අවධියක ඉන්නේ. ලෝක සත්‍යය ගැන හිතානුකම්පාව සුදු ගතිය හටගෙන නැත්තම් පින්තුනේ හිතේ කොච්චර දහම දුන්නා අවබෝධයට නම් යන්නේ නැහැ. නිකං ගඟට කපු විණි වගේ වෙනවා. ඉතින් බොහොම වටින ප්‍රශ්න කීපයක් ඉදිරිපත් වෙලා තිබිලා තියෙනවා. මට ආරංචි විදිහට මෙන්න ටික කාලයක් වෙනවා මේ ප්‍රශ්න ඇවිල්ලා. මං හිතන්නේ අහපු අය තාමත් අපිත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරගෙන යනවා. ඉතින් අපි මේ ප්‍රශ්න කීපයකට උත්තර සපයා ගන්න උත්සාහයක් දරමු. ප්‍රශ්න කීපයක් තියෙනවා පින්වතුනි. ටිකක් එකට එකක් සම්බන්ධයි. ඒ නිසා මං මේ ප්‍රශ්න ටික ඉස්සලා ඔබට ඉදිරිපත් කරලා ඉන්නම්. ඊටවස අපි කතා කරගෙන යන් ඒවට පිළිතුරු සපයාගෙන. දෛනිකව මඟ වඩාගෙන යෑමේදී මතු වූ ගැටලුවක් සම්බන්ධ පැනයක් යොමු කරමි. ස්වාමීන් වහන්ස සෝතාපන්න උත්තමයෙක් වඩන දස පුණ්‍ය ක්‍රියා තුළ ඇතුළත් භාවනාවද කුසලය කියන්නේ. කරුණාවෙන් පැහැදිලි කළ දෙන්න. ඒක ප්‍රශ්නයක්. ඊටවස්තාවයක් තියෙනවා දෙන්නතුනේ. දස අකුසලයෙන් සම්පූර්ණයෙන් වෙන්වීමට උත්සාහ කළත් එහි ගැටලු සහගත තැන් නිරාකරණය කර ගැනීමට නොහැක. නිවැරදි දස අකුසල යන කුමක්ද යන්න පහදා දෙන්න. උදාහරණ දීලා තිනවා මුසාවාදය. ලෝකයේ සාරය කියන සාමාන්‍ය රැකියාවක් කරන බොහෝ දෙනෙකුට කිරීමට සිදුවේ. වෙළඳ ව්‍යාපාර ආදී වශයෙන් සම්ප්‍රප්‍රලාප සාමාන්‍ය ජීවිතයේදී සාමාන්‍ය පිරිස මැද සිදුවන කතා බහ දෙපිරිසටම වැරක් නැති බවත් වැටහේ. කතා නොකර සිටීමට ද නොහැකි අතර දහමද කතා කළ නොහැක. තවද යම් යම් දේ ආශ්වාදයි සැපයි සාරයයි හැඟෙන විට ඒ මිත්‍යා දෘෂ්ටි වේද. එකෙන් හරි ආකාරයෙන් තේරෙන්නේ මේ දස අකුසලය කියන්නේ මොකක්ද කියලා තෝර බේර ගන්න අවශ්‍යතාවයක් එතන තියෙන්නේ. කලින් ප්‍රශ්නේ මේ කුසලය කියන්නේ කොයි ආකාරයේ දෙයක්ද කියලා අහලා තියෙන්නේ. ඒ වගේම තවත් ප්‍රශ්නයක් තියෙනවා. ගරු ස්වාමීන් වහන්ස අසුරු සැනක් අනිච්ච දුක්ඛ අනාත්ත වැඩිම මහත්ඵල මහානිසංස පින්කමක් වන්නේ කෙසේද යන්න ඉතාමත් කරුණාවෙන් පැහැදිලි කර දෙන මෙන් ඉල්ලා සිටිමි. හොඳයි. තොර මේ පින කුසලයේ සම්බන්ධ පින්වතුනි ප්‍රශ්න කීපයක් තමයි මේ ඉදිරිපත් වෙලා තියෙන්නේ. සහ අකුසලය කියන්නේ මොකක්ද කියලා. දැන් අපි මේවා තේරුම් ගමු අපේ ප්‍රායෝගික ජීවිතයට ගැළපෙන විදිහට. අපි හැම වෙලාවෙම පින්වතුනි මොකද ඔබ දන්නෝ මේ වැඩසටහන් මාලාවේ හැම වෙලාවෙම අපි ફોકસ කරන දෙයක් තියෙනවා ලෝකේ කොච්චර දැනුම තිබ්බත් ඒ වගේම මේ ත්‍රිපිටකය තුල පින්වතුනි 84,000ක් ධර්මස්කන්ධයක් ගැබ් වෙලා තිබුණා. ඇත්තටම ඒකෙන් ඔබ ප්‍රායෝගිකව යොදා ගන්න ටික විතරයි ඔබට වැදගත්. තවද නැද්ද? තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවා කියලා අපි හිතමු පින්වතුනි සූත්‍ර අපි 84,000ක්ම ගමුකෝ. ඔබ යොදා ගන්න ජීවිතේට අපි තුනෙන් 10යි. දැන් 84,000 අඩු කිරීම 10. ඒ ටිකෙන් ඔබට ඇති වැඩේ මොකක්ද? තියෙනවා. ඒකෙන් ඔබට ඇති වැඩේ මොකක්ද? යන්නේ ඒ වගේ පින්වතුනි. හරියට නිකන් මෙන්න මෙහෙම උපමාවකින් කිව්වොත් රටේ තියෙනවනේ තියෙන යම් ධනස්කන්ධයක්. හැමෝගෙම සාක්කුවල තියෙන සල්ලි ටිකයි බැංකුවල තියෙන සල්ලි ටිකයි ඔක්කොම එකතු කරලා බැලුවම ලාච්චි වලයි කොට්ට මෙට්ට යටයි ඔක්කොම එකතු කරලා බැලුවම පින්වතුනේ යම් ධනස්කන්ධයක් තියෙන රටක. ඒකෙන් ඔබේ ගාව තියෙනවා. ඔබේ බැංකුවේ, ඔබේ සාක්කුවේ, ඔබේ කොට්ට යට. නැත්නම් ඔබේ ගෙදර ඔබට අයිති යම් කොටසක් තියෙනවා. ඔබට අයිති කොටස හැරෙන්න අනෙක් අය ගාව තව කොච්චර තිබ්බත් ඔබටදී වැඩේ මොකක්ද? මොකද ඔබට ඒවයින් ප්‍රයෝජනයක් ගන්න බෑනේ. අනේ වගේ. ඔබට ප්‍රායෝගිකව යොදා ගන්න පුළුවන් කොටස විතරයි ඔබට වැදගත් වෙන්නේ. එහෙනම් ඔබ දන්නවා තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ කර්ම විශේ අචින්ත්‍යයි කියලා. ශ්‍රාවකයන්ට ගෝචර වෙන කොටසක් නෙමෙයි තියෙන්නේ කර්ම විශේ කියලා කියන්නේ. එහෙනම් බොහොම සුළු කොටසක් පිටු මේකෙන් අවබෝධ වෙන්න පුළුවන්. නමුත් තථාගතයන් වහන්සේ අවබෝධ කරගත්ත තරම කවදාකවත් අවබෝධ කරලා අවබෝධ කරගන්න බෑ තථාගතයන් වහන්සේ නමක් නොවන කෙනෙක්ට. ඒකයි ඒක අචින්ත්‍යයි කියලා කියන්නේ. ලෝක විශ්ය අචින්ත්‍යයි කියලා දේශනා කරලා තියෙනවා. ඒකනේ ඒක හිතලා ඉවරයක් කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. එහෙම කරන්න කියලා දෙන්නේ පිස්සු හැදේ. සහ ඒක හිතන්න අවශ්‍ය කොටසකුත් නෙමෙයි. ඒ තරම් ගැඹුරට. මොකද නිවන විශ්ය අචින්ත්‍යයි කියලා උන්වහන්සේ දේශනා කළා නෑනේ. තථාගතතුරු මේ ලෝකෙට පහළ වෙන කාලෙට අපි කරගන්න ඕනේ මේ නිවන කියන එක හරියාකාරයෙන් ආවෝද කරගෙන ඒක කරගෙන යන්න ඒකට උපනිශ්‍රේ වෙන යම් දෙයක් තියෙනවා නම් ආන් ඒක පින්වතුනි අවශ්‍ය පමණට කරගෙන යන්න. ඉතින් ඒ නිසා පින්වතුනි අපි මේ ප්‍රායෝගිකව අපේ නිවන කරගෙන යන වැඩපිළිවෙල තුළ පින්පව් කුසල් ලකුසල් ඒ වගේම මේ මහත්ඵල මහානිසංස මට්ටමේ අනිච්ච දුක්ඛ අනාත්ම වැඩිම කොහොමද ඒක මහත්ඵල මහානිසංස පිනක් වෙන්නේ ආදි වශයෙන් ඒ කණු ටික තෝර බේර ගන්න උත්සාහයක් දරමු. ඒ වගේම මේ දේශනාව තුලත් වෙනතුන ඔබ බලාපොරොත්තු වෙන්න එපා. ඒ සම්බන්ධයෙන් අපි දන්න සියලු දේවල් ඔබට දේශනා කරන්න පුළුවන් කියලා මේ පැය දෙකම ආරක දේශනාවත් තුල. සමහර වෙලාවෙදී ඔබට මුළු අවුරුද්දක් මුළුල්ලේ දේශනා කරන්න තරම් අපි අවබෝධ කරගත කොටස් ඇති. ඒ හැම එකක්ම මෙතන දේශනා කරන්න නෙමෙයි මගේ බලාපොරොත්තුව තියෙන්නේ. ඔබට ඔබ ගත කරන ජීවිතය තුළ ප්‍රායෝගිකව වැදගත් වෙන ආකාරයට. මොකද ඒ ෆිල්ටර් එක දාලා තමයි මෙතන මේ හැම දෙයක්ම දෙන්නේ. ඔබ දන්නවනේ මේ වැඩසටහනත් ඒ වෙනුවෙන් තියෙන එකක් කියලා. ඉතින් අපි පොරොන්දු පරිදි පින්තුනේ වැඩසටහනේ නමට ගැළපෙන විදිහට ඒ වැඩසටහන් මාලාව පෙළගස්ස ගන්න එපයි. ඒ නිසා ඒ ෆිල්ටර් එක දාලා තමයි හැම වෙලාවෙම මේ දේශනා කරන්නේ. ඔබ යම් දවසක මෙහෙට ආවිල්ලා පැවිදි වෙලා හෝ අනගාරික වැඩක් පූර්ණ කරන ගමන් ඔබ නිවන කරගන්න යනවා නම් පින්තුනේ අන්න එතකොට අපිට පුළුවන් කිසිම ෆිල්ටර් එකක් නැතුව ඒ කරුණ දේශනා කරන්න. අපි අන්තිමට තිබ්බ ප්‍රශ්නට අන්තිමට එමු. මහත්ඵල මහානිසංස වෙන විදිහට නැත්නම් අනිච්ච දුක්ඛ අනාත්ම වර්ණක කොහොමද මහත්ඵල මහානිසංස වෙන්නේ කියලා. අපි ඊටු ටික කතා කරගෙන යද්දී පින්නේ ගොඩක් දුරට ඔබට ඒ ගැන හොඳ අවබෝධයක් ලැබි. දැන් වින්නතුනි අපි මේ වෙනකොට අවබෝධ කරගෙන තියෙන කරුණ ඔස්සේ අපි මේකට ප්‍රවේශයක් ගමු. අපි මේ වෙනකොට කතා කරලා තියෙනවා ඇත්තටම මේ අපි කවුද කියලා. ඔබ කවුද කියලා. මස්ලේ කන්දකුයි සිත්වලකුයි නැත ඒ හැර ඔබකුයි මමකුයි. දවසක් අපි කර්මස්ථානයක විදිහට ඔක තෝර බේරගත්තා. ඒ වගේම මෙත් වඩන්නේ කාටද කියන මාතෘකාව ඔස්සේත් අපි යම් කොටසක් කතා කරා. එංගද එහෙනම් පරමාර්ථ වශයෙන් ගත් කල මෙතන තියෙන්නේ නාම රූප කියන කොටස් දෙකක්. නාම සමුදායක් සහ රූප සමුදායක්. ඒ කියන්නේ ගොඩවල් නාමස්කන්ධයක් සහ රූපස්කන්ධයක්. ତර මේ කයක් කියලා කියන බින්න එකතුවක්. එහෙනම් කයක් මේ ඔබට පේන්න තියෙන කය. ඒ කියන ඔබ කණ්ණාඩියක් ඉස්සරහට ගිහලා හිටගත්තාම ඔබට පේන ටික තියෙන ඇහැට ඔය කය. ඒ කියන්නේ තරදිය කුර නැග්ගහම කියන්නේ කිලෝ 50යි කිලෝ 60යි කිලෝ 75යි ආදි වශයෙන් කියලා. ඔය දෙන්නේ කයක්. ඒ කියන්නේ එකතුවක්. රූපය රූපයන්ගේ එකතුවක්. ඔය රූපස්කන්ධය නැත්නම් ඔය රූප කය ඇසුරු කරගෙන සිත් වැලක් සිත් පරම්පරාවක් වෙනතුනේ උදා වෙවි වැය වෙවි යනවා. උදා වෙවි වැය වෙවි යන සිත් වැලක් අපි සිත් පරම්පරාවක් කියලා කියනවා. ඔන්න ඔය සිත් පරම්පරාව හේවත් ඒ නාමස්කන්ධය ඔන්න ඔය සිත් පරම්පරාව හේවත් ඒ නාමස්කන්ධය වේදනා සංඥා සංඛාර විඥාන විදිහට අපිට තෝරගන්න පුළුවන්. එතකොට රූප මේ රූපස්කන්ධය විදිහට වේදනා සංඥා සංඛාර විඥාන කියන දෙක නාමස්කන්ධය විදිහට ගත්තහම අපිට බින්දුනේ ලෝකයේම ඔතනින් පනව ගන්න පුළුවන්. එතකොට තථාගතයන් වහන්සේ අපි දන්නවා දේශනා කරලා තියෙනවා පින්වතුනේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එක තුල මේ ලෝකය පනවන්න පුළුවන් කියලා. ඒ රහතන් වහන්සේව ගත්තොත් පින්වතුනේ ඒ තියෙන්නේ රූපස්කන්ධය ඇසුරු කරගෙන උදා වෙවි වැය වෙවි යන වේදනා සංඥා සංකාර විඥාන වල එකතුවක්. ඉතින් රහතන් වහන්සේගේ මෙහා පැත්තේ ඒ කියන්නේ පෘථග්ජනයාගේ ඉඳන් පින්වතුනේ අනාගාමී උත්තමයා දක්වා ඔය කියන සංසිද්ධියම සිද්ධ වෙනවා. නමුත් අවිද්‍යා තෘෂ්ණා කියන එක ඒ පරිසරය තුල තවත් සාධක විදිහට තියෙනවා. ඒ නිසා ඒවා ස්කන්ධ විදිහට විතරක් නෙමෙයි උපාදාන ස්කන්ධ මට්ටමේ යන වැඩ පිළිලක් තියෙනවා. නමුත් අපි දැනට එතනට යන්න ඕනේ නැහැ. නැවත ඔබට ප්‍රශ්නයක් එන්න පුළුවන්. එච්චරයිද තියෙන්නේ? එතකොට දුක හැදෙන වැඩ පිළිලක් නැද්ද ආදි වශයෙන් කියලා ඒකයි මම ඔබට කියපෙන්නේ නැතනේ. පොදුවේ ගත්තාම රූපස්කන්ධයක් සහ නාමස්කන්ධයක් තියෙනවා. ඒ රූපස්කන්ධයට අපි සරලව ගන්න පුළුවන් පිළිදී ඔබ මේ ඔය ජීවත් වෙන මාස්ලේ කය මේ වට පිටියාවේ බාහිරේ තියෙනවා ඒවට අයිති තමයි අපි මේ සරලව ගන්නෙ තේරුම් ගන්න. ඒ වගේම නාමස්කන්ධයට තියෙනතේ වේදනා සංඥා සංකාර විඥාන කියන කොටස ගන්නත් පුළුවන්. දැන් හැබැයි ඔබට පේන්න තියෙනවා තේරුම්තේ මේ නාම රූප ස්කන්ධ අපි මිනිසු දෙන්නෙක් දෙපැත්තේ තියලා බැලුවොත් ඒ දෙකලෝ හැසිරෙන විදිහ වෙනස්. රූපෙනුත් වෙනස්. ඒ වගේම හැසිරෙන විදිහනුත් වෙනස්. ඉතින් කොච්චර identical twins ලා ගත්තත් ඒ අතරත් මේ රූපස්කන්ධයේ වෙනසක් දකින්න තියෙනවා. ඇඟිලි සලකුණු හරියටින් උතුනේ ඒ දෙකල අතර වෙනස් වෙනවා. පොඩි පොඩි වෙනස්කම් හරි පේන්න තියෙනවා. එහෙනම් රූපස්කන්ධයේ වෙනසකම් පේනවා. ඒ වගේම එකම જાති පිංගුතුනේ නිමුල්ලු ඉන්න පුළුවන්. හැබැයි දෙගොල්ලොන්ගේ හැසිරීම හාත්පසින් වෙනස්. එනම මේ රූපය සමාන වෙච්ච පළියට අපි දන්නවා පිංගුතුනේ මේ නාමස්කන්ධය සමාන වෙන්න ඕනේ නැහැ. ඒ වගේම මේගොල්ලොන්ගේ හැසිරීම වෙනස්. දැන් ඔබ කල්පනා කරලා බලන්න පුළුවන්. ඉතින් ඔබට සහෝදරයෝ සහෝදරියෝ ඉන්නවනම් එකම පවුලේ වුණත් ඔබ එකිනෙකාට ගොඩක් වෙනස්. කෙනෙක් ආසයි අඳින්න බලඳින්න බොහොම ලස්සනට. තව කෙනෙක්ට එහෙම ආසාවල් නැහැ. එයා කැමති වාහන එකතු කරන්න. හොඳ කාර් එකක් යන්න. හොඳ මෝටර් සයිකලයක් පදින්න. තව කෙනෙක් කැමති හොඳ කොණ්ඩ මොස්තර දාන්න. තව කෙනෙක් ඒවට කැමති නැහැ. තව කෙනෙක් කැමති කම්පියුටර් වලට. නැත්නම් ෆෝන් පාවිච්චි කරන්න. අලුත්ම ෆෝන් එක තමයි එයාගේ එයා කැමතිම දේ. තව කෙනෙක් සින්දු කියනවා. තව කෙනෙක් නටනවා. චිත්‍ර අඳිනවා. තව කෙනෙක් කතා කරන්න දක්ෂයි. ඔය ආදි වශයෙන් පින්වතුනි මේ නාමස්කන්ධ වල වෙනසක් ඔබට පේන්න තියෙනවා. ඒ වගේම එයාගේ කලකිරියාව, හැදියාව ඒවත් වෙනස්. කෙනෙක් හරි කරුණාවන්තයි. අසරණෙක්ට අසරණෙක් දැක්කොත් අනිවාර්යෙන් පින්වතුනි උදව් කරන්න එයාගේ හිත නැඹුරෙනවා. තව කෙනෙක් ඉන්නකොට ආත්මార్థකාමී. එයා ගොඩක් දුරට බලන්නේ එයා ගැන. සමහර නිබුල්ලු. එකම වෙලාවේ එකම අම්මගෙන් identical twins ලා. හැබැයි ඒගොල්ලොන්ගේ හැදියාව වෙනස්, behaviors වෙනස්, හැසිරීම වෙනස්. එහෙනම් පින්වතුනි මේ වෙනස්කම ඔබ රූපස්කන්ධයේ වෙනස්කම ගැන ඔබට කොහොමද බොහොම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. විද්‍යාවෙන් අපිට ඒකට ඕන තරම් සාක්ෂි ඉදිරිපත් කරලා තියෙනවා සහ ඒවා අධ්‍යයනය කරන ඇතිපදම් පින්වතුනි තොරතුරු දැනුම විද්‍යාඥවරු විද්‍යාඥයින් අපිට ලබා දීලා තියෙනවා. පොතපතේ පොතපතේ ඕන තරම් කියව ගන්න පුළුවන්. ඉස්කෝලේ ගියා නම් විශ්වවිද්‍යාලේ ගියා නම් ඒවට ඕන තරම් අපිට දැනුම එකතු කරගන්න පුළුවන්. නමුත් මේ මිනිසුන්ගේ හැසිරීමේ වෙනස්කම් එක එකනා එක එක ඒවාට වෙනස් වෙන්නේ කොහොමද? එයාගේ හැසිරීම වෙනස් වෙන්නේ කොහොමද? හිතන පතන විදිහවල වෙනස් වෙන්නේ කොහොමද කියන එක පින්වතුනි තනිකරම මේ මානසික විද්‍යාව පැත්තට යොමු වෙච්ච කොටසක්. ඉතින් ඔබ දන්නවා පින්වතුනි ලෝකෙට පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම හොඳම සුපිරිම මනෝවිද්‍යාඥය තමයි ලෞතර බුදු පියාණන් වහන්සේ. මනෝවෛද්‍ය විද්‍යාව විදිහට පින්වතුනි හෝ මනෝවිද්‍යාව හැමදාමත් උත්සාහ කරන්නේ තථාගතයන් වහන්සේ දේශනා කරපු දෙයට ලං වෙන්න. එයා දැනගෙන කරත් නොදැනගෙන කරත් ඒකට ලං වෙන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් අපිට එතකොට ප්‍රශ්නයක් එනවා ඇයි මේ එක එකනා එක එක විදිහට කටයුතු කරන්න කියලා. හිඟන මිනිස්සෙක් දැක්කහම පින්වතුනි කෙනෙක්ට හිතෙනවා තමන් දවල්ට කන්න ඔතාගෙන යන බත්මුල එවෙලේම නවත්තලා බෑග් එක ඇරලා එයාගේ අතට දීලා යන්න. තව කෙනෙක්ට හිතෙනවා පින්නතුනි, ඒ හිඟන මනුස්සයා ගාවම එයාට සාප කළා යන්න. නොදකින් විතරයි උදේ පාන්දර මට දකින්න හම්බුනේ ඔබ වගේ කාලකන්ණියෙක් කියලා කෙනෙක්ට කියන්න හිතෙනවා. ඇයි ඒ? මොකේද වෙනස තියෙන්නේ පින්නතුනි? රූපස්කන්ධයේ වෙනස ඔබට බොහොම පැහැදිලි. නමුත් රූපස්කන්ධයෙන් බිඳින ඔක පැහැදිලි වෙනස පැහැදිලි වුණාට ඔය වෙන හැසිරීම ඒක තුලින් පැහැදිලි කරගන්න අමාරුයි. ඒ නිසා අපි ඇත්තටම ওই රූපස්කන්ධය කියන කොටස ටිකක් පැත්තකින් තියමු දැනට. හැබැයි නාමස්කන්ධය තුල අපි ඕකට උත්තර හොයාගන්න ඕනේ. වේදනා සංඥා සංකාර විඥාන කියන කොටස තුල තමයි පින්තුනි ඕකේ වෙනස්කම අපිට දකින්න තියෙන්නේ. ඒ කියන්නේ බින්දුනේ හිතවල ඔබට ওই දැන් දෙකේදීම පේන්න තිබුණේ සිතුවිලි වල ස්වභාවය නැත්නම් හිතවල ස්වභාවය. යම් හිත પરම්පරාවක බින්දුනේ අර හිඟන මනුස්සයා දැකපු වෙලාවේ අදහසක් බැසගෙන තියෙනවා බඩගිනින මනුස්සයෙක්ට. බඩගිනින මනුස්සයෙක් දැක්කොත් මගේ ගාව තියෙන දේ හරි යාළ දීලා මම බඩගිනිනද හරි ඒ මනුස්සයාගේ ඒ බඩගින්න නිවන්න ඕන කියලා අසරණයන්ට පිහිට වෙන්න ඕන කියලා. තවත් හිත් සමුදායක පින්වතුනි අදහසක් බැහැගෙන තියෙනවා ඒ වගේ අය දකින්නවත් සුදුසු නැහැ කියලා. සුභවාදී වැඩක් කරන්න යනවනම් ඒ වගේ දෙයක් දැක්කොත් එහෙම ඒක හරිම අසුභවාදී. මුළු දවසම අසාර්ථක වෙන බොහොම කාලකන්ණි වෙන්න පුළුවන් මට්ටමේ දර්ශනයක් තමයි ඒක කියලා පෙන්වතුනි. එක හිතක අදහසක් බැහැගෙන තියෙනවා. එහෙනම් ඒ හිත දෙකේ පෙන්වතුනි වේදනා සංඥා සංකාර විඥාන කියන නාමස්කන්ධයන් ක්‍රියාත්මක වෙන්නේ ඔය බැහැගත් අදහස් දෙක අනුව තමයි. ඔය අදහස් වලට පෙන්වතුනි අපි සරලව කියනවා දෘෂ්ටි කියලා. ඔය හිත් දෙකම පින්නතුනේ යම් දෘෂ්ටියක් අරගෙනයි තියෙන්නේ. ඒ දෘෂ්ටිය කොහෙන් හරි ආපු එකක්. ගොඩක් දුරට තමන් ඉන්න පරිසරය තුළ තව කෙනෙක්ගෙන් ලැබිච්ච එකක්. සමහර දෙමව්පියන්ගෙන් වෙන්න පුළුවන්. යාළුවෙකින් වෙන්න පුළුවන්. ටීවී එකෙන් දකපු එකක් වෙන්න පුළුවන්. පොතකින් පතකින් කියවගත් එකක් වෙන්න පුළුවන්. කොහෙන් හරි. නැත්තම් ශ්‍රමණයන් වහන්සේ නමකින් අහගත් එකක් වෙන්න පුළුවන්. සමහර පල්ලියේදී, කෝවිලේදී, පන්සලේදී අහගත් එකක් වෙන්න පුළුවන්. ගුරුවරයෙක්ගෙන් අහගත් දෙයක් වෙන්න පුළුවන් පින්තුනි. කොයින් හෝ දැකපු දෙයක් හෝ අහපු දෙයක්. ඒ හිත විසින් ගත්තනම්. ඒ හිත ගත්තනම් පින්තුනි ඔය දුන්න අදහස. දැන් ඒ ගත්ත දේ ඒ හිතේ ගතිය බවට පත් වෙලා. ඒ කියන්නේ මේ මිනිස්යාගේ ගතිය කියලා ඔබ ගත්තොත් එතන තියෙන අපේ පොඩි අඩුපාඩුවක්. ඒකයි. හොඳට තේරුම් ගන්න මේ කියන කාරණා. ආරම්භයේදීම පොඩි ටිකක් ගැඹුරට යනවා. නමුත් මේවා බොහොම සල්ලව අපිට තේරුම් ගන්න අපි උත්සාහ ගම්බේ. මේවට තමයි උදාහරණ රූප හැරෙන පාවිච්චි කර කර අපි ඔබේ පින අදිෂ්ඨාන ක්‍රියාගෙන මං කරගත පිනේ වල මහිමෙන් මට මේ ටික අවබෝධ වේවා කියලා මහා අදිෂ්ඨානකින් ඉස්සරහට යම්බේ. ඔබ හැමෝටම මේ ටික තේරුම් ගන්න පුළුවන්. කවුරුත් කලබල වෙන්න එපා. අපි කතා කරේ මේ හිත ගත්ත යම් අදහසක් තියෙනවා. අනේකේ හිතේ ගතිය බවට පත් වෙනවා. ඒතර ගතිය කියලා කිව්වහම ඒ හිත ගත්ත දේ කියලා අපි තෝරගත්තොත් ඒක නිවැරදියි. විතරමයි කියන්න අපට කියන්න උත්සාහ කරපු කාරණා පින්නතනේ. ඒ ගතිය මිනිස්සු නෙමෙයි අපිට දකින්න තියෙන්නේ. මතකයිනේ. මස්ලේ කන්දකුයි සිත්වැලකුයි නැත එහැර ඔබකුයි මමකුයි. එනම් මුකුත් නෑ නෙමේ. මෙන් මේ ලෝකේ ඔබයි මමයි නෑ. ඉතින් මුකුත් නෑ. අපි කවුරුත් නෑ. කවුරුත් නෑ මුකුත් නෑ නෙමේ තියෙනත. තියෙන දෙයක් තියෙනවා. මස්ලේ කන්දයි හිත්වැලයි. ඒ කියන්නේ මේ රූපස්කන්ධයකුයි නාමස්කන්ධයකුයි තියෙනවා. අපි දන්නවා අපේ ඉන්නතන මේ නාම රූප ස්කන්ධ කියන මේ දේවල් අනිත්‍ය ස්වභාවයෙන් යුක්තයි. ඒකන හැම එකකම පින්වතුනි උදා වීමක් තියෙනවා, වැය වීමක් තියෙනවා. උදා වෙනවා වැය වෙනවා කියලා කියන්නේ පින්වතුනි ඒවා ස්ථිරතාවයක් දකින්න පුළුවන් දේවල් නෙමෙයි. ඒ කියන්නේ හැමදාටම වෙනස් නොවි පවතින දේවල් නෙමෙයි පින්වතුනි. ඒ මොහොතේ මොනවාද තියෙන හේතු? ඒ හේතු වලට අනුව ඒ මොහොතේ ඒ රූපස්කන්ධයන් නාමස්කන්ධයන් උදා වෙනවා. ඒ හේතු වැය වෙලා යද්දි පින්වතුනි ඒ රූපස්කන්ධයන් නාමස්කන්ධයන් වැය වෙලා යනවා. අපිට මතක ඇති මේ දේශනා මාලාවේ මුලදී යම් දවසක අපට යම් ගාථා පාඨයක් දේශනා කරා. නයිදං අත්තකතං බිම්බං නයිදං පරකතං අගහං. යමෙක් විසින් කරන දෙයක් හෝ නොකරන දෙයක් මේ ලෝකේ දකින්න දෙයක් මේ ලෝකේ දකින්න විදිහක් නෑ. යමෙක් කරන දෙයක් හෝ නොකරන දෙයක් මේ ලෝකේ දකින්න විදිහක් නෑ පින්වතුනි. මේ අත්ගෙන ස්වරූපයෙන් කෙනෙක් කරන නොකරන දෙයක් මේ ලෝකේ දකින්න දෙයක් දකින්න බෑ. හැබැයි ඒ ගාථා විතුරු පාට දෙක හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති. එහෙනම් මුකුත් නැහැ නෙමේ. හේතු නිසා හේතු පටිච්ච වීමෙන් හේතු එකට ගැළපීලා බැඳීමෙන් පින්වතුනි සම්භූත වෙනවා. යමක් උදා වෙනවා. හේතු භංගා නිරුජ්ජති. ආන්ගේ හේතු භංග වෙද්දී නැත්තම් වැය වෙලා යද්දී ආය ඵලයත් වැය වෙලා යනවා ඒත් එක්කම. එහෙනම් හේතුඵල උදාවීම් වැයවීම් පින්වතුනි මේ ලෝකේ විද්‍යමාන වෙනවා. කෙනාල කරන දේවල් නෙමෙයි මෙතන මේ තියෙන්නේ. දැන් මම මේ කෙනාල කරන දේවල් නෙමෙයි තියෙන්නේ කියන එක ඔබ හරියට තේරුම් ගන්න ඕනේ. මෙතනදි මම කියන්න උත්සාහ කරන්න පින්වතුනි මෙන්න මේ කියන කාරණාව ටිකක් සියුම් කාරණාවක් මේක. නමුත් ඔබ හොඳ අවධානයෙන් මේක අහගත්තොත් ඔබට තේරෙනවා අනිවාර්යයෙන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔබේ පිනට ඔබ බාර දීලා විශ්වාසයෙන් පිළිදෙන මේක අහගන්න. මෙතනදි පින්වතුනි ඔබ තේරුම් ගන්න මේ නාමස්කන්ධ රූපස්කන්ධ කියන જાතිය උදා වෙවි වැය වී යනවා. අපි කියවන රූපස්කන්ධේ පොඩ්ඩකට පැත්තකින් දිනමු කියලා. එහෙනම් අපි නාමස්කන්ධය ගැන කතා කරමු මෙතනින් ඉහළ දැනට. මේ නාමස්කන්ධේ උදා වෙවි වැය වී යනවා නම් පින්වතුනි උදා වෙවි වැය වී යනවා කියන කතන්දරය තුලම ඔබට තේරෙනව නේද? එක දිගට පවතිනව නෙමෙයි කියලා එනවා. ඒ කියන්නේ දැන් හිතන්නකො මෙහෙම. ඔබ ඉපදිච්ච දවසේ අපි දමු අම්මගේ බඩෙන් ඔබ එළියට එනකොටම ඔබට රූපස්කන්ධයක් තිබ්බා. ඒ පුංචි ශරීරය ඇතුලේ පින්වතුනි එදා පහළ වෙච්ච හිතමද දැනුත් තියෙනවා. ඒ කියන්නේ ඒ පහළ වෙච්ච නාමස්කන්ධෙම දැනුත් තියෙනවා. ඒ මොහොතේ ස්කන්ධය කියලා අදහස් කරනතට මම මේ කියන්නේ තුන් කාලය ගැන නෙමෙයි. පින්වතුනි ඒ මොහොතේ පහළ වෙච්ච වේදනා සංඥා සංකාර විඥානමද ඒකමද දැන් තියෙනවා. ඒකන ඔබට ඒ පහළ වෙන වෙලාවේ හිතච්ච දෙයක් දැන් හිතෙන්නේ. කවදාකවත් වෙනස් වෙලා නැහැ. එකම දෙයමයි හිතෙන්නේ. ඔබ දන්නවද මෙතන එහෙම එක එහෙම නැහැ කියලා. ඔබට එක එක වෙලාවට එක එක දේවල් හිතෙනවා. කන්න බොන්න කන්න හිතෙන වෙලාවට නාන්න හිතෙන්නේ නැහැ. හොඳ වෙලාවට යන්න හිතෙන වෙලාවට එන්න හිතෙන්නේ නැහැ. නේද? එතකොට ඔබ ජීවත් වෙනකොට පින්නතුනේ එක එක જાති හිත උදා වෙවි වැය වෙවි යනවා. එතකොට ඔය අතර ඔබට සමහරට කාම හිතක් උදා වෙන්න පුළුවන්. නැත්නම් රාග හිතක්. තරහ හිතක් උදා වෙන්න පුළුවන්. මාන්නකාරකමට නැඹුරු වෙච්ච හිතක් උදා වෙන්න පුළුවන්. සමහරට කරුණාවන්ත හිතක් උදා වෙන්න පුළුවන්. ඡාගය මූලික කරගත්ත. ඒ කියන්නේ මේ දන් දීම. ත්‍යාගශීලී බව මූලික වුණු හිතක් උදා වෙන්න පුළුවන්. තව කෙනෙක්ට පිහිට වෙන්න ඕන කියලා හිතක් උදා වෙන්න පුළුවන්. සිල් ගන්න ඕන කියලා හිතක් උදා වෙන්න පුළුවන්. සිල් කඩන්න ඕන කියලා හිතක් උදා වෙන්නත් පුළුවන්. එහෙනම් ඉතින් ඔබ දන්නවා එකට එකක් පරස්පර හාත්පසින්ම වෙනස් වෙච්ච අහසට පොළොව වගේ තියෙන හිතාව අපින් උදා වෙන්න පුළුවන්. සතෙක්ගේ ඔළුව අත ගාලා අනුකම්පාවෙන් උට කන්න ටිකක් දෙන්න ඕන කියලා හිතක් උදා වෙච්ච ඒ පරම්පරාවෙම පින්වතුනි සමහර ඊට සතියකට පස්සේ උදා වෙන්න පුළුවන් තව හිතක් ඒ සතා මරන්න ඕනේ කියලා. සමහර ද්වේෂ සහගතව. නැතනම් මිනි මරුම් කියලා જાතියක් මේ ලෝකෙ සිද්ධ වෙන්නේ දැන් නැහැ නේ පවුලක් තුල. මේ හොඳට ජීවත් වෙන මිනිස්සු සමහරට මොකක් හරි එක සිදුවීමක් නිසා පින්වතුනි සම්පූර්ණයෙන්ම ආත්පසින් වෙනස් වෙනවා අඳුර ගන්නවත් බැරි මට්ටමට. හොඳට ඒක පවුල් කාලා ජීවත් වෙච්ච මිනිස්සු පින්වතුනි එකිනෙකා මරාගෙන සමූල ඝාතනයක් කරන මට්ටමට පත්වෙච්ච අවස්ථාවල් අපි දැකලා තියෙනවා. ඉතින් මේව අපට අමුතු කාරණා නෙමෙයි. ඒකයි ටිකක් සමාජයේ දිහා හැරලා බැලුවාම මේ ප්‍රායෝගික ජීවිතය දිහා හැරලා බැලුවාම පින්වතුනි මේ හැම එකක්ම සත්‍යයක් බව අපට වැටහෙනවා. එහෙනම් මේකෙන් අපි තේරුම් ගන්න ඕන කාරණා තියෙනවා පින්වතුනි. එක හිතකින් අපිට කියන්න බෑ ඒහි පරම්පරාවම එහෙමයි කියලා. ඒක පැහැදිලි නේද? එහෙනම් දැන් ඔබට හිතන්න මේ වෙලාවේ අදහසක් තියෙනවා පින්වතුනි. අපි තුමු දානයක් දෙන්න ඕන කියලා ඔන්න හිතර අදහසක් බැස්සා. ඔබටම තැතිලා නැද්ද ටික වෙලාවක් ගියාට පස්සේ එක්ක දැම්ම බෑ. ටිකක් සල්ලිත් මේ දවස්වල අමාරුයිනේ. අපි වෙන දවසක කරමුකෝ. එහෙම නැත්නම් අපිට හිතෙනවා මේ මිනිසුන්ට දාන දේ වැඩක් නැහැනේ. ඒගොල්ලෝ හරි කිසිත් කම කරන්නේ නැති ඒකුන් ටික අපි මේ දන් දෙනවා කියලා හිතන් හිටිය ආයෙ නම් දන් දෙන්නේ නැහැ ඒකුන්ට. ඔන්න ඔහොම හිතෙනවා පින්වතුන්. හැබැයි එකම හිත් පරම්පරාවේ නේද පින්වතුන් ওই හිත් දෙකම උදා වුණේ. එකම හිත් දෙක කියලා කියනව නෙමෙයි මේ. එකම හිත් පරම්පරාවේ. දැන් අපි එදා පරම්පරාව ගැන කතා කරපු වෙලාවේ පින්වතුන් අපි කතා වුණේ හරියට අත්තගෙන් තාත්තා නැත්නම් සීයා ඊට සීයාගෙන් තාත්තා තාත්තාගෙන් පුතා පුතාගෙන් මුණුබුරා ඔයාදි වශයෙන් පින්වතුනි මේ පරම්පරාවක් කියන්නේ හිතකට පස්සේ හිතක්. හිතකට පස්සේ හිතක් උදා වෙවි වැවිවි යනවා මිසක් පින්වතුනි එක දිගට පවතින හිතක් ඔතන තියෙන විදිහක් නැහැ. ඒකයි හිත වැලක් කියලා කිව්වේ. ඒක ඔබ හොඳ ආකාරයෙන්ම දන්නවා. එක හිතකර පින්වතුනි ඔබ ජීවිතේ කරපු ඔක්කොම දේවල් කරන්න බැරිව ඔබට තේරෙනවා පින්වතුනි. ආහාර ජීර්ණය කරන හිතෙන්මද ඇහෙන් රූපයක් දකින්නේ. ඒක හාත්පසින්ම වෙනස් නේ පින්වතුනි. අනික මෙහෙම හිතන්නකෝ. එක හිතක් තියෙනවා. ඒ හිත පහළ වෙන්නේ ඔබේ කකුලේ මහපටැඟිල්ල හොල්ලන්. අපිට මොකක් හරි හේතුවක් නිසා අපිට කකුල කපන්න සිද්ධ වුණා. දැන් ඔන කකුල කපලා තියෙන්නේ. දැන් තවදුරටත් මහපටැඟිල්ල හොලවන්න ඕන කියලා හිත පහළ වෙයිද? එන එකම හිතක් නම් පින්වතුනි තිබුණේ. ඒ මහපටැඟිල්ල තිබුණු කාලේ ඔබට රූප බලන්නත් පුළුවන්කම තිබුණා. දැන් මහපටැඟිල්ලත් එක්කම කපලා දැම්ම කකුල. දැන් එහෙනම් එතනින් එහාට එකම හිතක් නම් පින්වතුනි ඒ අපිට දැන් රූප බලන්නත් බැරි වෙන පැත්ත එක්කම. මොකද ඒකෙන්ම නම් මේක කරේ. දැන් ඒකක අයිමුලා ගියා නම් දැන් මේක කරන්න බැරි වෙන්න එපා. එහෙනම් එහෙම නෙමෙයි තියෙන්නේ. ඔබ දන්නවා ඒක තප්පරයකට පින්දිනේ හිත කෝටි ප්‍රකෝටි ගානක් උදා වෙලා වැය වෙලා යනවා. ඔය හැම හිතක්ම පින්වතුනි ඉන්ඩිවිජුවල් හිතක්. තනි හිත. හැබැයි එකට එකක් සම්බන්ධයි. ඒ සම්බන්ධතාවය තමයි පින්දිනාල පරම්පරාව. හරියට ඔබ ඔබේ තාත්තා නෙමෙයිනේ. ඔබ ඔබේ පුතත් නෙමෙයි. හැබැයි ඔබ තාත්තටයි පුතාටයි සම්බන්ධ නැද්ද? මොකෙන්ද සම්බන්ධ? ඔබගේ DNA වලින් සම්බන්ධයි කියන්නේ. ඒ පරම්පරාව. ජීව විද්‍යාත්මකව එහෙම කියන්න පුළුවන්. ඒ වගේම සමාජ විද්‍යාත්මකව අපිට කියන්න පුළුවන් මේ පරම්පරාව තුළින් එක සම්බන්ධයි කියලා. ඒ කියන්නේ පිටින් හැම ඔබේ පරම්පරාවේ හැම කෙනෙක් අතරම තියෙනවා මොකක් හරි ලින්ක් එකක්. ඒ නිසා තමයි ඔබේ පරම්පරාව අල්ලපු ගෙදර මනුස්සයගේ පරම්පරාව දෙකක් වෙන්නේ. ඥාති පරම්පරාව. දැන් අපි ඥාති පිදවින්නක් තියද්දි දොළොස් පිරිකර පූජාවක් එහෙම තියන සූදානම් වෙද්දි පින්වතුනි අපි අපේ මළගිය ඥාතීන්ට ආරාධනා කරනව නේද? ඒ වෙලාවේ පින් අපේ නමින් මිය පරලෝ ගියපු යම් තා පිරිසක් ඉන්නවා නම් ඒ සිරු දෙනාගේ අපිට මතක හැමෝගෙම නම් සඳහන් කරලා ඒ වගේම නම් නොකියුණු යම් පිරිසක් ඉන්නවා නම් මේ ඥාති පරම්පරාවේ ඉන්න ඒ සිරු දෙනාට මේ ස්ථානෙට එන්න කියලා අපි ආරාධනා කරලා ඒ ඥාති පිදවින්න එයාට කැප කරනවා. ඒ වගේම පුණ්‍යානුමෝදනා කරද්දිත් අපි එහෙම කරන වැඩ පිළිවෙලක් තියෙනවා. ඒ කියන්නේ පින්වතුනි ඒ ඔබට නෙමෙයි ඔබ පින් දෙන්නේ. ඔබ ඉන්නවනේ ජීවිතුන් අතර. මේ මලගිය ඥාතීන්ට මේ පින් දෙන්නේ. එහෙනම් ඒ ඔබ නෙමෙයි. නැවත ඔබට කනෙක්ෂන් එකක් තියෙනවා නේද? ඔබට සම්බන්ධයක් තියෙනවා නේද? ඒ තමයි අර ඥාති පරම්පරාව. ඔන්න ඔය වගේ පින්වතුනි මේ හිත් පරම්පරාවක් ඔය රූපස්කන්ධය ඇසුරු කරගෙන දුවනවා. දුවනවා කියන්නේ ක්‍රියාත්මක වෙනවා. එහෙනම් හිත උදා වෙවි වැය වෙවි යන වැඩ පිළිලක් තමයි පිටු නොයි සිද්ධ වෙන්නේ. එහෙනම් එකම හිතක් නෙමෙයි ඔය තියෙන්නේ. මේ දේශනාව ආරම්භයේදී පිටුනේ තිබුණ හිත ඒකට අංකයක් ඔබ ගැහුවොත් අපි තුන එක කියලා. එහෙනම් මේ වෙලාවේ තියෙන හිත පිටුනේ දැන් අපි තුන පැයක් ගියා කියලා. හිත බිලියන බිලියන ට්‍රිලියන ගණන් වලින් පිටුනේ තමයි අපිට මේකේ ඉන්ඩෙක්ස් නම්බර් එක ගහන්න වෙන්නේ. එන එකයි මේකයි දෙකම එකයිද නෑ හැබැයි දෙක එකට සම්බන්ධ නැද්ද සම්බන්ධයි මොකෙන්ද එකම පරම්පරාව එකම පරම්පරාව වුණාට එකම හිත නෙමෙයි හිත උදා වෙවි වැවිවි යනවා එහෙමනම් පින්වතුනි ඔය හැම හිතකටම පුළුවන් ගතියක් ගන්න ඔය හැම හිතකටම ගතියක් ගන්න පුළුවන් ඒ ගන්න ගතිය තීරණය වෙන්නේ පින්වතුනි ඒ හිත දරන් ඉන්න දෘෂ්ටි මොනවාද කියන එකත් එක්ක. දර ඒක තමයි ඒකේ ගතිය. දැන් ඔබට පේන්න තියෙනවා විවිධ ගති තියෙන මිනිස්සු මේ සමාජයේ. හැබැයි දැන් මම චුට්ටට කලින් කිව්වා මේ ගති තියෙන මිනිසුන්ට නෙමෙයි කියලා. දැන් ඒක මේකයි මේ ඔබ හරියට කලප ගන්න මොකද මේ කියන්න කියලා. ගති තියෙන මිනිසුන්ට නෙමෙයි කියන්නේ ගති තියෙන හිතවලට. මොකද ඔබ මිනිස්සෙක් කියලා අන්තිමට පනවන්න පුළුවන් උදාවිවි වැයවි යන රූපස්කන්ධයකටයි උදාවිවි වැයවි යන නාමස්කන්ධයකටයි එහෙනම් එක දිගට තියන්න පුළුවන් පනවන්න පුළුවන් මිනිස්සෙක් කියලා කෙනෙක් ඉදන් අපිට පෙන්වන්න බෑ හැබැයි ඒ හිත් පරම්පරාව සහ ඒ රූපස්කන්ධය නැත්නම් ඒ රූපස්කන්ධ පරම්පරාව සම්මුතියෙන් අපිට පුළුවන් එයා විමල දාස කියලා නමක් දෙන්න ඒකේ වරදක් නැහැ මොකද අපි ජීවත් වෙන ලෝකේ තියෙන අපිට බෑනේ මිනිසුන් ර කතා කරන්න ඒ මේ නාමස්කන්ධ රූපස්කන්ධ පොඩ්ඩක් මේ පැත්තට ආවනම් කියලා අපිට එහෙම කතා කරන්න බෑනේ තින්නතුනේ එහෙනස අපි නම් දෙනවා ඒවා සම්මුති හැබැයි සම්මුතියෙන් පින්නතුනේ මේ ජීවත් වීමේ පහසුව පිණිස එහෙම එකක් තියාගත්තට අපි පරමාර්ථයෙන් අවබෝධ කරගන්න ඕනේ ඒ කියන්නේ සම්මුතිය තියෙන ජීවත් වෙන පරමාර්ථය තියෙන අවබෝධ කරගන්න ඔය දෙක පටලව ගත්තොත් ඉතින් හරි කරදරයක් ඔබට ජීවත් වෙන හම්බෙන්නේ නැහැ නිවන කරගන්න හම්බෙන්නේ නැහැ. එහෙනම් සම්මුතියෙන් ජීවත් වෙනකොට අපි සම්මුතිය පාවිච්චි කරන නම් පාවිච්චි කරනවා. විමලදාස සිරියාවති ආදි වශයෙන්. නමුත් අපි මේ නිවන කරගන්න වැඩපිළිවෙල තුළ අපිට පින්වතුනි අවශ්‍ය වෙනවා පරමාර්ථය මොකද්ද කියලා තේරුම් ගන්න. එහෙනම් මොකද්ද මේ පරමාර්ථය? විමලදාස කියලා කියන්නේ රූපස්කන්ධයක් ඇසුරු කරගෙන උදාවිවි වැයවිවි යන නාමස්කන්ධයක්. වේදනා සංඥා සංකාර විඥාන මල්ලක්. දේදා අතීතේ වර්තමානයේ අනාගතයේ කියලා ගත්තාම ඔකට ස්කන්ධයවත් මේ ගොඩක් කියලා අපිට සඳහන් කරන්න පුළුවන්. නමුත් එක වෙලාවක එක අර පහේ පැක් කියලා අපි ඉස්සර කතා කරේ තියෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ පැක් එකක්. අපර මතක ඇති ඉස්සර අපි ඒව දේශනාවට කතා කරා. සම්මා සමාධි භාවනා රතනට සම්බන්ධ වෙච්ච කාලෙදී එයා බෝඩ් එක ගැන අපි විස්තර කරා. මතක ඇති. එහෙනම් එක මොහොතක තියෙන එක පැක් එකක් නමුත් කාලයක් එක්ක අපි ගත් කල මොකද කාලය අවශ්‍ය වෙනවා සම්මුතියෙන් කතා කරනකොට දැන් එතන තියෙන ස්කන්ධයක් එහෙනම් ඔය නාමස්කන්ධය තුල අපිට පේන්න තියෙනවා පින්වතුනි අර කිව්වාගේ මිනිසුන් එක එක ගති දැන් සමහර මනුස්සයෙක් කියන බුලන් අපිදම ඒ කවුද විමලදාස විමලදාස හරි කරුණාවන්තයි මිනිස්සුන්ට දැන් ඔබ කියනවා විමලදාසයා ඒක හොඳ මිනිහා. හරි කරුණාවන්තයි. හැමෝටම උදව් කරගෙන ඉන්නවා. තේින්න ඔබ මට කියන්න. ඔහොම හිටපු මිනිස්සු පස්සේ වෙනස් වෙලා නැද්ද? ඔබ කියන අපි කවදාවත් හිතුව නැහැනේ. විමලයා ඔයගේ වැඩක් කරයි කියලා. ඈ අප්පා. ඒක ඔහොම නෙමෙයි නීතියේ. දන්නව ඔහොම කියනවා. ඒ වගේම අනිත් පැත්තටත් වෙන්න පුළුවන්. මහා දරුණු මිනිස්සු නපුරු මිනිස්සු. ද උදාහරණයක් කරලා තියෙනවා අඟුලිමාල කියන චරිතය. මහා දරුණු මිනිස්සෙක් විදිහට ඔබ ඒ කාලේ ජීවත් වුණා නම් අඟුලිමාල කියන නමයි දෙතින් නැග හිරි වැටෙනවා. අදත් එහෙම නේද? අඟුලිමාල කියන නමට දිහිරි වැටෙනවා නේද? ඇයි ඒ? හේතු දෙකක් නිසා. එදා ඇඟ හිරි වැටෙන පින්වතුනි මහා දරුණු මිනිමරුවෙක් කියලා ප්‍රසිද්ධලා හිටියේ. අද ඇඟ හිරි වැටෙන පින්වතුනි ඒ සහ මහා තෙද බල ඇති උත්තමයෙක් වුණත් කුඩා කුහුඹෙක් තරම්වත් වද හිංසනයක් කරපු නැති මහා උත්තමයෙක්. ඒ සහ මහා ගුණ කඳක් සිහිපත් වෙද්දී පින්වතුනි ඇඟ හිරි වැටෙනවා. එහෙනම් කොහොමද වෙනස් වීම සිද්ධ වුනේ? එන එකම හිතක් දෙ තිබ්බේ වෙනස් නොවිච්ච. එකම මිනිස්සේ එකම කෙනෙක් දෙයි හිතේ වෙනස් නොවිච්ච. එහෙම නැත්තම් පින්වතුනි පරමාර්ථ වශයෙන් උදාවිවි වැයවිවි යන සිත් පරම්පරාවක් සහ රූපස්කන්ධයක් අපි සම්මුති ලෝකයෙන් ආමන්ත්‍රණය කරන්න හඳුනා ගන්න අර කෙනාව පනවගත්තද? හොඳට තේරුම් ගන්න කියන කාරණා. ඇත්තටම ගත්තහම කයක් මේ ජීවත් වෙන මස්ලේ කය ඇතුලේ හැවත් ඒක ඇසුරු කරගෙන හිත වැලක් උදා වෙවි වැවෙවි යනවා. ඒක මේ එක හිතක් උදා වෙනවා වැයෙනවා නෙමෙයි පින්තුනේ. හිත පරපුරක්. ඔක්කොම එක වෙලාවටත් නෙමෙයි. ඒක වෙලාවක එක හිතයි. හැබැයි ඒ හිත වැයවිලා ගියාට පස්සේ ආය උදා වෙන්නේ අර කලින් වැයවිලා කියපු හිතම නෙමෙයි. ඒ ಜಾති හිතක් වෙන්න පුළුවන්. හැබැයි ඒ හිත නෙමෙයි. හැබැයි ඒ හිත පරම්පරාවේ. ඔබට තේරෙනවද මම කියන කාරණාව? ඔබ ඔබේ තාත්තා නෙමෙයි. හැබැයි තාත්තගේ පරම්පරාවේ. අන්න ඒ වගේ. එහෙනම් පින්වතුනි ඔය දැන් අපි ගමු මෙහෙම. අපි හිතමු වීරසේකර. මම නිකන් නමක් පාවිච්චි කරන්නම්. වීරසේකර කියලා පරම්පරාවක්. අපි ඒගොල්ලෝ වීරසේකර පරම්පරාව. වීරසේකර ෆැමිලි එක. ඒවත් ඒ පරම්පරාව කියලා අපි ගමුකෝ. දැන් ඔබ දන්නව නැද්ද වීරසේකර පරම්පරාව කියලා කෙනෙක් නැහැ කියලා. එහෙම කෙනෙක් නැහනේ. ආ වීරසේකර පරම්පරාව එන්න බලන්න. කවුද එන්නේ? කවුරුත් එන්නේ නැහැ. හැබැයි වීරසේකර කියන පරම්පරාවේ ඉන්නවා පින්වතුනේ. පිරිමි අය. ගැහැණු අය. ඒ හැමෝම ඒ පෙළපතෙන් පැවතගෙන යන අය. එයාට පුළුවන් අතීතයක් ගැන කියන්න. 1500 වර ගණන්වල අපේ අහවල 1800 ගණන්වල අපේ අහවල 1900 ගණන්වල අපේ අහවල මේ 2000 2010 අපේ අහවල දැන් මේ 2022 අපේ අහවල තව අවුරුදු 5කින් අපේ අහවල ආදි වශයෙන් පින්වතුනි අය ආමන්ත්‍රණය කරන විවිධ අයට අත්ත නත්ත පනත්ත කිත්ත කිරි කෑ මුත්ත ආදි වශයෙන් අනිත් පැත්තටත් මේ පැත්තේ මිනි පුතා මුණුබුරා ආදි වශයෙන් මේ පැත්තටත් යන ක්‍රමවේදයක් තියෙනවා. නමුත් ඒ ඔක්කොම එක්කෙනෙක් නෙමෙයි. හැබැයි හැමෝම වීරසේකර පරම්පරාවයි. ඒ නිසා ඒගොල්ලෝ ඔක්කොම එකට කනෙක්ට් කරන වැඩ පිළිවෙලක් තියෙනවා. ඒ තමයි වීරසේකර පරම්පරාව හැවත් මේ සම්මුතියෙන් පින්වතුනි හඳුනා ගැනීම පිණිස යොදාගත් කාරණා. හැබැයි ඒගොල්ලෝ එකින් එකට වෙනස්. එකිනෙකාට සම්පූර්ණයෙන් වෙනස්. ඔන්න ඔය විදිහට මේ මස්ලේ කඳක් ඇසුරු කරගෙන පින්වතුනි හිත වැලක් උදා වෙවි වැවෙවි යනවා. අපි සම්මුතියෙන් ඒකට කෙනෙක් කියලා පනවා ගන්නවා. දැන් ඔය හැම හිතක්ම පින්වතුනි අව හැම හිතකටම දෘෂ්ටියක් දරා ගන්න පුළුවන්. ඔය දෘෂ්ටි අර කලින් කිව්වා වගේ ඇහෙන් සහ කන් දෙකෙන් තමයි ගන්න. එන යම් මොහොතක පින්වතුනි ඔබට ඇස් පේන්නේ නැතුව ගියා නම් කන් ඇහෙන්නේ නැතුව ගියා නම් අපිට තේරෙන විදිහට පින්වතුනි බාහිරින් දැන් තවදුරටත් දෘෂ්ටි ගන්න විදිහක් නැහැ. 이르දි බල හැකියාවක් තියෙනවා නම් කෙනෙක්ට නැත්තම් දිව කන දිවස තියෙනවා නම් සමහරක් විට පුළුවන් ඇති. මේකත් හරියටම දන්නේ නැහැ. ඇස් පේන්නේ නැති කන් ඇහෙන්නේ නැති මනුස්සෙට දිව කන දිවස තියෙනවද කියලා පින් අපි දන්නේ නැහැ. ඒක සාමාන්‍ය වෙන හරියට තෝර බේර ගන්න පුළුවන් කොරසක් හම්බෙලා නැහැ. ඒ කියන්නේ නැහැ නෙමෙයි අපිට හම්බෙලා නැහැ. ඒවත් මට හම්බෙලා නැහැ. තමයි අපි ගුරු හාමුදුරුවෝ වාසේ දන්නා ඇති. මොකද මට ඒ කොරස ලොකු වැදගත්කමක් තියෙන එකක් නෙමෙයි. මම ඔබට කාරණාවක් කියලා දෙන්න. එතකොට මේ හැම හිතක්ම පිළිගන්න අන්තිමට ප්‍රත්‍යහම ඉන්ඩිවිජුවලි මේ හිතක් තමයි වැදගත්. මොකද මේ මොහොතේ හිතක් නියුදා වෙන්නේ. දැන් මේ මොහොතේ හිතක් උදා වෙන වෙලාවයි පිළිගන්නේ කලින් හිත ඇති වැඩක් නැහැ. එයා ගැන කතා කළ වැඩක් නැහැ. එයා හෙවත් ඒ හිත ගැන කතා කළ වැඩක් නැහැ අයියේ. ඒක අතීතේ. ඊළඟ හිත තාම උදා වෙලා නැහැ. මොයි අනාගතේ. එන අතීතයේ හිත ගැන කතා කළ වැඩකුත් නැහැ අනාගතේ පහළ වෙන්නේ නැන හිත ගැන කතා කළ වැඩකුත් නැහැ පින්වතුනි මොකද ඔබට යමක් කරන්න පුළුවන් නම් කරන්න පුළුවන් මේ දැන් පහළ වෙලා තියෙන හිතෙන් ඇයි කලින් පහළ වෙච්ච හිතෙන් මූව් කරන්න බැරිද දැන් දැන් බෑනේ ඒක වැය වෙලානේ ඒක ඉවරයි ඒකෙන් ආයේ ප්‍රයෝජනයක් ගන්න බෑ ඒකෙන් යහපතක් කරා නම් යහපතක් විශ්සරහට සිද්ධ වෙයි අවඩක් කරගත්තා නම් අවඩක් සිද්ධ වෙයි ඊළඟට එන්න තියෙන හිතෙන් ඔබට ප්‍රයෝජනයක් ගන්න බැරිද ඊළඟට එන්න තියෙන ඉතින් දැන් ප්‍රයෝජනයක් ගන්න බෑ. හැබැයි දැන් තියෙන හිතින් දැන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. කොටිම කියනවනම් දැන් තියෙන හිතෙන් පින්දුන ඔබට පුළුවන්. ඊළඟට එන හැම හිතක්ම මහා ශ්‍රේෂ්ඨ හිත් පරපුරක් පෙළවතක් බවට පත් කරන්න. ඒක පුළුවන් පින්දුන කරන්න. එහෙනම් සම්පූර්ණම බලය තියෙන්නේ මේ මොහොතේ. මේ දැන් උදා වෙච්ච හිතට. මේ දැන් උදා වෙච්ච හිතට තමයි පින්වතුනි සම්පූර්ණයෙන්ම අනාගතේ තීරණය කරන්න පුළුවන් හැකියාව තියෙන්නේ. අතීතේ වෙනස් කරන්න බෑ කොයිම හිතකටවත්. අතීතේ වුණා එච්චරයි. හැබැයි මේ දැන් පහළ වෙච්ච හිතට පුළුවන් පින්වතුනි මෙතනින් එහාට පහළ වෙන නියමිත හිත් කෙලින්ම පින්වතුනි පාර වෙනස් කරන්න. දැන් ඔබ නිකම හිතන්න මෙන්න මෙහෙම. අපි හිතමු පින්වතුනි ඔබ මොකක් හරි පවක් කරගත්තා. සතර පාගත වෙන පාප කර්මයක්. එහෙනම් මේ හිත් පරපුර ඉස්සරහට ඔබට සතරපාගත පාප කර්ම විඳවන්න අදාළ හිත් පහළ වෙන නිමිතයි නේද? අපි තුමුන් ගිහිල්ලා බින්දේ තිරසනෙක් වෙන්න නිමිතව තිබුණා නම් බල්ලෙක් කියලා ගමු. දැන් මේ හිත් පරම්පරාව ඉස්සරහට පින්තුනේ බලු සංකාර බලු වේදනා විඥාන සංඥා අදි වශයෙන් ඒ කියන්නේ මේ බල්ලෙක්ට සාමාන්‍යයෙන් බල්ලෙක්ට විඳවන්න සිද්ධ වෙනවා අත්විඳින සිද්ධ වෙන ඒ වේ රූප වේදනා සංඥා සංකාර විඥාන එන්න නිමිතව තියෙනවා නමුත් ඔබ උත්සාහ කළ මහන්සියෙන් පින්නේ සද්ධර්මයේ ශ්‍රවණය කළ අදිෂ්ඨාන තියලා කටයුතු කරගෙන යද්දී යම් මොහොතකදී ධර්ම අවබෝධ වෙනවා පින්වතුනි දැන් මොකද වෙන්නේ සෝතාපන්න ඵල එක හිතක් හරි උදා වුණා නම් පින්වතුනි ඒ හිත් પરම්පරාව තුල එතනින් එහාට ආයේ කවර කවදාකවත් අර පැත්තට ওই හිත් પરම්පරාව නැඹුරු වෙන්නේ නැහැ. ඒ කියන්නේ ওই හිත් පරපුරේ ආයේ කවදාකවත් පින්තුනේ. බල්ලෙක් කන විදිහට බිම දාගෙන බත් කන්න. බල්ලෙක් වගේ හෙවත් බල්ලෙක් වෙලා ජීවත් වෙන්න. ඒ අත්දැකීම් ලබන්නේ ඒ වේදනා සංඥා සංකාර විඥාන ගන්න කවදාකවත් හේතු උදා වෙන්නේ නැහැ. මොකද ඒ පැත්තට හිත හැරෙන්නේ නැහැ දැන්. එවැනි ඒවා බහල වෙන්නේ නැහැ දැන් තවදුරට. ආන්න එහෙම දෙයක්. දැන් අපි නිකන් මෙන්න මෙහෙම හිතමු. දැන් මම මේ කතා කරන්නේ සයන්ස් ෆික්ෂන්. සමහර මේ වෙනකොට නම් ඒවා රියැලිටි වෙලා ඇති. අපි හිතමු බින්දුනේ ඔබේ DNA. ඒ DNA වලනේ වෛද්‍යවරු විද්‍යාඥවරු කියන හැටියට පින්නතුනේ තමන්ගේ අම්මගේ තාත්තගේ DNA වලින් තමයි තීරණය කරන්නේ එතනින් එහාට ඒ අයගේ දරුවාගේ කායික මානසික ස්වභාවයන් මොනවාද කියන එක ගැන ලොකු බලපෑමක් තියෙනවා මේ DNA එකට. ඒවා ඇත්ත වෙන්න පුළුවන්. අපිට ඒක නෙමෙයි ප්‍රශ්න මම උදාහරණයක් මේ කියන්නේ. අපි හිතමු DNA engineering කරනවා. ඒ කියන්නේ උපාධියක් කරා කියලා නෙමෙයි මම කියන්නේ. යම් ක්‍රමයක් හොයාගන්නවා අපි මේ DNA එක මාරු කරන්න. නැත්තම් ඒකේ තියෙන chromosome වෙනස් කරන්න. වෙනස් කරලා සමහර මම හිතන්නේ දැන්ටත් ඒ තාක්ෂණය තියෙනවා. මම දන්නේ නැහැ මිනිසුන්ට ඒක කරනවද කියලා. සත්තුන්ට නම් ඒක කරනවා කියලා මම හිතන්නේ සෑහෙන කාලෙකින් ඉඳන් කරගෙන ආපු කාරණාවක් කෙසේ හෝ කරා හෝ නොකලා හෝ මේක මනක්කල්පිත වුණ කමක් නෙමෙයි මේ කාරණාව අපි ගමුකෝ අපේ අවශ්‍ය කාරණාව තේරුම් ගන්න. ඒෙන් කැලලක් වෙන අපි වෙනස් කරනවා. අපි තුමු උදාහරණයක් ඇරෙද්ද එක ක්‍රෝමසෝමයක් තියෙනවා බින්ද ඒකෙන් තමයි කෙස් කළු වෙන්නේ කියලා. ඒක නැති වුණොත් කවදාකවත් ආයි කෙස් කළු වෙන්නේ නැහැ. එහෙනම් ඒ අම්මා තාත්තා කියන දෙන්නගේ ක්‍රෝමසෝම වලින් කෙස් කළු වෙන්න මොකක් හරි අවශ්‍ය කරන ක්‍රෝමසෝමයේ පින්දන අපි අයින් කරලා හෝ වෙනස් කරා නම් හරි ආයි කවදාකවත් එතනින් එහාට ඒ වරපුරේ කළු පාට කෙස් හිටින්න විදිහක් නැහැ පිටින් ආයි ක්‍රෝමසෝම එකතු වෙන්නේ නැත්තම් ජාපිතම වන්න ඒ වගේ දෙයක් කරා කියලා ආය කවදාකත් ඒ පරපුරේ දැන් පරපුර කිව්වහම එතකොට පිටින් සම්බන්ධ වෙන්න පුළුවන් තව කෙනෙක් ඇවිල්ලා ඒ ක්‍රොමොසෝමේ තියෙන අපි හිතමු එහෙමත් නැහැ කියලා අපි හිතමු මේ සමස්ත ලෝක සත්ත්වයාගේ ඉන්න මිනිස්සුන්ගේ අපි අයින් කරන ඒ ක්‍රොමොසෝමේ කේස් කළු පාට ඒක අයින් කළා දැන් ඒ අය යම් කාලයක් ගියාට පස්සේ දරුවෝ බිහි කරද්දි පින්වතනේ කවදාකවත් ආයේ කළු කේස් අපිට දකින්න බැරි වෙනවා ආන්නේ වගේ යම් අවස්ථාවකදී පින්වතනේ අයින් කරා නම් එහෙම සතරපාගත වෙන්න තියෙන පැත්තර නැඹුරුලා තිබු හේතු මේ හිතෙන් මේ හිතේවත් මේ සෝතාපන්න ඵලය සාක්ෂාත් කරගත හිත ඒ කියන්නේ සෝත ඵලම සෝතාපන්න හිත සෝතාපන්න ඵල හිත මේ සසරේ ඵලිනතාවට එහෙම හිත පහළ වුණේ ආන්නේ හිත පින්වතුනේ තහවුරු කරනවා සහතික කරනවා ආයමින් මත්තර කවදාක්වත් අර වගේ හිත මේ පරපුරේ පහළ වෙන්නේ නැහැ කියලා. දැන් පැහැදිලි නඹට ඒ කාරණා. දැන් එහෙනම් පින්වතුනි මේ හිත හැම එකකටම දෘෂ්ටියක් දරන්න පුළුවන්. ඒ ධර්ම දෘෂ්ටි වලට අනුව තමයි ඒ හිත යම් ගතියකටපත් වෙන්නේ. මොකද ඒ දෘෂ්ටිය ගත්තනම් පින්වතුනි ඒ දෘෂ්ටිය බාර ගත්තනම් දැන් ඒ ගත්ත දෘෂ්ටිය තමයි හිතේ ගතිය බවට පත් වෙන්නේ. එහෙනම් එක දිගට පවතින කෙනෙක් ගැන ඔබට කියන්න විදිහක් නැහැ. අර විජේදාස එහෙමයිනේ. එයා දැන් ඇයි එහෙම මේ වගේ වැඩ කරන්නේ? අපි කවුරුදක්වත් හිතුවේ නැහැ එහෙම කරයි කියලා. ඔය කියන හේතුව ඔබ දකින්නේ නැහැ පින්දුනේ හිතකයි ගති පිහිටන්නේ කියලා. නේද? අහමුද විමලදාස. විමලදාස ඇයි එහෙම වැඩ කරන්නේ? එයා කවුරුදක්වත් එහෙම දේවල් කරපු කෙනෙක් නෙමෙයි. අපි හිතුවේ නැහැ එහෙම කරයි කියලා. ඔබ කියනනම් අපි හිතුවේ නැහැ එහෙම කරයි කියලා. පින්දුනේ ඒකට හේතුව ඔබ හිතන් ඉන්නවා විමලදාස කියලා. කියන්නේ මේක තනිකර දින එක දිගට දුවන හිතක් කියලා. ඇඟනම් අපි තුන් පොඩි වෙනවා, ලොකු වෙනවා, වයසට යනවා, කැඩෙනවා, බිඳෙනවා. ඇඳට වැටෙනවා ආදි වශයෙන් ඔබ ඒ ටිකනම් ඇහැට දකින්නවා කියන්නේ. නමුත් ඔබ හිතනවා පින්දුනේ මේ එකම විමලදාස කෙනෙක් එදා ඉඳන් අද වෙනකන් ඉන්නවා. එහෙනම් යම් ගතියක් ඒ හිතේ තිබුණා නම් ඒක එහෙමම තමයි කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ කියලා. නමුත් ඒක එහෙම වෙන්න විදිහක් නැහැ පින්වතුනි. මොකද අපි පරමාර්ථ වශයෙන් අපේ අවබෝධය පිණිස බැලුවාම අන්තිමට එතන තිබිලා තියෙන්නේ උදා වේවි වැවි වේවි කියපු හිත. ඔක්කොම හිත. තනි තනි හිත. ඒ එක හිතක් අනෙක් හිතකට සම්බන්ධ පින්වතුනි එකම පරම්පරාව නිසා මිසක් ඒ එකම හිත නෙමේ උදා වේවි වැවි යන්නේ. එක හිතක් උදා වෙලා වැවිලා ගියර පස්සේ දැන් අලුත්ම අලුත් හිතක් මේ ඊළඟට උදා වුණේ. ඒ හිත උදා වුණේ ඒ හිත උදා වෙන්න තියෙන හේතු නිසා මිසක් කලින් හිත උදා වෙන්න තිබ්බ හේතු නිසා නෙමෙයි. එකම හේතු ටික වෙන්න, ඒ කියන්නේ එකම ಜಾති හේතු වෙන්න පුළුවන්. නමුත් එකම හේතු ටික නෙමෙයි. මොකද එකම හේතු ටික නම් තිබුණේ පින්වතුනි අර කලින් හිත වැවෙන්න බෑනේ. මොකද හේතු තියෙන තාක්කල් උදා වෙන, හේතු තියෙන තාක්කල් පවතිනවා, හේතු වැවෙනකොට වැවෙනවා. එහෙනම් කලින් හිත වැවුණා කියලා කියන්නේ මොකක්ද? ඒ හිත උදා වෙන තිබ්බ හේතු ටික වැය වුණා කියන එක නේද? එහෙනම් ඒ හේතු ටික නෙමෙයි නේද පින්නේ මෙතනත් හේතු උනේ. හැබැයි ඒ ಜಾති හේතු වෙන්න පුළුවන්. ඒ වර්ගයේ හේතු වෙන්න පුළුවන්. එකම විදිහේ එකම වර්ගයේ හේතු වෙන්න පුළුවන් පින්නේ. නමුත් ඒ හේතු ටිකම නෙමෙයි. දබ තන දෙක ගිනි මැල දෙකක් ගහනවා. අද එකක් ගහනවා, හෙට එකක් ගහනවා. දින දෙකම පින්නදනේ ගිනි ගත්තේ මොන හේතු නිසාද? ඔක්සිජන්, දාහ්‍ය ද්‍රව්‍ය, උෂ්ණත්වය, ජල උෂ්ණත්වය. දැන් අර ඊයේ ගින්නට දැම්ම ඔක්සිජන් ටිකමද මේ අදත් දාන්නේ? ඒ කියන්නේ එතන ඔක්සිජන් ටික කාබන් ඩයොක්සයිඩ් බවට පත් වෙලා මොකද උන්නේ නැද්ද? ඒ ඔක්සිජන් ටික එහෙමම තිබ්බද? එහෙම වෙන්න බෑ. ඊයේ දාපු දර කොටේම තිබින් අදත් දාන්නේ. ඒ විදිහටම එහෙම වෙන්න බෑ. ඒක දරවල දර දාලා ඒක අළු වෙලා පිච්චිලා ගිහින් ඉවරයි. දැන් මේ දාන්නේ වෙන දර කොටයක්. හැබැයි ඒ ධර්ම තමයි. හැබැයි වෙන එකක්. ආන්ගේ වගේ හිතක් උදා වෙලා වැවැලනකොට පින්වතුනි ඒ හිතර අදාළ වෙච්ච හේතු නිසා ඒ හිත උදා වුනේ. ඒ හිතර අදාළ හේතු නිසා ඒ හිත පවතින්නේ. ඒ හිතට අදාළ හේතු වැවෙනකොට ඒ හිත වැවෙනවා. එහෙනම් ඊළඟ හිත උදා වුනහම ඊළඟ හිත උදා වුනේ අපි දැන් ඊළඟ හිතට ඒ හිත කියලා කියමුකෝ. ඒ හිත උදා වුනේ ඒ හිතර අදාළ කරන හේතු උදා වෙච්ච නිසා. ඒ හිත පවතින්නේ ඒ හිතර අදාළ කරන හේතු පවතින තාක්කල්. ඒ හිත වැයෙන්නේ ඒ හිතට අදාළ කරන හේතු ලැබුණා. අනෝකයි කාරණා. මේ හැම හිතකරම දෘෂ්ටියක් දරන්න පුළුවන්. ඒ දරාගත් දෘෂ්ටිය මොකක්ද? ඒ දෘෂ්ටිය ගත්තොත්, හෙවත් දැරුවොත්, ඒ කියන්නේ ඇක්සෙප්ට් කරොත් එන්නතන. බාරගත්තොත්. දැන් ඒ හිතේ ගතිය, ඒ දරාගත් දෘෂ්ටිය මත තීරණය වෙනවා. එහෙනම් කරුණාවන්තකම කියන දෘෂ්ටිය ගත්තොත් එන්නතන. විමලදාසයා කරුණාවන්තකම කියන දෘෂ්ටිය ගත්තා. කරුණාවන්තකම කියන එක හොඳයි. එහෙම වෙන්න ඕන. ඒක තමයි යහපත පිණිස පවතින්නේ. අනෙක් අයට කරුණාවන්ත වෙන්න ඕන. අනෙක් අයට කරුණාවන්තකම දැක්කොත් තමන්ට කරුණාවන්තකම පිහිටනවා. හෝ කරුණාවන්තකම අනෙක් අයගෙන් ලැබෙනවා. ඔන්න ඔය කියන අදහස පිළිගෙන දරාගත්තහම දැන් ඒ කරුණාවන්තකම කියන එකට වටිනාකමක් එකතු වෙලා නම් ආවේ. එක ගුරුවරයෙක් කියපු නිසා නැත්නම් දෙමාපියෝ කියපු නිසා තමන් වටිනාකමක් දෙන මිනිස්සේ වටිනාකමක් හෝ තමන් අදහන කෙනෙක් කියපු නිසා තථාගතයන් වහන්සේ දේශනා කළ තියෙන නිසා හරි ගමේ පන්සලේ හාමුදුරුවෝ කියපු නිසා මම බාරගත්තා ඒක. උන්වහන්සේ කිව්ව කවදාකද ඒක බොරුවක් වෙන්න විදිහක් නැහැ. ඔය මට්ටමින් හරි තියෙනතනේ වටිනා කියන පණිවිඩයක් හම්බුනාම ආන්නේ ගත අදහස බාරගත්තොත් පින්වතුනි ඒ හිත උදා වෙච්ච ඒ හිත ආන්නේ දෘෂ්ටියේ ගතිය පිහිටනවා. එහෙමනම් ඒ දෘෂ්ටියේ ගතිය පිහිටනවා කියලා කියන්නේ එතනින් පස්සේ අපිට ඒ හිතෙන් නැගෙන ක්‍රියා සිතුවිලි වදන් හරි නැත්නම් ක්‍රියා වදන් කියලා ගමුකෝ නැත්නම් එහෙමයි ක්‍රියා වදන් කියලා ගමු. ඒ ක්‍රියාවදන් ඒ ආකාරයි. කොයි ආකාරයිද? අර හිත ගත්ත දෘෂ්ටි ආකාරයි. හෙවත් ඒ ගතිය ඔබට පේන්න තියෙනවා. දැන් ඔබට පේන්න තියෙනවා පින්තුනේ විමලදාස ගමේ පන්සලේ හාමුදුරුවෝ දේශනා කරපු බණපදයක් අහන් හිටියා. උන්වහන්සේ දේශනා කරේ කරුණාවන්තකම ගැන. උන්වහන්සේ කීප විදිහට දේශනා කරපු විදිහට පින්තුනේ විමලදාසට බොහොම හිතට කා වේදනා ඒ කාරණාව. ඇත්ත නේද මේ කියන්නේ? කරුණාවන්තකම කියලා කියන්නේ මොනතරම් වටින ගුණංගයක්ද? දැන් පින්තුනේ ඒ හිත ඒක බාරගත්තට පස්සේ ඒ මොහොතේ හෙවත් ඒ අදහස බාරගෙන ක්‍රියාත්මක වෙනේ හිත පින්තුනේ හෝ ඊළඟ හිත ඊළඟ හිත ඊළඟ හිත ආදි වශයෙන් කොයි හිත හරි ඒ ගත්ත අදහස හරි කියලා හිතාගෙන නම් ඒක බාරගෙන නම් ක්‍රියාත්මක වෙන්නේ දැන් පින්තුනේ ඒයින් නැගෙන ක්‍රියාවදන් ඔබට දකින්න තියෙනවා කරුණාවන්ත ඒව විදිහට. දැන් පින්තුනේ යා නැඹුරු වෙන්න පුළුවන් අර බඩගිනින ඉන්න මනුස්සයාට බත් පැකට් එකක් දෙන්න. කළ ඔබ දකින්න එයා හරි කරුණාවන්ත මනුස්සයෙක් නේ. ඇත්ත කතන්දරේ මොකද්ද ಅದන? කරුණාවන්ත මනුස්සයෙක්ද ඉන්නේ නැත්නම් කරුණාවන්ත හිතක්ද උදා වුනේ? හෙවත් උදා වෙච්ච හිත මේ මොහොතේ දරන් ඉන්නේ කරුණාවන්තකම හොඳයි කියලා. කරුණාවන්තකම හොඳයි කියලා දරාගත්ත හිත ඒ ගතියටපත් උනා. ඒ ගතියටපත් වෙච්ච නිසා පින්තුනේ දැන් ක්‍රියා සහ වදන් දෙක කරුණාවන්තකම විදහාපාණය බවට පත් වෙනවා. ඒ නිසා යාගේ වචනයත් එහෙමයි දැන්. බොහොම කරුණාවන්තකමට කතා කරනවා. ඉතින් ඕම තවරික කාලයක් ගිහිලා පින්නේ සමහරක් විට විමලදාසර ඉන්නව වෙන්න පුළුවන් අසත්පුරුෂ යාළුවෙක්. ටිකක් කටගොන්න බී ගත්තට පස්සේ පින්තුනේ එයාට තරහ එනවා. තරහ ගියාට පස්සේ හැමෝටම බයිනවා. දැන් ওই ටිකත් අහන් ඉන්නව විමලදාස. කළා විමලදාසට ටිකක් බොන්න දෙනවා. දැන් විමලදාසට පින්තුනේ මේ වෙලාවේ සිහි කල්පනාවක් නැහැ. සිහි කල්පනාවක් හරියට නැති නිසා අර අසත්පුරුෂ යාළුවා මොකද්ද කියන්නේ? ආන් ඒ ටික මෙයා සමාදම් වෙනවා. අපි ඉස්සෙල්ලා ආරුකවද කමා කරගන්න වෙලාවක ඉඳන් මතක් කරගත්තේ. අසත්පුරුෂයන්ගේ කියන්නේ උඹහට හසු වෙලා ඒ අය කියන මතිමතාන්තර හිතින් දරාගෙන ඒවා සමාදන් වෙලා අපි කරපු කීපු දේවල් ආරුපාද ගොඩක් දුරට එහෙම තමයි සිද්ධ වුනේ. මම කියන්නේ හැම වෙලාවෙම කසිපු බීලා නෙමෙයි ආරුපාද කරගත්තේ. හැබැයි අසත්පුරුෂයන්ගේ කියන්නේ උඹහට ලක් කළා. එහෙනම් ඒ අසත්පුරුෂයෙක්ගේ අදහස ඇතරම අසත්පුරුෂය කියලා කියන්නේ මනුස්සය නෙමෙයි මෙතන බරපතල. දැරරුම් කාරණා. ඒ හිත් පරම්පරාවේ කියන්නේ මේ අසත්පුරුෂය. අවුරුදු විමලදාස නම්මුණ සිරිපාල. සිරිපාල බී ගත්තාම හැමෝටම බයින. ඒ වගේම සිරිපාලට පුළුවන් මේ අනික්කයාගේ හිත් වෙනස් කරන්න. එයාට ඒ යම් යම් දේවල් හේතු ගන්වලා. විමලදාස එතන ඉන්නවා. සෝතාපන්න වෙලා නැහැ ආමඳුරගෙන් බණ ඇහුවට. හැබැයි සිරිපාලත් එක්ක ඉන්න වෙලාවෙ පින්වතුනි විමලදාසට අර දේවල් අහන් ඉඳලා සිරිපාල කියනවා අහන් ඉඳලා පින්වතුනි විමලදාසගේ හිතෙන් දැන් තරහට ගන්නවා. තමාට අර හාමුදුරුවෝ ගැන පවා සිරිපාල කාගෙන් කාගෙන් හරි අහගත්ත දේවල් දැන් කියනවා එයා හරියට දන්නවා වගේ. විමලදාසට හිතෙනවා අය මට බණ කිව්වට ලොක හොරෙක්නේ. ආදි වශයෙන් පින්වතුනි හාමුදුරුවන්ට එක එක ආකාරයේ චෝදනා නගනවා. නා දුසිල්ලවත් මහණෙක්නේ. ඔය විදිහට පින්වතුනි සමහරට උන්වහන්සේ අනාගාමී උත්තමෙක්. රහතන් වහන්සේ නමක්. දැන් ඒ චෝදනා නගනවා. දැන් මොකද වෙන්නේ? දැන් ආරුපවාද පින්වතුනි ගෙඩි පිටින් සිද්ධ වෙනවා. හේතුව දැන් අර සිරිපාල හෙවත් ඒ හිත් පරම්පරාව සිරිපාලල අපිට හොයන්න නැහැනේ පින්වතුනි. ඒක මේ සම්මුති ලෝකේ පනවගත කොටසක්. පරමාර්ථ වශයෙන් ගිහම තියෙන්නේ එතන තියෙන්නේ මොකද්ද? මෙතන තිබ්බ ටිකම තමයි රූපස්කන්ධයයි නාමස්කන්ධයයි. රූපස්කන්ධය ලොකු වැදගත්කමක් දැන නිසා පොඩ්ඩක් පැත්තකින් තියෙනවා. මොකද කොහොමත් කසි පුහලා ගත්තට පස්සේ ඉතින් රූපස්කන්ධයෙන් කිසි වැඩක් නැහැ නේ. නාමස්කන්ධය ගත්තාම ආන්නේ එක හිතක පින්වතුනි දරන්ගෙන දෘෂ්ටියක් තියෙනවා දැන් මේ වෙලාවේ. දැන් කේන්ති ගිහිල්ලා තියෙන්නේ හිත. කේන්ති ගත්ත හිත හෙවත් තීරාරපත් වෙච්ච හිත. මේ විකෘති දේවල් හොඳයි කියලා දරාගෙන ඉන්න හිත. සල් අපි දවසක් කතා කරද්දී විචිකිච්ඡාව කියන එක අපි හරියට තෝරගමු කියලා. දැන් මේ විචිකිච්ඡාව ගෙඩි පිටින් තියෙන මේ හිත් පරම්පරාවේ. සිරිපාල කියලා කියන්නේ අමු පෘථග්ජනෙක්. එහෙනම් විකෘති ක්‍රියාවදන් ගැන දැඩි ඇල්මක් කැමැත්තක් තියෙනවා මේ හිතේ. ආන්ගේ කැමැත්ත පිට ඒ ගති දරාගෙන පින්වතුනි එවැනි ක්‍රියාවදන් එතනින් පිට වෙද්දී විමලදාස ළඟ ඉඳගෙන හිටි ගහන් ඉන්නවා. අහන් ඉන්නවා සහ දකිනවා. ඒකම කිව්වේ ඇස් දෙකෙන් සහ කන් දෙකෙන්. දෘෂ්ටි ගන්නවා. ඉතින් සිරිපාලත් එක්ක පින්වතුනි පය භාගයක් හිටිට පස්සේ දැන් විමලදාසය සිරිපාලයට අන්තයි. මොකද ඒකට හේතුව අර දෘෂ්ටි ආවා. ඒ හිතුවිලි ක්‍රියාවදන් නිසා. දැන් ඒව පින්වතුනි මේ හිත උදා වෙච්ච හිත ඒ දෘෂ්ටිය ගත්තොත් එහෙම දැන් මේ හිත් පරම්පරාව හේවතේ හිත පරම්පරාව කෙසේ වෙතත් ඒ හිත ගමු ඒ හිත පින්වතුනි එතනින් එහාට ආන්‍ය දෘෂ්ටිය දරා ගත්තා නම් දැන් ඔබට ඒ හිතේ දකින්න තියෙනවා යම් ගතියක්. මොන ගතියද? දැන් කරුණාවන්ත ගතියද දැන් ආයේ දකින්න තියෙන්නේ නෑ. මොකද කරුණාවන්ත ගතිය දකින්න තිබුණේ කරුණාවන්තකම හොඳයි කියලා ගත්ත හිතේ. දැන් ඒ හිත තිබ්බේ කොයි වෙලාවේද? ආන්දරුගාව වාඩිලා බණ අහපු වෙලාවේ. දැන් ඉන්නේ කාගාවද? සිරිපාලගාව. එහෙනම් දැන් පිළිගන්නේ මේ වෙන හිතක් නෙමේ තියෙන්නේ. එකම හිත පරම්පරාව වුණාට වෙන හිතක්. එහෙනම් දැන් මේ හිතේ පින්වතුනේ මේ හිත ශක්තිමත් නැති නිසා හරි වැරදි තෝර බේර ගන්න බැරි නිසා සිරිපාල කියන දෘෂ්ටිය එහෙනම් සිරිපාල කතා කරද්දී ඒ දෙන දෘෂ්ටිය මේ හිතෙන් දරාගෙන ආන්ගේ ගතිය බාරපත් වෙනවා. දැන් ඒ ගතියටපත් වුණාට පස්සේ මේ හිතෙන් පින්තුනි ක්‍රියාවදන් නිකුත් වෙන්නේ හෙවත් එළියට පේන්න පටන් ගන්නෙ ඒ ගත්ත ඒවට අනුකූලව. එහෙනම් දැන් සිරිපාල හෙවත් සමයි විමලදාස වහින පටන් ගන්නවා හාමුදුරන්ට. අර සිරිපාල කීප දේ අහන් ඉඳලා. ඇයි? ඒක හරි කියලා ගත්ත නිසා. අන්න ඊට පස්සේ පින්තුනි ඔබට ආරංචියක් එනවා. මෙච්චර මේ හොඳට කරුණාවන්තව හිටපු හාමුදුරුවන්ගෙන් බණ අහපු විමලදාසයා මෙන්න මේ ගම් වට යනවා නේ හාමුදුරුවන්ට බැන බැන. අනේද කියන්නේ. එහෙමත් දේවල් මේ ලෝකේ වෙන්න පුළුවන් කියලා අපකම හිතන අපේ. ඒකට හේතුව ඔබ දැකපු විමලදාස ඔබ හිතාගත්ත විමලදාස කරුණාවන්තයි කියලා. දැන් කරුණාවන්ත විමලදාසලා කොහෙද පින්වතුනි ඉන්නේ? කරුණාවන්ත හිත් තියෙනවා. කරුණාවන්ත විමලදාසලා නෑ. ඒ හිත් දුවන රූපස්කන්ධයක් ඇසුරු කරගෙන සම්මුතියෙන් ඔබට කියන්න පුළුවන් ඒ විමලදාස කියලා. හැබැයි ඔබ විමලදාස අන්න විමලදාස කියලා කියනකොටම පින්වතුනි හිත් කෝටියක් උදා වෙලා වැවිලා ගිල්ල ඉවරයි. දැන් කරුණාවන්තකමයි ඒ අතර තව ඕන තරම් දුවනවා. කරුණාවන්තක ඊටසේ එක පාර නපුරු වෙනවා. ඊට පස්සේ මෙත්තා සාගත වෙනවා. ඊට පස්සේ අනෙක් කෙනට තව කෙනෙක් උදව් කරන්න ඕන කියලා හිතන තව කෙනෙක් කණේ පාරක් ගහන්න ඕන කියලා හිතන ඔබ කසාද බඳින්න ඕන කියලා හිතන ඔය ඔක්කොම හිතනවා පින්වතුනි. එන ඔක්කොම හිතනවාමයි කියලා කියන නෙමෙයි. ඔක්කොම හිතෙන්න පුළුවන්. මේක තප්පරයක් ඇතුළත පින්වතුනි ඕන දෙයක් හිතෙන්න පුළුවන්. මොකද ඔය හැම තප්පරයක් ඇතුළතම පින්වතුනි හිත දුවන කෝටි ප්‍රකෝටි ගානක් ඔය හැම හිත කරන් පුළුවන් දෘෂ්ටියක් දරාගෙන. ඒ දරාගෙන දෘෂ්ටි අනුව තමයි ඒ හිතේ ගති පැවතුම් වෙනස් වෙන්නේ. අන්නේ වද අපිට මේ පේන්න තියෙනවා. දැන් අපිට ඒක කොරස පැහැදිලි ඇති. දැන් මොකක්ද එහෙනම් ඒකයි මේක ඇතුලේ තියෙන සම්බන්ධය. විනය කුසල ඇතුලේ තියෙන සම්බන්ධය මොකක්ද? දෘෂ්ටි කියලා ගත්තාම පින්වතුනි, ඔගේ ප්‍රධාන වශයෙන් තියෙනවා මිත්‍යා දෘෂ්ටි සහ සම්මා දෘෂ්ටි. ඊටසේ එකක් දෙයාකාරයි. ලෞකික සම්මා දෘෂ්ටිය සහ ලෝකෝත්තර සම්මා දෘෂ්ටිය. නැත්නම් සම්මා දිට්ඨිය. ලෝකෝත්තර සම්මා දිට්ඨිය ලෝකෝත්තරයට පත් වීමට හේවත් මේ ලෝකයෙන් එතර වීමට උපකාරී වෙනවා. ලෞකික සම්මා දිට්ඨිය ලෝකේ ජීවත් වෙන සත්‍යයට සුවෙන් ජීවත් වීම පිණිස හේතු වෙනවා. ඒ වගේම නිවන අරමුණු කරලා න්‍යාත අපි දු නිවන තම ආબોධ කරලා නැහැ. නමුත් නිවන ඕනේ කියලා අදහසක් හිතේ තියෙනවා. නිවන කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. හැබැයි මේ දුකෙන් නිදහස් වෙන්න ඕනේ කියලා අදහසක් තියෙනවා. ඒ ගැන හිතාගෙන කරන පින ආයුෂ වර්ණ සැප බලේ පටිභාන ඥානය පහළ වීම පිණිස, ඒ කියන්නේ අර නිවෙනට උපනිශ්‍රේ පිණිස, ලෝකෝත්තරයට උපනිශ්‍රේ පිණිස, ඒත් ලෞකිකව යහපතින් ජීවත් වෙන්න ඒ පින් උදව් වෙනවා. හැබැයි ඒ පින් ફોකස් වෙනවා පින් උතුණි අර ලෝකෝත්තරේ කරගන්න උදව් වෙන්න. ඒ වගේම අනිත් පැත්තට තියෙන අපි දන්නේ මිත්‍යා දිට්ඨි. මිත්‍යා දිට්ඨි වල තියෙන අපෙන් අතනේ කෙනෙක්ට අවැඩ පිණිස පවතින මරණය හෝ මරණයට සමාන දුකකට පත් වෙන සිද්ධ වෙන මහා විනාශයක් උදා කරලා දෙන කිසිනෙක් කරවන නිරිසත්ත්වෙක් කරවන කුණු පෙරේතෙක් කරවන දෘෂ්ටි පින්නතනේ ඔය මිත්‍යා දිට්ඨි කියන කුලකයේ තුල ගැබ් වෙලා තියෙනවා. දැන් අපි දන්නවා හිතක් ක්‍රියාවදන් කියන දෙක හිතක ක්‍රියාවදන් කියන දෙක ක්‍රියාත්මක වෙන්නේ දරාගත් ගතියට අනුව. එහෙම නේද? අද ඉස්සර කතා වුණා දැන් එක්ක. මතකද ඒක? හිතක් ගන්න ගතියට අනුව තමයි ඒ ගත්ත දෙයට අනුකූලව තමයි පිළිදෙන ක්‍රියාවදන් පේන්න තියෙන්නේ. කරුණාවන්තකම හොඳයි කියලා ගත්තාම ආන්ගේ ගතියටපත් වුණා. ඒ ගතියටපත් වෙච්ච නිසා පින්වතුනි දැන් ක්‍රියාවදන ඒ ආකාරයයි. කරුණාවන්ත වචන, කරුණාවන්ත ක්‍රියා ඔය ආදී වශයෙන්. එහෙමනම් ගත්ත දෘෂ්ටියට අනුකූලයි නම් පින්වතුනි ගතිය ගතියට අනුකූලයි නම් ක්‍රියාවදන් කියන ඒවා දැන් ක්‍රියාවදන් જાති දෙකක් අපර දකින්න පුළුවන්. අපි ලෝකෝත්තරේ පොඩ්ඩක් පැත්තකින් තිබ්බොත් මොකද අපි පින පව ගැන නම් මේ දැන් වෙලාවයි කතා කරන්නේ. ලෝකෝත්තරේ පොඩ්ඩක් පැත්තකින් තියෙනවා. ලෝකෝත්තරේ කුසලය. ලෞකික පින සහ පව. ඔන්න ඔය දෙක ගත්තොත් පින්තුනේ ඔය පින් සහ පව කියන දෙකවල දෙකොටස. දෙකොටසත් දෘෂ්ටිය මත රඳා පවතින. එහෙනම් ලෞකික සම්මා දිට්ඨිය දරාගත් හිත ආන්ගේ ගතියෙන් නම් කටයුතු කරන්නේ. එහෙනම් පින්වතුනි ඒ හිතෙන් ක්‍රියාවදන් සිදු වෙනවා. ඒකට අවශ්‍ය කරන ශක්තිය නිකුත් වෙනවා. යම් කටයුතු ටිකක් සිද්ධ වෙනවා. ආන් ඒ කටයුතු අපි කියනවා පුණ්‍ය ක්‍රියා කියලා. ඒ වගේම යම් හිතක් දෘෂ්ටියක් දරන් ඉන්නවනම් ඒ දෘෂ්ටි වලට මිත්‍යා දිට්ටි කියලා අපි කියනවා. ඒ දිට්ටි දරාගෙන නැත්නම් ඒ දෘෂ්ටිය දරාගෙන ඒකට අනුකූලව ඒවා හොඳයි කියලා අරගෙන ඒ ගතියට පත් වුණා නම් පින්වතුනි දැන් ඒ ගත්ත ගතියට අනුව නැත්නම් ඒ ගතියට අනුව සිදුවෙන ක්‍රියාවදන් වලට කියනවා අකුසලේ නැත්නම් පාප කර්ම කියලා. අපි පාප කර්ම කියලා තේරගමු. ඒක තමයි වඩාත් ගැළපෙන්නේ. දස පාප කර්ම. දස පාප ධර්ම. පව් සහ පින් කියලා අපි ඔන්න ඔය විදිහේ දෙක තෝරගන්න පුළුවන්. සාමාන්‍ය ව්‍යවහාරයේ ඔකට දස අකුසලයේ කියලා කියනවා. හැබැයි ඔය දෙකේ පොඩි වෙනසක් පොඩි කියවම පොඩිමත් නෙමෙයි නමුත් වෙනසක් තියෙනවා. අපි දැනට ගමු පින් සහ පව් කියලා ඔන්න ඔය ආකාරයට. එතකොට කුසල් කියලා જાතියක් තිබ්බා. ඒවා සම්මා දිට්ඨිය යම් දවසක හිතේපත් වුණා නම් පිටින් ලෝකෝත්තර සම්මා දිට්ඨිය. ඒ කියන්නේ අනිච්ච දුක්ඛ අනත්ත අවබෝධයටපත් වෙච්ච හිත අන්නේ ගතියටපත් වුණා නම් පිටින්. ඒ හිතෙන් නැගෙන ක්‍රියාවද බොහෝ දුරට ලෝකෝත්තරේ පැත්තට නැඹුරුලා තියෙනවා. පින් සිද්ධ වෙන්න පුළුවන්. ඉඳලා හිටලා පවකුත් සිද්ධ වෙන්න පුළුවන්. මම කියන අරියතුන් වහන්සේ ගැන නෙමෙයි. සෝතාපන්නෙක් අතින් පව සිද්ධ වෙන්න බෑ කියලා අපිට දකින්න සාක්ෂියක් නැහැ පින්වතුනි. ධර්මයේ තුල. හැබැයි වෙන්න තියෙන ඉඩකඩ ගොඩාක් අඩු. ඒ වගේම පව කරන්න කිසිම කැමැත්තක් නැහැ සෝතාපන්නෙක් තුල. කිසිම දවසක මිදින් කැමැත්තෙන් පව කරන්නේ නැහැ. තව කෙනෙක් හිංහිංසා කරන්න කැමැත්ත. එද අපි මේවා ගැන කතා කරලා තියෙනවා මිටපෙ. ඒ ලෝකෝත්තර සම්මාදිට්ඨිය ලෞකික සම්මාදිට්ඨියටපත් වුණා නම් අනිකයාගේ යහපත පිණිස අනිකයාට උදව්පදව් කරන්න. තමන්ගේ යහපත පිණිස. හැබැයි අනිකයාට කරදර නොකර. ඔය විදිහට කටයුතු සිද්ධ කරගන්න ක්‍රියාවදන්. ඒගත් දෘෂ්ටියට අනුකූලව සිද්ධ වෙනවා. ඒ වගේම පින්වතුනි මිත්‍යා දිට්ඨිය ගත්තනම් තමන්ගේ යහපත පිණිස අනිකයාට හිඟි හිංසා කරන ගතිය ඒ හිත තුළ පීඩන නිසා ඒ අනුව ක්‍රියාවදන් සිද්ධ වෙනවා. දැන් ඔන්න එන අපට තේරෙන්න ඕනේ පැහැදිලිව මේ කුසලය පින සහ පව කියන මේ තුන් ආකාරයේ ක්‍රියාවදන් සිද්ධ වෙන්න පසුබිම පරිසරේ මොකක්ද කියලා. එන ඒව කරන කෙනාලා නෙමෙයි ඉන්නේ පින්වතුනේ තනිකර මේ හිත් සම්බන්ධ වැඩපිළිවෙලක් නේ යන්නේ. හිත ගත්ත දෘෂ්ටිය මොකක්ද? ඒ ගත්ත දෘෂ්ටියට අනුකූලයි ඒ ක්‍රියා සහ වදන්. පැහැදිලිද දැන් ඔබට ඒ කියන කාරණාව? දොන් නොතන තැනදී අඩුපාඩුවකට දෙන ඔබ මෙතන නැති එක. මම ඔබෙන් අහනවා පැහැදිලිද කියලා. ඉතින් ඔබ ඔළුව අනන්නද මට ඔව් කියලා කියන්නේ? නැත්නම් නැහැ කියලා කියන්නේ? ඔක තමයි ඉතින් තියෙන ප්‍රශ්නේ. ඉතින් මම උත්සාහ කරනවා පුළුවන් තරම් මේක සරල කරන්න පින්වදනි. සමහර ඔබ මෙතන හිටිනම් මේ ටික මෙච්චර මේ මම ඇද මේක කියන්න ඕනේ නැහැ. වදන 10 15 කියන ඔබට තේරෙනවා. මොකද ඔබ අපිට මේක අවබෝධ වෙනවද කියලා අපිට තේරෙනවා. හැබැයි දැන් තනිකර පිනට බාර දීලා තියෙනවා. ඒ කියන්නේ දින දිගට පුළුවන් තරම් පින් කරගන්න කියලා. පිනට බාර දුන්නාට පස්සේ දෙන්නේ අපිට ඒකට ආයෙ එතනින් එහාට ක්‍රියාත්මක වෙන විදිහක් නැහැ. පිනම තමයි මෙතන මූලිකය. පිනම තමයි ප්‍රධාන වෙන්නේ. පිනම තමයි සරණ වෙන්නේ. පිනම තමයි පිහිට වෙන්නේ. පිනම තමයි පිළිසරණට හිටින්නේ. එතකොට ඒකෙන් කියන්නේ ඔබ මෙහෙ එන යන දවස්වල ඔබේ පින නෙමෙයි කියලා. ඔබට දහම ආબોධ කරලා දෙන්න උපනිශ්‍රය හදලා දෙන්න. දැනුත් ඔබට පිනම තමයි උපකාරී වෙන්නේ පින්වතුනි. ඔබ ආරාමයට ආවත් මේ අපි ඉස්සරහ ඉඳගෙන බණ ඇහුවත් ඇස් දෙක දිහා බලාගෙන ඒත් පිනම තමයි පින්වතුනි ඔබට උපකාර වෙන්නේ. වෙන මොකුත් නැහැ. එහෙනම් වෙනස මොකක්ද? වෙනසකට තියෙන්නේ ඔබ ඉස්සරහා ඉන්න වෙලාවට පින්වතුනි අපිට පුළුවන් ඔබේ පින අද්දලා දෙන්න. අපේ පැත්තෙන් වෙන්න ඕන ටික කරලා. අපි කතා වුණේ පින් කාන්දම් වෙන්න කියලා අනික ඇට. අන්න ඒ ටික කරලා දෙන්න ලේසි. ඔබේ පින අද්ද 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 ඔබට ඒවල ප්‍රතිඵල භුක්ති විඳින අවස්ථාව සලසලා දෙන ලේසි පින් ඔබ ඉස්සරහින් ඉඳගෙන සම්බන්ධ වෙනවා. හැබැයි ඉස්සරහින් ඉඳගෙන හිටියත් gederin දෙන බණ හෙව්වත් පින්දනේ දෙකේදීම පින තමයි ඔබට උදව් වෙන්නේ. ඔබට ධර්ම අවබෝධ කරගන්න. වෙන කිසිම දෙයක් නෙමෙයි. සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරගන්න පින්දනේ පින නිසා නම් ඉතින් ආයේ එදෙනින් මිහාට කවර කතාවද? මේකයි අපර කියන්නේ පුළුවන් තරම් පින්තුනේ පින අනුමෝදන් වෙන්න කියලා. පිනිය සමාදන් වෙන්න. පින් කරගන්න. පහදුණු සිතින් පින් කරගන්න. ප්‍රසාද හිතින් පින් කරගන්න. ලෝක සත්‍යයට යහපත පිණිසම ජීවත් වෙන්න. පුළුවන් තරම් පින්. තමන්ට කරන්න පුළුවන් උපරිමයෙන් කරන්න. දැන් දවසක් එහෙම යනදී ඔබට එයි. ඔබට හෙන වැදුනත් කමක් නෑ. ඔබ කීතු කීතු වලට ඉරිලා දැම්මත් කමක් නෑ. අනෙක් කෙනාගේ යහපත පිණිසමයි මම කටයුතු කරන්නේ. කවර කවදාක්වත් මාව ආරක්ෂා කරගෙන මම කටයුතු කරන්නේ නැහැ කියන තත්ත්වයට ඔබට පත් වෙන්න පුළුවන් දවසක් ඒ විසරහට. සමහරට ඒක ඔබට දැනට බැරුව ඇති. සමහරට ඔබට මානසිකව ඒකට තාම සූදානම් නැතුව ඇති. සමහරට ප්‍රායෝගිකව ඒක ගැලපෙන්නේ නැතුව ඇති. එනිසායි දෙකම ගැන කල්පනා කරලා බලන්න ඕන. හැබැයි යම් දවසක් ඒ පින්වතුනි ඔබ ජීවත් වෙන්නේ මණිකයාගේ යහපත පිණිස. එනිසා ඔබට මොනා කරත් ප්‍රශ්නයක් නැහැ තව කෙනෙක් යහපතක් වෙනවා නම්. ඔන්න ඔය කෙනෙක් තමයි ඉන්න පුළුවන් ඒ දවසක. අපි හැමෝටම මෙතනට යන්න තමයි පින්දුනේ ඕනේ. අපි පියවරෙන් පියවර හිමිට යන්න එතනට. පොඩ පොඩ පින් කර කර පින් කර කර පින් එකතු කර කර පින් අනුමෝදන් කර කර අනික්කයටත් පිනේ සමාදන් වෙන්න කියලා නිරන්තරයෙන් උනන්දු කර කර ඒ අය කරන පිනුත් දැක බලාගෙන සාදුකාරයක් හැරදීලා පින්දුනේ ඒවත් අනුමෝදන් කළා. මාන්නකාරකමින් නෙමෙයි හැබැයි මං කියපු නිසා තමයි දැන් එයා පින් කරන්නේ. නැත්තම් ඉතියා අපායට යන්නේ හිටියේ බල්ලෙක් වෙලා. එහෙම කියන කාට මොකක්ද වෙන්නේ කියලා අපි නිතර කලින් හිතලා බලන්න එපා. එහෙම නෙමෙයි. අනේ කොච්චර දෙයක්ද සාදු සාදු. එයාට දැන් පින් කරන්න හිතලා තියෙනවානේ. ඔන්න ඔය මට්ටමේ. මං කරපු දේවල් පින් කොහොමද හිතන නැහැ නේ ඔබට තේරෙනවද දැන්? මං කරපු දේවල් කොහෙද තියෙන්නේ? නයිදං අත්ත කතම් බින්බන් නයිදං පර කතම් අගන්නේ බින්. හේතුම් පරිච්ඡ සම්බෝධං හේතු බංගා නිරුද්ධති. හිතක් නම් පින්න උදාවේ වැයවි යන්නේ කොහෙද මං කරන දේවල් තියෙන්නේ? ඒ කියන්නේ මං කියලා කියන්නේ හිතටද? හිත නේ තියෙන්නේ. හිතට මොකටද මං කියන්නේ? හිත. නම් එයාට අපි තේරුම් ගන්න ඕනේ හිත. පොඩ පොඩ යන් ඉස්සරහට. එදලා අපි ගන්න කොහෙද නැතුනේ? මම කියන්න බෑ. කොහෙද නැතුනේ? අපි කතා වුණා කුසලය පින සහ පවගය. ඔය තුනම හිතක් දරා ගන්න දෘෂ්ටි නිසා ක්‍රියාත්මක වෙන බලගැන් වෙන ක්‍රියාවල. දැන් ඔබ වෙන මෙහෙම දෙයක් තේරුම් ගන්නත් ඕන. දැන් ඔබට සමහරට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් එන්න පුළුවන්. තථාගතයන් වහන්සේ දස පුණ්‍ය ක්‍රියා කියලා කොටසක් පනවලා තියෙනවා. දානං සීලංච භාවනා. දානේ සීලේ භාවනාව ප්‍රත්‍යනුමෝදනාව ඒ වගේම වැඩිහිටියන්ට පිදියුත්තන් පිදීම සද්ධර්ම ශ්‍රවණය කිරීම සද්ධර්මයේ දේශනා කිරීම ආදී වශයෙන් පින් දස පුණ්‍ය ක්‍රියා පනවලා තියෙනවා. ඒ වගේම අනෙක් පැත්තෙන් දස පාප ධර්මත් පනවලා තියෙනවා. ප්‍රාණඝාතය බොරු කීම ඒ වගේම හොරකම් කිරීම කාමයේ වර්ධවා හැසිරීම ආදී වශයෙන් දෙවගෙන ඔබ දන්නවා. මේ අලුත් දේවල් නේ ඔබ දන්නව දන්න දෙයක් නෙමෙයි. කෙනෙක්ට හිතෙන්න පුළුවන් පින්තුනි කොහොමද බුදුහාමුදුරුවෝ එහෙම මේ ලිස්ට් එකක් හදාගන්නේ කියලා. කොහොමද ඒ හරියටම 10යි මේ පැත්තට 10යි එහෙම කොහොමද ඒ හදාගත්තේ කියලා. දැන් මම ඔබෙන් මෙන්න මේ ප්‍රශ්නේ අහන්න ඔබ පුළුවන් නම් උත්තරයක් දෙන්න බලන්න. අපි හිතමු තේින්නතුනේ එක්තරා රටක් තියෙනවා නැත්නම් ගමක් තියෙනවා. ඒ ගමේ ජීවත් වෙන මිනිස්සු හරියට සලකනවා පින්නතනේ එක්තරා විදිහක මිනිස්සුන්ට. ඒ කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. ඒ ගමේ මිනිස්සු අතරින් පතර පින්නතනේ අය ඉන්නවා ගම්වැසියෝ. එයාගේ නහය අනික් අයට වඩා දිගයි. නියම් ගම නහය අනෙක් අයට වඩා දිගයි. එතකොට නහය දිග මිනිස්සුන්ට ඒ ගමේ මිනිස්සු හරියට සලකනවා. අනිවාර්යෙන් ඒ ගමේ ගම්මුලාදානිය වෙන්නේ අනිවාර්යෙන්. පින්වතුනි කවදත් එහෙමයි. නහය හොඳටම දිග මිනිස්සයා තමයි ගමේ මුලාදෑන්නේ. ඒ තමයි ගමේ නායකයා. ඉතින් ඒ ගමේ නායක වුණාම හරියට සලකී. සලකනවා, වන්දනා කරනවා, අපවස්ථාන කරනවා, හැම දෙයක්. ඒ වගේම තවත් කවුරු හරි ඉන්නවා නම් පින්වතුනි ගමේ නහය දිග මිනිස්සු. එයාට හරියට සාතු සංග්‍රහ කරනවා. ඒ ගමේ ජීවත් වෙන අපිටම වැද්දෝ දඩේමක් එහෙම කරගත්තහම පින්වතුනි ඒකේ හොඳම කොටස ගෙනත් දෙන්නේ අර නහය දිග මිනිස්සුන්ට. මම ඔබට කතාවක් මේ කියන්නේ. අහන්න එපා කොහෙද රට කියලා. මම ඔබට කතාවක් කියන්නේ උපමාවක් මේක තේරුම් ගන්න. ඒ වගේ මේ ගමේ ඉන ගොවියෝ තමන් වගා කරන දෙයින් හොඳම කොටස අර ඔබ අග්‍රශ්‍රේෂ්ඨ කොටස බින්දි සම්බුදු සාසනයට දන් දෙන්නේ. ආන් ඒ වගේ මේ මිනිස්සු මොකද කරන්නේ? අර නහය දිග මිනිස්සු හොයාගෙන ගිහලා ආන් ඇර දැන්. එතකොට ඒ වගේම පින්වදනේ ඒ ගමේ ඉන්න ලස්සනම රූමත්ම තරුණියෝ ආවාහ විවාහ වෙන කල වයසට ආවහම එයාගේ දෙමාපියොත් බලන්න පින්වදන නහය දිග මිනිස්සුන්ට මනුස්සයෙක් වෙලා ඒවයි කෙනෙක්ට සම්බන්ධ කළ දැන් ඒ රටේ මොන මොනාට හරි තනතුරු තාන්න මාන ඉල්ලතල එහෙම තියෙනවා නම් අමතර ලාභයක් එහෙම කාට හරි ලැබෙනවා නම් ඒ හැම එකෙම පින්වතුනේ ප්‍රධාන කොටස ඕ කොටසක් හරි හැම වෙලම ලැබෙන්නේ කාටද? අර නහය දිග මිනිස්සුන්ට. පැහැදිලිද ඔබට? හරි. එහෙනම් දැන් ඔබ දන්නව නේද මේ නහය දිග මිනිස්සුන්ට පුළුවන් පහසුවෙන් ජීවත් වෙන්න මේ රටේ. නියඟයක් ආවත් අන්තිමට කන් නොකා නොබී මැරිලා යන සිද්ධ වෙන්නේ කාටද? නහය කොට මිනිස්සුන්ටද නහය දිග මිනිස්සුන්ටද? අනිවාර්යෙන් නහය දිග මිනිස්සුන්ට පින්වතුනි චාන්ස් එක වැඩි. මොකද ඒ ගමේ මිනිස්සු ගව දරන් ඉන්න අදහසක් තියෙනවා මේ නහය දිග අය තමයි හරි ශ්‍රේෂ්ඨ පිරිස කියලා. මොකක් හරි හේතුවක් නිසා ඒගොල්ලෝ එහෙම හිතාගෙන ඉන්නවා. ඒ නිසා එයාට හරියට සලකනවා. ඉතින් ඒ නිසා පින්දිනේ නහය දිග මිනිස්සුන් හරි පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන්. කන්න බොන ටික ළඟට හම්බෙනවා. ඉඳුම් හිටුම් හැම වෙලාවෙම හොඳම තැන් තමයි ඒගොල්ලන්ට හම්බෙන්නේ. කොහේ ගියත් පින්වතුනි හැම වෙලාවෙම හොඳම තැන හැම වෙලාවෙම ඒගොල්ලන්ට තමයි හම්බෙන්නේ. වස්ත්‍ර ආභරණ ආදි වශයෙන්ද ලෙඩක් අසනීපයක් වුණත් පින්වතුනි හැම වෙලාවෙම ඒගොල්ලන්ට තමයි ප්‍රමුඛත්වය හම්බෙන්නේ. බෙහෙත් වේත් කරගන්න. දැන් පැහැදිලි වෙනනම් කාරණා. හරි. එතකොට එන අපිට තේරෙනවා පින්වතුනි ඒ රටේ නහය දිගව උපදිනවා කියලා කියන්නේ හරිම වාසනාවක්. හේවත් ඔබ කියයි හරි මොකක් කියලා? හරි පිනක් කියලා නේද? එහෙම නැතයි පින් ඇත්තෝ ඒ රටේ කොහමද උපදින්න ඕනේ? හරිනම් නහය කොටටද නැත්නම් නහය දිගට? අනිවාර්යෙන් පින්නේ පින් ඇත්තෙක් ඒ ගමේ උපදිනවා නම් උපදින්න ඕනේ කොහමද? නහය දිගට. හරි. අල්ලපු ගම ඊට එහා ගම. දැන් මේක දික්නාස් ගම, අරක කොටනාස් ගම. ඒ ගමේ මිනිස්සු පින්වතුනි සලකන්නේ නහය කොහමද දින මිනිස්සුන්ට? එයා සලකන නහය කොට මිනිස්සුන්ට. කියන්නේ පුළුවන් තරම් පැතිරි නැහැ නහයක් නැත්තම් පින්වතුනි එයා තමයි රටේ රජුරු. ඒ තරමට තමයි ඒගොල්ලෝ සලකන්නේ. මම මේ ඔබට කතාවක් මේ ගොතලා කියන්නේ. යම් කාරණාවක් තේරුම් ගන්න. අපි ඉතින් ඉස්ලාම අපිට විස්තරය කියන්න ඊට පස්සේ අපි කාරණාවට එමු. දැන් ඒ රටේ නහය කොටට ඉන්න මිනිසුන්ට තමයි උපරිම සැලකිලි දක්වන්නේ. තොර අර අර රටේ අර කලින් කිව්ව රටේ වික්නාස්ගමේ හොඳටම ලැබිච්ච සාතු සත්කාර සැලකිලි සම්මාන ඒ හැම දෙයක්ම පින්වතුනේ කොටනාස්ගමේ හම්බෙන්නේ කාටද? කොටනහය තියෙන මිනිසුන්ට. ඒ රටේ පින්වතුනේ කෙනෙක් දිගනහයක් තිබ්බොත් එයා වැඩි ගණන් ගන්නෑ. කොහොමත් එයාට විශේෂ සැලකිලි එහෙම දැක්වෙන්නේ නැහැ කොහොමදවත්. කවදාකවත් රටේ රජතුමා පාලකෙක් එහෙම වෙන්න බෑ. අනිවාර්යෙන් පින්වතුනේ කොටනහයක් තියෙන්න ඕනේ මිනිසුන්ට. සාමාන්‍යයෙන් කාවහක් විවාහයක් කරගන්නවත් හම්බෙන්නේ නැහැ. නහය දිගට තිබ්බොත් ටිකක් වැඩිපුර. ඉතින් ඉඳලා ඉල්ල දකින්න හම්බ වෙනවා කියන්නේ ඒ රටේ මිනිස්සු මේ රටට මාරු වෙනවා, ඒ රටේ මිනිස්සු මේ රටට මාරු වෙනවා. මොකද එහෙම තමයි ඒ රටවල ක්‍රම වේද. දැන් හරි මම මේ සල්ලි උපමාවක් කියන්නේ උදාහරණයක් ඔබට කාරණා පැහැදිලි. හරි. දැන් ඔබ අර කොටනාස් ගමේ මිනිස්සෙක් නහය කොටට උපදිනවා නම් ඒක හරි වාසනාවක් කියලා සලකන. ඔබ කියනවා ඒ වගේ මිනිස්සු හරි කොටනාස්ගමේ මිනිස්සු නහය කොටට උපදිනවා නම් ඒ මිනිස්සු හරි මොකයි? හරි පව්කාරයි නෑ, හරි පින්වන්තයි. දැන් බලන්න පින්වතනේ, වික්නාස්ගමේ ඔබ මොකද්ද කිව්වේ පින්වන්ත වෙන්න මොකක් කරන්න ඕන කියලාද? මො කොහොම වෙන්න ඕනද? මොන වගේ ස්වරූපයක්ද තියෙන්න ඕන? නහය දිගට තියෙන්න පුළුවන් තරම්. අඩි කොද තරම් විතර දිග නහයක් එහෙම තිබ්බොත් එහෙම ආයේ ඒ මිනිස්සු ඔලුවට තියන් ඉදී මරණ කම්මේ මනුස්සයෝ. හැබැයි කොටනාස්කමේ පින්වතුනි ඒ වගේ මනුස්සෙ බලු ගාන්ටවක් ගණන් ගන්නෑ. කොටිමේ රටේ කොට නහයක් තියෙන බල්ලෙක්ව ගණන් ගන්නෑ. තමයි දිග නහයක් තියෙන බල්ලෙක්ව ගණන් ගන්නෑ. ඒ රටේ කොහෙද කොටනාස්ගම? ඒ රටේ ගණන් ගන්නේ නහය කොටයි. එතකොට දැන් ඔබ කියනවා එහෙනම් ඒ රටේ පින තියෙන්න ඕනේ පින්වතුනි නහය කොට වෙලා උපදින්. දැන් හරිද එහෙනම්? කලින් කියපු රටේ පින තියෙනනේ නහය දික් වෙලා උපදින්න. දෙවෙනිද කියපු රටේ පින තියෙනනේ නහය කොට වෙලා උපදින්. හරි. දැන් මම ඔන්න ඔබෙන් ප්‍රශ්නයක් අහන්න. හැමෝම උත්තර දෙන්නවා. පින ඇත්තෝ නැත්නම් පින් ඇත්තෝ උපදින්නේ නහය දිගටද නහය කොටටද? කියන්න බෑ. කෝ උත්තර දෙන්න. පින් ඇත්තෝ මම සරල ප්‍රශ්නයක් අහුව. පින් කළ ඇත්තෝ නම කෙනෙක් ගොඩාක් පින් කළා, ගොඩාක් පින් කළා මැරලා ගිහිල්ලා අන්න දැන් ඉපදිනවා. උපදින මනුස්සයා අද ගොඩාක් පින් කරා. හරිද? උපදින මනුස්සයාගේ පින් උතනේ මට කියන නහය දිගයිද නහය කොටයිද? ගොඩාක් පින් කරපු මනුස්සයා. අමාරුද ප්‍රශ්නේ? ආයෙ මම මේ විදිහට අහන්නම්කො. මනුස්සයෙක් කියනවා හරියට පව් කරා. ගොඩා පව් කරලා පව් කරලා හැබැයි මනුස්සයෙක් වෙන්න යන්තම් පින් ටිකක් තියෙනවා. හැබැයි ගොඩා පව් කරලා තියෙන්නේ. ඔන්නයි මනුස්සයා ඉපදිනවා. ඒ මනුස්සයා උපදිනවා. උපදිනේ මනුස්සයාගේ නහය කොටයිද නහය දිගයිද? මොකද ඔබ හිතන්නේ? දැන් ඔන්න ඔබට මගෙන් අහන ප්‍රශ්නයක් තියෙනවා නේද? ඊට පස්සේ ඔය ප්‍රශ්නට උත්තර දෙන්න කලින් මොකද්ද ඔබට මගෙන් අහන්න තියෙන ප්‍රශ්නේ? අපේ ආන්දරනේ ඒ මනුස්සයා උපදින්නේ මොකද්ද? කොයි ගමේද? ඉතින් එහෙම වෙන්නේ කොහොමද? මං අහන්නේ ඔබෙන් පින් කරාම නහය දිගට උපදින්නේ නහය කොටට උපදින්නේ? ඔබ මගෙන් අහනවා තව ප්‍රශ්නයක්. ඔබ අහනවා කොයි ගමේද කියලා. ඒක අදාළ වෙන්නේ කොහොමද පින්තුනි? පින් කරාම නහය එක්ක දික් වෙනව නැත්නම් නහය කොට වෙනව? උපදින ගම අදාළයිද? දැන් මම ඔබ මෙන්න මේ ඔබ මේ ප්‍රශ්න උත්තර දෙන්නකෝ. දැන් ඔන්න ඔබ ඔය ගම් දෙකෙන් එකක ඉන්නවා දැන්. හරිද? අපි හිතමු ඔබ ඉන්නවා කියලා කොටනාස් ගමේ. කොටනාස් ගමේ ජීවත් වුණාට ඔබේ නහය දිගයි. ඉතින් දැන් ඔබ හරියට දුෂ්කර විදිහට තමයි ජීවත් වෙන්නේ. කවුරුත් ඔබට සලකන්නේ නැහැ. යන්තම් එදා වේල හොයාගෙන ජීවත් වෙන්නේ බොහොම අමාරුයි. හරිද? අනිත් දැන් ඔබට කවුරුර කියනවා මේ හොඳට පින් කරහම. හොඳට පින් කරහම ඔබට පුළුවන් මේ අනික් ඔය කොටනහය තියෙන මිනිස්සු වගේ සතුටින් ජීවත් වෙන්න. හොඳට පින් කරහම. දැන් ඔන්න බලන්න ඔබ දන්නේ නැහැ මලාට පස්සේ කොහෙද උපදින්නේ කියලා. හරිද? දන්නේ නැහැ නේද? දන්නේ නැහැ. හරිද? සමහරට ඔබ ගිහලා කොටනාස් ගමේ උපදෙයි. සමහරට ඔබ ගිහලා දික්නාස් ගමේ උපදෙයි. දැන් මට ඔබ කියන්න ඔබ පින්ද කරන්නේ පවුද කරන්නේ? මෙතනින් එහා. ඇයියේ? ඇයි මම ඔබෙන් මේ ප්‍රශ්නේ අහන්නේ? ඔබ නැවත කොටනාස් ගමේ නම් උපදින්නේ පින් උතනේ. ඔබ පින් කරොත් ඔබට මොකද වෙන්නේ? ඔබ නහය කොරට උපදිනවා. හැබැයි ඔබ වැරදිලාවත් පින්වතුනි ගිහිල්ලා ඔබ දික්නාස්ගම ඉපදුනොත් පින්වතුනි නහය කොරට තියාගෙන ඔබට හරි දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒ වගේම පින්වතුනි ඔබ ඔබ කොටනාස්ගම ඉඳගෙන පව් කරොත් ඔබට ආයි කොටනාස්ගම ඉපදෙන්න සිද්ධ වුණොත් එහෙම නහය දිගට උපදී. හැබැයි වැරදිලා ගිහිල්ලා දික්නාසක මේ වදනොත් එහෙම මොකද වෙන්නේ? නහය දිගට තියාගෙන දැන් මොන තමයි අපිට ප්‍රශ්නයක් එන්න ඕනේ නේද? අපේ හැමෝම නේද නහය දික් වෙන්න මම පින්ද කරන්න ඕනේ පවුද කරන්න ඕනේ? ඒක නෙමෙයි නේද ඔබලෙන් ප්‍රශ්නේ. නහය කොට වෙනවද දික් වෙනවද කියන එක තීරණය වෙන්නේ කොයි රටේද උපදින්නේ කියන එක මත නම් අපි කොහොමද පවුද පින්ද කරන්න ඕනේ? අන්න ප්‍රශ්නය. ඒතරද අපිට මෙන්න මේ කාරණා තේරුම් ගන්න පුළුවන්. හැබැයි පින් කරොත් නහය දිගට ඔබ උපදී දික්නාස්ගමයි. පින් කරොත් නහය කොරට ඔබ උපදී කොටනාස්ගමයි. පව් කරොත් නහය දිගට ඔබ උපදී කොටනාස්ගමේ. පව් කරොත් ඔබ නහය කොටට උපදී දික්නාස්ගමේ. ඒක පැහැදිලි නේද? දැන් මං නමුත් ඒ ප්‍රශ්නයක් ඉතුරුලා තියෙනවා. ඔබ පව් කරොත් නහය දික් වෙනවද නහය කොට වෙනවද? පින් කරොත් නහය දික් වෙනවද නහය කොට වෙනවද? මොකද කියන්නේ? තරහ නිතන ඕන ප්‍රශ්නයක්ද? දැන් ඔන්න ඔය වගේ නේද පින්තුනේ? දැන් ඔය මං දුන්නේ ඔබට යම් කාරණාවක් හිතන්න අවශ්‍ය කරන උපනිශ්‍රයක් ඔය දුන්නේ. දස පුණ්‍ය ක්‍රියා කියලා කොටසක් තියෙනවා. දානය. එතකොට පිරිවුත්තන් පිදීම ආදී වශයෙන් දේවල් කර්ම කාරණා කීපයක් අඩංගුලා තියෙනවා. දස පාප ධර්ම කියලා කොටසක් තියෙනවා. පින්වතුනි ඔබ දන්න කාරණාවක් තියෙනවා. මේ ලෝකේ තියෙන සනාතනික ධර්මයක් අපි දේශනාව ආරම්භෙදිත් ඔය ගැන කතා වුණා. දුන් දෙය ලැබෙනවා දුන්නොත් ලැබෙනවා කියලා. පින්වතුනි දුන් දෙය ලැබෙනවා දුන්නොත් ලැබෙනවා කියන එක තුල ඔබ දෙන දේ අදාළ නැති බව එක පැහැදිලි නේද? දෙන දේ අදාළ නැහැ. මොකද දෙන්නේ මොකද ඒක ලැබෙනවා. ඒ කියන්නේ ඔබ මොක දුන්නත් එයින් තමයි ආය ලැබෙන්නේ. ඒ නිසා දෙන දේ අදාළ නැහැ. ඒ කියන්නේ ඒක හරියට තේරුම් ගන්න. දෙන දේ අදාළ නැහැ කියලා කියන්නේ මොකක් දුන්නත් ඔබට ඕන දේ ලැබෙනව නෙමෙයි. එහෙම නෙමෙයි. දෙන දේම අනිත් පැත්තට එන නිසා මේ ධර්මතාවය පැහැදිලි කරන්න දෙන දේ අදාළ නැහැ. මොකද ඒක ඕන එකක්, අන්න ඕන එකක්, විචල්යයක්. ඒක මොක වුණත් x දුන්නොත් x එනවා. එහෙනම් x මොකද්ද කියන එක අදාළ නැහැ. මේ ධර්මතාවය පැහැදිලි කරගන්න. උදාහරණ ගත්තොත් අපිට x මොකද්ද කියන එක අදාළයි. මොකද ඔබෙන් අහුවොත් එහෙම නහය මේ කෑම හම්බෙන්න මොනවද කරන්න ඕන? එහෙනම් කෑම දෙන්න ඕන. ඒකට මල් පූජා කළා හරියන්නේ නැහැ. ඒකට දාන දෙන්න ඕන. දාන දුන්නම දාන ලැබෙනවා. ආහාර පාන. අනේ මල් පූජා කළොත් ලස්සන වෙයි. ලස්සන දුන්නොත් ලස්සන ලැබෙනවා. එහෙමනේ ඔක වෙන්නේ. දැන් එහෙනම් පින්වතුනේ ඔතන පව්පින් කියන එක තෝරගන්නකොට මේක සියුම් කාරණාවක් තමයි ඔබ තේරුම් ගත්තොත් ඉතින් අපිට තවදුරටත් පැහැදිලි කරගන්න පුළුවන් මේ මේ විශ්වයේ තියෙන මේ මේ සත්‍යතාවය මොකක්ද කියලා. එතකොට හිතෙන් බලන්න කවුරු හරි පොතක ලියනවාද මේ ටික? නා මෙයා අද පින් කරා, මෙයා අද පව් කරා, ආයෙත් මෙයා පින් කරා, අද පව් කරා, මේ පින් 10ක් කරා, පව් 5ක් කරා. ඔය ටික කවුරු ලියලා අන්තිමට එකතු කරලා ගණන් හදලා බලනවාද? නැත්තම් මොකද්ද මේ විශ්වයේ මේක ක්‍රියාත්මක වෙන සංසිද්ධිය කියලා. එංගදනේ පින පව කියනක කවුරුත් ඔබ වෙනුවෙන් තීරණය කරන්නේ නැහැ, විනිශ්චයකාරයෙක් නැහැ පිළිදී පුටුවක වඩලා. ඔබට පින පව මොකද්ද කියලා තෝර බේර. ඔබ වෙනුවෙන් ඒ තීරණය ගන්න. නවහේතර යමරජ්ජුරු ඉන්නේ ඔබ සතර පායට යන්න යනකොට ඔබට chance එකක් දෙන්න පුළුවන් නම්. මොකක් හරි ඔබ කරලා තියෙන පිනක් තියෙනවා නම් පිළිදී ඔබ අනිත් පැත්තට හය හරවල යවන්න ඒ පින හරි මතක් කරලා දීලා. නැත්තං අවීති මහ නරගාදී ලැගලා අනන්ත අප්‍රමාණ දුක් විඳින්න නැතුව මහ නිරේ ලැගලා දුක් විඳින්න නැතුව යන්තම් හරි අනිත් පැත්තට හරවල යවන්න පුළුවන් කියලා වාරන තමයි යමරජ්ජුරු ඉන්නේ. යම ලෝකයේ අධිපති. මම මේ කියන්නේ වෙන කාරණාවක් ගැන. පින්වදින මේ විශ්වයේ තියෙන්නේ දුන්නොත් ලැබෙනව දෙන දේ ලැබෙනව. දුන්නේ මොකක්ද කියන එක අදාළ නැහැ. මොකක් වුණත් දුන්නොත් ඒෙන් ලැබෙනවා. මොකක් හරි. එහෙනම් දැන් මම කියන්නේ. ඔබ යමකට කැමති නම් ඔබ මොනවද දෙන්න ඕනේ? ඔබ යමකට කැමති නම් මොනවද දෙන්න ඕනේ? ඒ වයින් දෙන්න ඕනේ. ඊට වෙනස් ඒවා දීලා වැඩක් තියෙද? නෑ. ඇයි ඒ වැඩක් නැත්තේ? ඊට වෙනස් ඒවා දුන්නොත් දෙන්නේ ලැබෙන්නේ ඒවවා. මිසක් ඔබ කැමති දෙන්නේ නෑ. අන්න ඒක නිසා. ඔබ දෙන දේ ඔබට ලැබෙනවා. එහෙනම් ඔබ කැමති જાතිය දේවල් මොනවද? ආන්ගෙන් ලයිස්තුවක් හදාගත්තොත්. හරිද? ඔබ කැමති જાතිය දේවල් ලයිස්තුවක් හදාගත්තොත් පින්වතුනි. ඔබ ඒව ලබන්න කැමති නිසා දැන් ඔබ ගාව තියෙනව නේද දෙන්න ඕන දේවල් ලයිස්තුවක්. පැහැදිලිද මම මේ කියන කාරණා? ඔබට ලබන්න කැමති දේවල් මොනවද කියලා ලයිස්තුවක් හදාගත්තොත්, හරිද? ඔබ ලබන්න කැමති දේවල් මොනවද කියලා ලයිස්තුවක් හදාගත්තොත් දැන් ඔබ ගාව බින්දුනේ තියෙනව නේද ඔබ දිය යුතු දේවල් ලයිස්තුවකුත්. ඇයි? මේ දෙකම එකයිනේ. මොකද දුන්නොත්නේ ලැබෙන්නේ. එහෙමනම් පින්වතුනේ ඔබ කැමතිනම් පින්වතුනේ අනෙක් අය ඔබට දේවල් දෙනවට මොනවා හරි ආහාර පාන වෙන්න පුළුවන්, ගරු සත්කාර වෙන්න පුළුවන්, යාන වාහන වෙන්න පුළුවන්, මිල මුදල් වෙන්න පුළුවන්, නිල නම්බු නාම වෙන්න පුළුවන්, මොනවා හරි පින්වතුනේ ඔබ ලබන්න කැමති දේවල් තියනවා නම් දැන් ඔබ ගාව තියනව නේද දෙන්න ඕන දේවල් ලිස්ට් එකක්? අන්න ඒ වගේ ඔබ ලබන්න කැමති දේවල් ඔබ දුන්නහම මොකද වෙන්නේ? ඔබට ඒව ආපසු ලැබෙනවා. දෙගුණ තෙගුණ සිය දහස් ගුණ වෙලා ලැබෙනවා අනිත් පැත්තට පින්දු. දැන් ඔබ නිකමට හිතලා බලන්න ඔබ ලබන්න කැමති දේවල් මොනවද කියලා. දැන් ඔබ කැමතිද මිනිස්සු ඔබේ දේවල් හොරෙන් අරන් යනවට? කැමතිද? ඒ කියන්නේ ඔබ පින වෙනවද ඒව කරාම? එහෙම දෙයක් ඔබට වුණොත් ඔබේ හිත ප්‍රසාදයටපත් වෙනවද? ඔබේ හිත ප්‍රීතියටපත් වෙනවද? ඔබේ හිත පින වෙනවද? ඔබේ දෙයක් කවුරු අරන් යනවා? ඔබට නොකිය ඔබේ අනවසරයෙන් ඔබට අකමැත්තෙන් අරන් යනවා. අපි ඒකට කියන හොරකමක් කියලා. ඔබ කැමතිද ඒක ඔබට වෙනවද? නැහැ. ආන් ඒ නිසා ඔබ ඒවා එවැනි දේ කළ යුතුයිද නොකළ යුතුයිද? එවැනි දේ නොකළ යුතුයි. ඇයි ඒ? ඒවා පව් නිසාද නැත්නම් කියන්නේ පව් කියලා ලේබල් එකක් ගහලා තියෙන නිසාද? තථාගතයන් වහන්සේ හරි කවුරු හරි ජේසුස් වහන්සේ හරි කවුරු හරි පින්වතුනේ ඒකට මේවා පව් කියලා ලේබල් එකක් ගහලා තියෙන නිසාද? නැත්තම් පින්නි ඒවා දුන්නොත් ඒවයින් ලැබෙන නිසාද? ඔබේ වල කැමති නැහැනේ. මොනවද කැමති නැත්තේ? කවුරුත් ඔබේ දෙයක් ඔබේ අවසරයෙන් නැතුව ඔබේ අනවසරයෙන් ගන්නොට ඔබ කැමති නැති නිසා ඔබ එවැනි දෙයක් අනික් කයට නොකළ යුතුයි. එහෙම නේද? ඒ වගේම ඔබ කැමති නම් පින්වතුනි අනික් අය ඔබට යමක් දෙනවට තෑගි දෙනවට කැමති, උදව් කරනවට කැමති නේද? ඔබට ගරු නම්බු දීලා කතා කරනවට කැමති. ආන් ඒව පින්වතුනි ඔබ ලබන්න කැමති නිසා ඔබ ඒව නේද අනික් අයට දිය යුත්තේ. ඇයි ඒ? ඒවලට පින් කියලා ස්ටිකර් එකක් ගහලා තියෙන නිසාද? ලේබල් එකක් ගහලා තියෙන නිසාද? නැත්තම් දුන්නොත් ලැබෙනවා, දෙන දේ ලැබෙනවා කියන න්‍යායට අනුකූලව ඔබට ලබන්න ඕන දේ ඒ නිසා ඒ දිය යුතුයි නෙමෙයි. දවල් කල්පනා කරලා බලන්න. දැන් අපි හිතමු අපි අපේ ආපහු යමුකෝ අපේ ගම් දෙකට. අපි යන් ආපහු වික්නාස් ගමට. වික්නාස් ගමේ පහළ වෙනවා පින්වතුනි කවුරු හරි අපි හිතමු ශාස්ත්‍රවරයෙක්. මහා ඊර්දි බල තියෙන අපි යෝගිවරයෙක් කියලා. ඒ යෝගී තුමාට පුළුවන් තමන්ගේ සමාධි ශක්තිය තුළින් බලලා කියන්න මෙන්න මේ දේ කරොත් මේ දේ වෙනවා කියලා. ඒ කියන්නේ කර්මඵල ගැන යම් අවබෝධයක් තියෙනවා. හරිද? දැන් ඔබ ඒ ගමේ වැසියෙක්, වික්නාස් ගමේ ඔබ ගිහිල්ලා ඒ යෝගියාව හම්බෙලා අහනවා, උතුමාණනි මට ඕනේ බොහොම සැප සම්පතින් ආඩ්‍ය වෙච්ච ජීවිතයක් ගත කරන්න. බොහොම පහසුවෙන් ජීවත් වෙන්න. මං කැමති මිනිස්සු මට පුදු සත්කාර කරනවා නම්, පහසුවෙන් ජීවත් වෙන්න තියනවා නම්, මට අවශ්‍ය කරන ඇඳුම් ආයිත්තම් ආහාර පාන වගේ දේවල් දුක් විඳින්න නැතුව උපයාස අපයා ගන්න පුළුවන් ක්‍රමයක් මට තියනවා නම් මං කැමති ඒකට. ඒ වෙනුවෙන් මම මොකද්ද කළ යුත්තේ? දැන් මට කියන්න පින්තුනි, ඒ යෝගිවරයා ඔබට දේශනා කරන්නේ මොකක් ප්‍රතිඵල කරගන්න අවශ්‍ය කරන කරුණු ටිකක්ද? අපි මේ ඇත්ත තමයි කියන්නේ. ඒ යෝගියා ඔබට දැන් දේශනා කරයි නේද පින්තුනි, ඔබේ නහය පුළුවන් තරම් දික් කරගන්න අවශ්‍ය කරන යමක් කරන්න තියෙනවා නම්, ආන් ඒ දේ පුළුවන් තරම් උපරිමෙන් කරගන්න නෙමෙයිද පින්තුනි ඒ යෝගියා දේශනා කරන්නේ? එහෙම නේද? ඇයි? මොකද වික්නාස් ගමේ ඔබ ජීවත් වෙන්නේ. ඒ නිසා ඔබ නහය දිගට ඉපදුනොත් හෝ අපිටම ජීවත් වෙලා ඉන්න කාලේ නහය දික් වෙනවා කියලා. එහෙම කරගන්න අවශ්‍ය කරන යමක් තියෙනවා නම් අපි නාන් ඒ දේ දේශනා කරයි. මොකද ඒකට හේතුව ඔබට දිග නහයක් තිබ්බොත් තමයි ඔබට ඒ රටේ ඉඳගෙන සුවසේ සැප පහසුකම් සියල්ල සහිතව ජීවත් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. දැන් අපි හිතමු ඔය යෝගියා මාසයක් මෙහි ඉඳලා පෙන්නුතුනේ ඊළඟ මාසේ ගත කරන්න යනවා අනෙක් ගමට, අල්ලව ගමට. මොකද ඒ ගමේ නම කොටනාස්ගම. කොටනාස්ගමට ගියන යන මේ යෝගියා ව හම්බෙන්න ඒ ගමේ ජීවත් වෙන මිනිස්සෙක් ගිහිලා ඔන්නෝයි කියන ප්‍රශ්න මායතන්. මොකද දැන් ප්‍රශ්න නහය දික් කරන්නේ කොට කරන්නේ කියලා නෙමෙයි අහන්නේ. එයා අහන්නේ මොකද? මට සුවයෙන් පහසුවෙන් සැපෙන් ජීවත් වෙන්න ඕනේ, කිසි කරදරයක් නැතුව කනබොන ටික උපයාස අපයා ගන්න ඕනේ, අඳින පළඳින ටික, ලෙඩට බෙහෙත ටික. මං කැමති ලස්සන බිරිඳක් ලබන්න, මං කැමති මිනිස්සු මට සලකනවා නම් ඕන් ඔය ටික කරන්න. මම මොකද්ද කරන්න ඕනේ කියන ප්‍රශ්නේ හද්දි පින්වතුනි, ඒ යෝගියා ඔබට දේශනා කරයි මොකක්ද? යොබ යමක් කළ යුතුද පින්වතුනි, නහය කොටට උපදින්න හෝ තියෙන නහය කොට කරගන්න. අපි හිතුවේ එහෙම ක්‍රමයක් තියෙනවා කියලා. එහෙම කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් පින්වතුනි ආන් ඒක එතුමා දේශනා කරයි නේද? දැන් මේ චුට්ටට කලින් ওই යෝගියා මොකද දේශනා කරේ අලි ගමීදි වෙලාවේ? නහය දික් කරගන්න හැටි. දැන් මොකක් දේශනා කරන්නේ? ඒ යෝගියම ඒ කටින්ම පින්න මොකක් දේශනා කරන්නේ? නහය කොට කරගන්න හැටි. දැන් අර කලින් ගමේ හිටපු වෙලාවේ ඒ යෝගියා දේශනා කරේ පින් කරගන්න හැටි නෙමේද? නෙමේද? නැත්නම් පව් කරගන්න හැටි. නෑ මේ දේශ යෝග්‍ය දේශනා කරේ පින් කරගන්නට. බොහොම සත්ගුණවත් භාවයක් තියෙන පින්නේ මහා උතුම් මිනිසෙක් මේ. දැන් ඔන්න මේ ගමට ඇවිල්ලා දැන් මොකක් දේශනා කරන්නේ? පව් කරගන්න හැටිද? ආයෙ දේශනා කරන්න පින්නේ පින් කරගන්න හැටි. හැබැයි මෙදා සරේ යෝග්‍ය දේශනා කරනවා මොකක්ද? නහය කොට කර ගැනීම පිණිස කළ යුතු දේවල්. එහෙනම් අනිවාර්යෙන් පින්වතුනි කලින් දේශනා කරපුවට වඩා හාත්පසින් වෙනස් වෙන්න ඕනේ නේද දැන් කරන්න කියන දේවල්? මොකද කලින් දේශනා කරේ නහය දික් කර ගන්න ඕනේ දේවල්, දැන් දේශනා කරන නහය කොට කර ගන්න ඕනේ දේවල්. හේතුව දික්නාස්ගමේ පින් කළ ඇත්තෝ කියලා කියන්නේ නහය දිගට තියෙන අය. කොටනාස්ගමේ පින් කළ ඇත්තෝ කියලා අපි පින කියන්නේ මොකද්ද කියන එක අවස්ථානුකූලව වෙනස් වුණා නේද එතනදී? ඒ පරිසරේ ඒ පසුබිම අනුව වෙනස් වුණා නේද? කොටින්ම කියනවා නම් තමන්ට ඕනේ මොකක්ද? තමන් කැමති මොකකටද? තමන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? ආන් ඒ දේ ලබා ගැනීම පිණිස යමක් හිතනවා නම් කියනවා නම් කරනවා නම් පින්වතුනි ඒක නේද අන්තිමට පින කියලා කියලා තියෙනවා. හොඳට කල්පනා කරලා බලන්න. තමන්ට මොකද්ද ඕනේ? තමන් මොකකටද කැමති? තමන් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? ආන් ඒ දේ ලබා ගැනීම පිණිස යමක් හිතනවා නම් කියනවා නම් කරනවා නම් පින්වතුනි ආන් ඒ හිතන්න කියන්න කරන්න ඕන දේවල් වලට නේද මේ යෝගියාට පින කියලා දේශනා කරන්න සිද්ධ වෙන්නේ. කොයි ගමේ හිටියත් අර ගමේ හිටියොත් දේශනා කරන්න වෙනවා නහය දික් කරගන්න කරන්න ඕන ටික. ඊට සම්පූර්ණයෙන්ම වෙනස් දේවල් ටිකක් දේශනා කරන්න වෙනවා පින්වතුනි මේ ගමට ඇවිල්ලා. මොකද මේ ගමේ පින් ඇත්තෝ කියලා කියන්නේ නහය කොටය. එකම ටිකක් කළා නහය දිගයි නහය කොටයි දෙකම වෙන්න බෑනේ. ඵලය වෙනස් වෙනවා නම් හේතු වෙනස් වෙනවා නේද පින්වතුනි? ඉතින් එහෙනම් මේ පින කියන්නේ මොකක්ද කියන එක ඔබ බලන්න උත්සාහ කළා ඔන්න ඔය කියන රාමුව තුලින් තේරුම් ගන්න. ඔය කියන කෝණෙන් තේරුම් ගන්න. ඒ තේරුම් ගන්න ගමන් පින්වතුනි පොඩ්ඩක් ඇරලා බලන්න දස පුණ්‍ය ක්‍රියාවල මොනවද තියෙන්නේ කියලා. දානෙ. ඔබ කැමති දන් ලබන්න. එහෙනම් මොකද කරන් තියෙන්නේ? දන් දෙන්න. ඔබ නිගමන හිතලා බලන්න පින්වතුනි ඔබ යම් ලෝකයක ජීවත් වෙනවා අපි තුමු මොකක් කරේ හරි අමුතු විකෘති ලෝකයක් වෙන්න ඕනේ එක. එහෙම හිතා ගන්න අමාරු වෙන එහෙම එහෙම කොහොමද වෙන්නේ කියලා. නමුත් අපි හිතමුකෝ නිකමට යම් ලෝකයක් තියෙනවා පින්වතුනි. ඒ ලෝකේ මිනිස්සු හරි කැමති කවුරු තමන්ට මුකුත් දෙන්නේ නැත්තම්. හරි එහෙම ලෝකයක් ගැන මට හිතන්න බෑ. නමුත් මම මේ මනක්කල්පිත උදාහරණයක් මේ දෙන්නේ. අපි හිතමු එක ලෝකයක් තියෙනවා. ඒ ලෝකේ මිනිස්සු කැමති නැහැ තමන්ට කවුරුත් මුකුත් දෙනවට. හරි අප්‍රසන්නයි මිනිසුන්ට ඒක. ඒ මිනිස්සු කැමති කවුරු හරිලා තමන්ගේ දෙයක් උදුරගෙන යනවට. අපි හිතමු එහෙම ලෝකයක් තියෙනවා කියලා. මම දන්නවා එහෙම ලෝකයක් තියෙන්න අභාව්‍යයි. නමුත් අපි හිතමු එහෙම ලෝකයක් තිබුණා කියලා පින්වතුනි. එහෙම ලෝකයක් වැරදිලා හරි තිබුණා නම් දැන් මට කියන්න දස පුණ්‍ය ක්‍රියාවලට දාන වෙන්නේ දානේද? නැත්නම් හොරකම. දාන්න වෙන්නේ. මම කියන්නේ නැහැ පින්වතුනි හොරකම කියලා කියන්නේ දස පුණ්‍ය ක්‍රියාවන් එකක් කියලා හැමෝම. ඒක මේ කියන හරි බුද්ධිමත් කියන දේ පමණක් තේරුම් ගන්න පින්වතුනි. නැත්නම් කියයි මොන දහම් විකෘති කරනවා අය කියලා. දස පුණ්‍ය ක්‍රියා මොනවද කියලා පින්වතුනි ඔබ මගෙන් එදත් ඇහුවත් අදත් ඇහුවත් හෙට ඇහුවත් මට කියන්න තියෙන පොඩි තථාගතයන් වහන්සේ දේශනා කරපු දස පුණ්‍ය ක්‍රියාවම තමයි. දස පාප ධර්ම මොනවද කියලා ඇහුවත් මට දේශනා කරන්න දෙන්නේ ඔය ටිකම තමයි. ඔය ටිකම කියන්නේ තථාගතයන් වහන්සේ මොනවද දස පාප ධර්ම කියලා දේශනා කරේ යමකින් උන්වහන්සේ කිව්වා නම් පින්වතුනි අකරණම් කියලා සබ්බ පාපස් අකරණම් කියලා. ආනගතය අදත් දහදානේ කාමයේ සුමිච්ඡාචාරයේ මුසාවාදේ පිසුනාවා ආදී වශයෙන් පින්වතුනි ඔන්න ඔය ආදී වශයෙන් උන්වහන්සේ යම් කරුණ 10ක් දේශනා කරන ඔය ටිකම තමයි අදටත් මට දේශනා කරන්න තියෙන්නේ. හෙටටත් කවදටත් පාප ධර්ම කියලා. ආ ඒක ගැන සැකයක් නැහැ. මම ඔබට කියන්නේ වෙනස් කාරණාවක්. මම ඔබට පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරන්නේ මේ අහලා තියෙන ප්‍රශ්නයකට අනුකූලව කොහොමද මේ පව් පින් කියන එක තෝර බේරගන්නේ කියලා. ඇයි එකක් පව් උනේ ඇයි එකක් පින් උනේ? ඇයි දන් දෙන එක පින් වෙලා තියෙන්නේ? ඇයි හොරකම කියන එක පව් වලට වැටලා තියෙන්නේ? ඇයි ඇයි සිල්වතක් රකින්න එක පින්ගොර වැටලා තියෙන්නේ? ඇයි කාමයේ වරදව හැසිරෙන එක පව්ගොර වැටලා තියෙන්නේ? ඇයි ඒවා කරන්න එපා කියලා දේශනා කරලා තියෙන්නේ? ඇයි අරගොඩට දාලා පින්ගොරට දාලා ඒවා පුළුවන් තරම් කරන්න කියලා කියලා තියෙන්නේ? අන්න ඒ ප්‍රශ්නෙට උත්තරය තමයි මම ඔබට මේ දෙන්න හදන්නේ. ඇයි පුළුවන් තරම් පිදියුත්තන් පුදන්න කියලා දේශනා කරලා තියෙන්නේ? ඇයි ඒක පින් වලට දාලා තියෙන්නේ? පව් වලට දාන්න නැතුව. මොකද යම් ක්‍රියාවන් ටිකක් තියෙනවා පින් උතුනේ. නැත යම් ධර්මතා ටිකක් තියෙනවා මේ ලෝකේ. යම් දේවල් ටිකක් කියමුකෝ සරලව තේරුම් ගන්න. යම් දේවල් ටිකක් තියෙනවා පින් දෙන්නේ මේ ලෝකේ. ආන් ඒ දේවල් ඔබට සිද්ධ වෙනවට ඔබ කැමති නැහැ. සමස්තයක් වශයෙන් ගත් කල පින් උතුනේ ලෝකේ කවුරුත් එහෙමයි. මගේ ජීවිතය තාම මට හම්බ වෙලා නැහැ. තමන්ගේ දේ හොරකම් කරන් යනවට කැමති මනුස්සයෙක්. කවුරුත් මට හම්බ වෙලා නැහැ පිටින් අනේ කවුරු ඇවිල්ලා මාව දූෂණය කරලා යනවා නම් කොච්චර දෙයක් මම මේ බලවල ඉන්නේ මේ. අනේ කවුරුත් එන්නේ නැහැ. ඉතින් කවුරක්වත් මට එහෙම දෙයක් හම්බ වෙලා නැහැ. ඒක හරි විකෘති මානසිකත්වයක් වෙන්න ඕනේ එහෙමනම්. මම කියන්නේ කාමයේ හැසිරෙනව නෙමෙයි. මාව දූෂණය කළායි කියලා කවුරු හිතන් ඉන්නවද? මාව අපචාරයට ලක් කළායි කියලා. ඒක හරිම අමුතු විකෘති මානසිකත්වයක් නේ. මම දන්නේ නැහැ මේ එහෙම ලෝකෙ ඉන්නවා දන්නේ නැහැ දැන් වෙනකොට. ඔය ලෝකය කියලා කියන්නේ පිළින් අපිට අපි හිතා ගන්නවා බැරි වේගකින් පිළින් පුදුම විදිහට විකෘති වෙන ලෝකයක නම් මේ ජීවත් වෙන්නේ. ඒ වවුලයි ගෙදර හැටිනේ. ඒක නම් අපි ඉන්නේ නැතු යන්න හදන්නේ. ඉතින් සමහරට එහෙමත් ඉන්නවත් දන්නේ නැහැ. Tamanට ගහනවට කැමති මිනිස්සු. තමන්ව මරන්න යනවට කැමති මිනිස්සු එහෙමත් ඉන්නවද දන්නේ නැද කාද? තමන්ගේ දේවල් හොරකම් කරන් යනවට කැමති අය. තමන්ව බොරු කියනවට කැමති අනේ මන්න හරිය කැමති කවුරු හරි මාව බොරු කියලා රවට්ටනවා නම් කොච්චර දෙයක්ද? එහෙමත් මිනිස්සු ඉන්නවද දන්නේ නැහැ. අය මගේ ජීවිතේ තාම නම් මට එහෙම කෙනෙක් හම්බෙලා නැහැ වාසනාවන්ත කෝටි. ඒ වගේම පිළි මට හම්බෙලා නැහැ මට මගේ ජීවිතේට එයාට දන් දෙනවට අකමැති කව. එයාට ගරු සැරකිලි දක්වලා ආදරේ සෙනෙහසට එන්නලා කතා කරනකොට අකමැති කෙනෙක් මං තාම දැකලා නැහැ. ඒ වගේ මෙයාගේ හිත සැනසෙන්න වචනයක් කතා කරන කෙනෙක් වචනයක් කතා කරනකොට අකමැති කෙනෙක් මං තාම නම් දැකලා නැහැ. එහෙනම් සමස්ත ලෝක සත්‍යය ගත්තහම පින්තුනේ අපි කියමු 100ට නෑ එහෙම කියන්නත් බෑ ඒක 100ට ගණක් කියන්න බෑ මොකද මට එහෙම කෙනෙක් හම්බෙලා නැහැ ඒ නිසා මට කියන්න බෑ ඒක අපි කියන ඒ නිසා මම කියනවා සමස්ත ලෝක සත්‍යයන් පින්තුනේ දස පුණ්‍ය ක්‍රියාවන් වෙන හේතුව මොකද්ද කියලා කල්පනා කරලා බැලුවොත් එයාට තේරුම් යන උන කාරණා තමයි ඒ ලයිස්තුවේ තියෙන ඔක්කොම කවුරුන් හෝ විසින් හෝ ලෝකයේ මොකක් හෝ ක්‍රමවේදයක් තුලින් තමන්ට ඒ දේවල් වෙනවට තමන් කැමති. ආන් එහෙම දේවල් ටිකක් තමයි පිළිදෙන දස පුණ්‍ය ක්‍රියාවල තියෙන. බලන්න හොඳට නැද්ද කියලා. ඔබ ඔබට වෙනවට කැමති දේවල් ටිකක් නේද දස පුණ්‍ය ක්‍රියාවේ දාලා තියෙන්නේ? දානය, සීලය, භාවනාව, සත්‍යානුමෝදනාව. මොකද ඒ දේවල් තුළින් පින්නනේ ඔබේ හිතේ ගිනි වෙනවා. නැද්ද? හිත සිසිල් වෙනවා. ධර්ම දේශනා, ධර්ම ශ්‍රවණ කියන මේ කටයුතු ඔස්සේ පින්නතුනේ. හිතේ මොකද ඒ කටයුතු වල මොකක්ද අන්තිමට සිද්ධ වෙන්නේ? ඔබේ හිතේ ගිනි නිවෙනවා. එහෙනම් ඔබ කැමති දේවල් නේද ඔය ලිස්ට් එකේ තියෙන්නේ? ඒ වගේම ඔබ කැමති ඔබට ආදරෙන් ගෞරවයෙන් කවුරු හරි කතා බහ කරනවාට. ඒ නිසා පිදියුත්තන් පිදීම කියලා එකක් ඔබේ තියෙනවා. ඔබ කැමති පිංගුනේ ඇත්ත දැනගන්න සත්‍ය හැම වෙලාවෙම සත්‍ය ඔබට වැටහෙනවට. ඔබ කැමති නැහැ කවුරුත් ඔබව රවටනවට බොරු කියනවට. ඒ නිසා දිට්ඨිජුකම තියෙනවා. හැම වෙලාවෙම හරි දැක්ම ලැබෙන්න. හරිද හරි දැක්ම ලබන්න කල යුතු දේවල්. අප කැමති නැහැ කවුරුත් ඔබට බොරු කියනවාට. ඒ නිසා පින්වතුනි බොරු කියනවා කියන එක දස පාප ධර්මවල එකක් විදිහට අඩංගු වෙලා තියෙනවා. එහෙනම් අන්තිමට පින්වතුනි ඔය දෙක ඇරලා බැලුවාම හොඳට ලිහලා බැලුවාම පින්වතුනි දස පුණ්‍ය ක්‍රියා සහ දස පාප ධර්ම කියන මේ පෙට්ටි දෙක ලිහලා බැලුවාම ඔය දේවල් ඇත්තටම තියෙන්නේ. ඇත්තටම මෙන්න මෙහෙම කියන්න අපි හිතමු. අපි හිතමු මොකක් හරි හේතුවක් නිසා තථාගතයන් වහන්සේ දස පුණ්‍ය ක්‍රියා සහ දස පාප ධර්ම කියලා නම් කරේ කොයි 10ටද කියලා ඔබ දන්නේ නැහැ කියලා. අපි මේ ගැන දේශනා කරපු සූත්‍රයේ ඒ කොටස දැන් පේන්නේ නැහැ පොතේ. ත්‍රිපිටක පොත් වහන්සේගේ ඒ කොටස මැකිලා. මහණෙනි මම ඔබට දස පාප ධර්ම දේශනා කරනවා කියලා දේශනා කළා. උන්වහන්සේ ඒ කරුණු 10 දේශනා කරනවා. හැබැයි මේ දස පාප ධර්ම කියන කොටස මැකිලා. අපි හිතමු ඒ වගේම මහණෙනි මම ඔබට මංගලට දස පුණ්‍ය ක්‍රියා දේශනා කරනවා කියලා. උන්වහන්සේ යම් කරුණ ටිකක් දේශනා කරනවා කියන්නේ ඒකේ දස පුණ්‍ය ක්‍රියා කියන වචනේ මැකිලා. දැන් ඔබට කියනවා මේ දෙකෙන් කෝකද හරිය කියලා තෝරගන්න කියලා. තෝරලා දෙන්න කියලා. දැන් ඔබට ගොඩක් අමාරු වේද ඔබ තෝරගන්න. ඔබට කියනවා නම් පින්විතනි පින කියලා කියන්නේ පිනවීම පිණිස පවතින යම් කරුණු ඇතනම් යම් හේතු සමුදායක් ඇතනම් තමාව පිනවීම පිණිස යම් හේතු සමුදායක් ඇතනම් ආන්නේ හේතු සමුදාය ට අපි පුණ්‍ය කර්ම කියලා කියනවා කියලා. ඒ වගේම තමන්ගේ හිතේ අප්‍රසාදය පිණිස හිතේ පැහැදීම නැති කිරීම පිණිස විනාශ කිරීම පිණිස දුක ගෙන දෙීම පිණිස හේතු වෙනම් කරුණු ටිකක් තියෙනවා නම් ආන්නේ වට දස පාප ධර්ම කියලා කියනවා නම් පිණි ඔය දෙකේ නිර්වචනය හෙව ඩෙෆිනිෂන් එක ඔබට කියනවා නම් පිළිගන්න ඔබට කිසිම ප්‍රශ්නයක් නැතුව ඔය දෙකේ තියෙන ඔය ලිස්ට් එක කියවලා මෙන්න දස ඒ කියන්නේ ඒ ඒ අඩංගු කරුණු 10 දෙපැත්තේ කියවලා පින් ඔබට කිසිම ප්‍රශ්නයක් නැතුව කියන්න පුළුවන් මේ තියෙන පුණ්‍ය ක්‍රියා මේ දෙනේ පාප ක්‍රියා කියලා කිසිම ප්‍රශ්නයක් නැතුව. ඇයියේ මොකද ඔබ දන්නවා පින්විතනි ඔබ ත වෙනවට ඔබ කැමති දේවල් සහ ඔබට වෙනවට බලකමති දේවල්. වැරදිලා තොබාර විකෘති જાති ලෝකේ ජීවත් වෙන මිනිස්සෙක් නම් විකෘති වැසියෙක් නම් එහෙම ලෝකේ ජීවත් වෙන මිනිස්සෙක් නම් ඔබ ওই දෙක මාරු කරලා දාලා ලේබල් දෙක. ඒ රටේ මිනිස්සු කැමති අපි තුම මේ කවුලේ මිනිස්සෙක් කියලා ඒ අර ගහලා යනවා. එහෙනම් මේ දස පුණ්‍ය ක්‍රියා කියන ලේබල් එක දානවනේ කොහෙද? අපි අද දස පාප ධර්ම කියලා විශ්වාස කරන කොටසට මොකද ඒ ටික කරොත් තමයි පින්දිනි ඔබ කැමති දේවල් ලැබෙන්නේ. එහෙනම් මේ පුණ්‍ය ක්‍රියා කියලා තියෙන පින්වතුනි අවසාන විගත් කල සාරාංශ කොටගත් කල ඔබ කැමති දේ ඔබට ලැබෙන්න ඔබ කරිය යුත්තේ මොකද්ද? අන්න ඒ ටික. දස පාප ධර්ම කියලා කියන්නේ මොකද්ද පින්වතුනි? ඔබට අකමැති දේ ලැබෙන්න ඔබ කළ යුතු දේ මොකද්ද? අන්න ඒ ටික. කොහොම කරත් දුන්නොත් ලැබෙන ඔබ කැමතිද අකමැතිද කියන එක අදාළ නැහැ. දුන්නොත් ලැබෙනවා. දෙන දේ ලැබෙනවා. කැමති දේ දුන්නොත් කැමති දේ ලැබෙනවා. අකමැති දේ දුන්නොත් ඒත් කැමති දේ ලැබෙනවා. එහෙම නැහැ. අකමැති දේ දුන්නොත් අකමැති දේ ලැබෙනවා. දුන් දේ ලැබෙනවා. අන්න ඒකයි ක්‍රමවේද. එහෙනම් ඔය යන උතෝර බේර ගන්න පින්තුනි. මේ දස පුණ්‍ය ක්‍රියා සහ දස පාප ධර්ම කියන ඒවා මොනවාද කියලා. තථාගතවරු පින්විතනේ මේ ලෝකෙට පහළ වෙලා මේ ලෝකේ ජීවත් වෙන අපි ලෝක සත්වයාට එයාට මේ ලෝකේ තේරුම් ගන්න පහසු කරගන්න පිණිස උන්වහන්සේ විවිධ නම් විවිධ ආමන්ත්‍රණ විවිධ සම්මුතින් පාවිච්චි කළා උන්වහන්සේගේ ධර්ම දේශනා කරනවා. පරමාර්ථ ධර්ම සම්මුති ලෝක සත්වයාට සම්මුති භාෂාවෙන් අවබෝධ කරගන්න පුළුවන් වෙන පින්විතනේ උන්වහන්සේම දේශනා කරනවා. හැමෝටම උන්වහන්සේ අභිධර්ම දේශනා කරේ නැහැ. පරමාර්ථ ධර්ම හැමෝටම දේශනා කරේ නැහැ පින්වතුනි. ඒ පරමාර්ථ ධර්මය තේරුම් ගන්න පුළුවන් ඥාන ශක්තිය තියෙන අයට උන්වහන්සේ පරමාර්ථ ධර්මයේ ඒ විදිහටම දේශනා කරා. තවත් පිරිසකට උන්වහන්සේ පරමාර්ථ ධර්මය සම්මුතියෙන් හැඩගන්වලා අන්දවලා දේශනා කරා. කොහොම කරත් අන්තිම ලෝක සත්‍යය යහපතක්මයි වුනේ. මොකද දැනගත්තා හෝ නොදැනගත්තා හෝ පින්නතුනි ඔබ දෙන දෙන ලැබෙන්නේ දස පුණ්‍ය ක්‍රියාවන්වල තියෙන දේවල් කරද්දි මොකද වෙන්නේ? අනිවාර්යෙන් පින්න ඔබට සුවසේ ජීවත් වෙන්න පුළුවන් හැකියාව. ඒ වගේම දුකෙන් නිදහස් වෙන්න අවශ්‍ය කරන පසුබිමත් හැදිලා එනවා. ඒක ඔබ කැමැත්තෙන් කරත් අකමැත්තෙන් කරත් අදාළ වෙන්නේ නැහැ. හැබැයි මේ ප්‍රසාද හිතේ වැඩි වෙන තරමට ඒකේ ප්‍රතිඵල වැඩි. ඒකේම එකක් තියෙනවා. ඒ වගේම තමයි පාප කර්මයක් කරන්නේ නැති පින්තුනේ ඒක හිත දරුණු වෙන තරමට ඒකේ පාප ශක්තියත් වැඩි. ඒක අපිට කිව්වේ පුළුවන් තරම් ඉක්මනින් පාප ධර්ම වලට කැමැත්ත දුරු කරගන්න ඕන කියලා. පාප ධර්ම වලට කැමැත්ත දුරු වෙන්නේ පින්තුනේ යමෙක් ඒ සම්බන්ධයෙන් තියෙන සංයෝජන ධර්මයෙන් සදහටම තමගේ හිත නිදහස් කරගත දවසට. ආගේ සංයෝජන ධර්මයේ විචිකිච්ඡාව බව අපි පෙර දවසක කරපු සාකච්ඡාවකදී පැහැදිලි කරගත්තා. ඉතින් විචිකිච්ඡාව කියන එක පින්නේ සදාතම ඔබේ හිතෙන් ඉවත් වෙලා යන්නේ සෝතාපන්න ඵලයේ පිහිටන දවසට. වෙන ක්‍රමයක් නැහැ පින්නේ ඒක කරගන්න. පාප කර්මයන් දෙන කැමැත්ත සදාතම දුරු කරගන්න. ඉතින් ඔන්නයකින් ආකාරයෙන් තියෙන දස පුණ්‍ය ක්‍රියා සහ දස පාප ධර්ම කියන එක අවබෝධ කරගත්තාම ඔබට තේරෙනවා ඒ කරුණු 10 පදනම් වෙලා තියෙන්නේ පාපවසරයක් මේ විශ්වයේ තියෙන සනාතනික ධහමක් වෙච්ච දුන්නොත් ලැබෙනවා දෙන දේ ලැබෙනවා කියන මූල ධර්මය මත කියලා. දුන්නොත් ලැබෙනවා දෙන දේ ලැබෙනවා. ඔබ ලබන්න කැමති දේවල් දෙනකොට අපි කියනවා ඔබ පින් කරොයි කරන්න කියලා. ඔබ පින් කරනවා. දුන්නොත් ලැබෙනවා දෙන දේ ලැබෙනවා. ඔබ ලබන්න අකමැති දේවල් දෙනකොට අපි කියනවා ඔබ ඔය පව් කරන්න කියලා. නැත්නම් ඔබ කරන එක පව් කියලා. ඔන්නෝම තමයි පිළින්නේ පිනපව් කියන එක තීරණය. එතකොට එහෙනම් කෙනෙක් පින්පව් කියන්නේ මොනවාද කියලා දන්නේ නැත්නම් ඒත් එයාට පින්තුනේ කලයුත්ත නොකලයුත්ත තෝර බේර ගන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා. ඒ කියන්නේ දස පුණ්‍ය ක්‍රියාවන් මොනවාද කියලා එකේ ඉඳන් 10ට කියන්න දන්නේ නැහැ. එහෙම ඉගෙනගෙන නැහැ. දස පාප කර්ම කියලා කියන්නේ මොනවද කියලා එකේ ඉඳන් 10ට ඉගෙනගෙන නැහැ. එනිසා ප්‍රාණඝාතය, අදත්තා දානය, කාමයේ සුමිච්ඡාචාරය ආදී වශයෙන් එහෙම කියන්න TypeError මක් නැහැ පින්තුනි. නමුත් මේ ලෝකේ ඕනම සත්‍යයක් දන්නවා පින්තුනි. Tamange hita sopinisa pavatinne monada kiyala. ඒ කියන්නේ නිවන දාවබෝධය කියන එක නෙමෙයි මං කියන්නේ. Tamanṭa wenawata tamanṭa labenawata කැමති දේවල් මොනවාද? මතකයිනේ අත්තානම් උපමංකත්වා කියලා අපි දවසක් කතා කරා. එතනින් පින්න ඕනම දරුවෙක් වුණත් පටන් ගන්න පුළුවන් කියලා මේ ගම. තමන්ට උපමා කරලා බලන්න. මම යමක් ලබන්න කැමති නම් ආන් ඒ දේ දෙන්න ඔබට බය නැතුව පින්න ඒකට පින කියලා නම් කරගන්න පුළුවන්. අවංකවම හැබැයි. ඔබ අවංකවම පින්න යමක් ලබන්න කැමති නම් ආන් ඒ දේ ඔබ දෙන්න. ආන් ඒ දෙන වෙලාවට අපිට කියන්න පුළුවන් ඔය ඔබ කරන්න පිනක් කියලා. ඒකට ඔබ දස පුණ්‍ය ක්‍රියාවන් එකේ ඉඳන් 10ට දැනන් ඉන්න ඕනේ නැහැ. ඔබ ඔය කරන්නේ පිනක්. ඔබ ලබන්න අකමැති දෙයක් ඔබ තව කෙනෙකුට දෙනවා නම් පින් උතුමේ. ඔබ එකේ ඉඳන් 10ට දස පාප ධර්ම මොනවද කියලා දැනන් ඉන්න ඕනේ නැහැ. ඔබ ඔය කරන්නේ පාප කර්මයක්. හෙවත් ඔබ ලබන්න අකමැති දෙයක් ලැබෙන්න අවශ්‍ය කරන දේ තමයි ඔය කරන්නේ. ආන් ඒ නිසා අපි ඔබට කියනවා පාප කර්ම කියලා. පැහැදිලිද ඔබට මම මේ කියන කාරණා? ඔන්න ඔය විදිහට පින්විතින ඔබ තෝරගන්න මොනවාද දස පුණ්‍ය ක්‍රියා දස පාප කර්ම කියලා. එනිසා මතුවර බුදු බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙච්ච දවසටත් පින්වතුනි උන්වහන්සේ ওই ටිකම දේශනා කළා. මොකද ඒකට හේතුව මේ ලෝකයේ සමස්ත ලෝක සත්‍යය පින්වතුනි ලබනවට කැමති දේවල් ටිකක් තියෙනවා. ලබන් නැතුව ඉන්න කැමති හේවත් නොලබනවට කැමති දේවල් ටිකක් තියෙනවා. ආන්ගේ දෙකොට්ටාසේ තථාගතවරු දස පුණ්‍ය ක්‍රියා සහ දස පාප කර්ම කියලා වෙන්වෙන් වශයෙන් දේශනා කරනවා. ඔක ඇල්ල බැලුවම ඔබට පේන්න තියෙනවා මේ හැම එකකම තියෙන්නේ දුන්නොත් ලැබෙනවා දුන්න දෙන දේ ලැබෙනවා කියන මූල ධර්මයේ පදනම් කරගෙන මම ලබන්න කැමති දේවල් සහ ලබන්න අකමැති දේවල් වෙන්වෙන් වශයෙන් දෙපැත්තකට දාලා තියෙනවා. අන්න ඒකයි තියෙන්නේ. ඉතින් මේ අහලා තියෙන ප්‍රශ්න එකකට හෝ කීපයකට ඔය කියපු කාරණාව තුළ යම් වැදගත්කමක් තියෙනවා. ඉතින් මෙතන එක දණෙකද අහලා තිබ්බා මුසාවාද වැනි දේ සාමාන්‍ය රැකියාවක් කරන බොහෝ දෙනෙකුට කරමින්ද සිදුවේ. වෙළඳ ව්‍යාපාර ආදී වශයෙන් ඒ වගේම සම්ප්‍රප්ලාව සාමාන්‍ය ජීවිත සාමාන්‍ය පිරිස මැද සිදුවන කතා බහ දෙපිරිසටම වැඩක් නැති බව වැටහේ. මොකද ඒකට කරන්න කියලා. ඉතින් කතා නොකර ඉන්නත් බෑ. දහම කතා කරන්නත් බෑ. දැන් මම ඔබට ගිය සතියේ කීප ටික මතකද දෙන්නම්. මේ පැවිද්ද තමයි මේ නිවන කරගන්න තියෙන එකම විදිහ කියලා මම ඔබට කියන්නේ නැහැ කියලා කිව්ව මතකද? මොකද පැවිද්දෙක්ට පින්දෙනේ කවදාකවත් සිද්ධ වෙන්නේ නැහැ බොරු කියන්නේ. ඒක එහෙම අවශ්‍යතාවයක් නැහැ. දැන් මේ කවුරු හරි මේ ප්‍රශ්නේ අහලා තියෙන මහත්මයා හෝ මහත්මිය මේ කියන කාරණාව 100%ක් හරි. සාමාන්‍ය රැකියාවක් කරන බොහෝ දෙනෙකුට කරන්නට සිදුවේ. මොකක්ද? මුසාවාදය. ලෝකයේ සාරයයි කීම. දැන් අපි ඔබ ගාව යම් භාණ්ඩයක් හෝ සේවාවක් හෝ තියනවා නම් ඔබ ඒක විගුණ ගත්තහම නම් ඔබට කීයක් හරි හම්බෙන්නේ. ඒක පිළිබඳ නිවන නෙමෙයි නේද ඔබ දෙන්නේ? ඔබ දෙන භාණ්ඩේ නිවනද? ඔබ දෙන සේවාව නිවනද? නෑ. එහෙනම් ඔබ ලෝකෙට අයිති දෙයක් නේද පිළිබඳව දෙන්නේ? හෝ විකුණන්නේ මොකක් හරි? එහෙනම් ලෝකෙකට අයිති දෙයක් නේද ඔබ ආශ්‍රවදායි සැපයි සාරයි කියලා ඔබට කියන සිද්ද වෙනව නේද පිළිබඳව? නැත්නම් මේ මනුස්සයෙක් ගන්නෑ. මොකද ඔබට බදපු කුකුල් මස් ගන්න ඕනේ. ඒ මනුස්සයාට ඒ මනුස්සයාගේ තියෙන සාක්කුවේ තියෙන සල්ලිටි අරගෙන ඉතින් ඒ මනුස්සයාගේ සල්ලිටි ඔබ ගාවට එන්නම් ඔබ ඒ මනුස්සයාට ඔබ ගාව තියෙන දෙයක් දෙන්න සිද්ධ වෙනවා. ඒ දේ ගන්න යට ඕනේ වෙන්න නම් ඔබට සිද්ධ වෙනවා පින්වතුනි ඔබ ගාව තියෙන දේ ශෝක් නියමයි. ඔය මොකක් හරි වචනය පාවිච්චි කළා ඒ මනුස්සයාට ඒ බව හේතු ගන්නවා. හෙවත් දෘෂ්ටිගත කරව ලෝකෙට ඇති දෙයක් තමයි ආශාවදයි සපයි සාරයි කියලා දෙන්න සිද්ධ වෙන්නේ. ඉතින් එතකොට පින්වතුනි මුසාවාදයක් නොවෙන්න කොහොමද ඒක කරන්න කියලා ඒක හරි අභාව්‍ය ප්‍රශ්නයක් නේ පින්වතුනි. නැද්ද? ඒක අභාව්‍ය නැද්ද ප්‍රශ්නේ? ඒ කියන්නේ මැරෙන්නේ නැතුව වහබොන්නේ කොහොමද කියලා අහනවාගේ වැඩක් නේ. වහබොන්නත් ඕනේ. මැරෙන්නේ නැතුව ඉන්නත් ඕනේ. දරහනනනේ දැයි වහබොන්නේ කියලා. මොකද ඔච්චර දුක් විඳින්න ඕනේ නැහැ නේ පින්වතුනි. සුවසේ ජීවත් වෙන්න ඔච්චර දුක් විඳින්න ඕනේ නැහැ. දැන් මේ අපි කතා කරා. දැන් ගිය සතියත් කතා කරා. ඊට පෙර සතියත් කතා කරා. ඒ තුලින් ඒකම කිමේ ගොඩක් කලින් අහපු ප්‍රශ්නයක් සමහර මේ මහත්යගේ ප්‍රශ්නේ ওই මහත්මයගේ ප්‍රශ්නේ එනකොට විසඳලා තැති විවිධ දේශනා හරහා. නමුත් සමහර ගොඩක් දුර මේ ප්‍රශ්න එක්කෙනෙක් විතරක් තියෙනව නෙමෙයිනේ. ඒ නිසා මම මේ කියන්නේ අපි කලින් දවස්වල තියව කතා කරා. දැන් නිවන ගැන නම් පින්දුනේ කොච්චර ආශාවදයි සැපයි සාරයි කියොත් ප්‍රශ්නයක් නෑ. මොකද ඒ ඔබ දෘෂ්ටිගත කරවන්නේ සම්මා දිට්ඨිය. ඉතින් එහෙනම් පින් ඔබේ ජීවිතාව හුදෙක් නිවන් අවබෝධය පිණිසයි කියලා ඔබට කියන්න පුළුවන්කම තියෙනවනේ. ඔබ අහලා තියෙනවද එහෙම කියන පිරිසක් ගැන? හුදෙක් නිවන් අවබෝධය පිණිසයි කියලා. එහෙම කියන කණ්ඩායමක් ගැන බලන්න. එහෙම පිරිසක් ගැන. ඒ අය දෙන සේවාව. ඒ අය මොන හරි දෙන භාණ්ඩයක් තියෙනවා නම් ඒ හැම එකක්ම එකම තේමාවක් එකම අරමුණකින් කරන්නේ හුදෙක් නිවන් අවබෝධය පිණිසයි. දෘෂ්ටිගත කරන්නේ හැම වෙලාවෙම නිවනට හෝ නිවනට උපරිශ්‍රේ. අපි අපට කියනවා දෙමාපියන්ට සලකන්න. මොකද පින්දන එක නිවනට උපරිශ්‍රේ. වසලගති තියාගෙන නිවන් දකින්න බැරි නිසා අපි ඔබට කියනවා වසලගති වලින් ඉවත් වෙන්න කියලා. එහෙනම් වසලගතියක් නම් දෙමාපියන්ට සලකන්නේ නැති එක. එහෙනම් ඔබට නිවනට යන්න බෑ. ඒ දේ වෙනස් කරගන්න නැතුව. එහෙනම් නිවන හෝ නිවනට උපනිශ්‍රේ තමයි ඔබට හැමදාමත් ආන් එයාගෙන් අහන්න ලැබුණේ. එහෙනම් මුසාවාදයේද කවදාකවත් වෙයිද? වෙන්න විදිහක් නැහැ. සම්ප්‍රප්‍රලාපයේ කවදාකවත් වෙයිද? ඒත් වෙන්න විදිහක් නැහැ. අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් පින්දින දේශනා කියන දේශනා කරනවා කියන්න බෑ ඇත්තටම. අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් අවිද්‍යා තෘෂ්ණා මුසු වුණු ප්‍රලාපයන් යමෙක් කියනවා නම් පින්දින නාන් ඒවට සම්ප්‍රප්‍රලාප කියලා කියනවා. ඒවල තියෙන්නේ නාපවසරයක් මේ ලෝකයේ ආශ්‍රවාදය ගැන. ලෝකයේ සාරයි කියන කොටස්. මේ ලෝකයේ අල්ල බදාගන්න එකේ තියෙන වටිනාකම. කිසි තේරුමකට නැති කතා. කාටද? ලෝකෙන්න ඕන අයටද? නෑ නෑ. ලෝකෙන් එතර වෙන්න ඕන අයට. හෙවත් මේ දුකෙන් සදාහරම නිදහස් වෙන්න ඕන අයට බින්දුන කිසිම තේරුමක් නැති කතාවක්. හැබැයි දුකට පැලස්තරක ගා ඉන්න ඕන අයට නම් ඕවා ඉතින් ඒකින් සම්ප්‍රප්ලාපය හොඳයි කියලා කියන්න බෑනේ. එයාටත් කියන්න තියෙන නිවනට උපනිශ්‍රේ වෙන ටික තමයි. නිවනට උපනිශ්‍රේ වෙන ටික නිවන දැකපු නැති කෙනෙක් අහන් ඉද්දී එයා ඒව කරන්න පටන් ගත්තහම බින්දුන එයාට ලෞකිකව ජීවිතය සාර්ථක වෙනවා. මායත් කියන්නේ. දැන් අපි ඔබ මෙහෙට ඇවිල්ලා කියනවා නබර නිවන් දකින්න ඕනේ කියලා. මොකද ඔබ දන්නවනේ බින්දුනේ හුදෙක් නිවන් ආબોධයේ පිණිස නැත් මේ කරන හැම දෙයක්ම කරන්නේ. හැබැයි නිවන ඔබට අවබෝධ වෙනකන් ඔබ නිවන උදෙසා අපි මේ දේශනා කරන දේවල් කරනකොට ඒ දේවල් ඔබේ ලෞකික යහපත අභිවෘද්ධිය සුබසිත පිණිස පවතිනවා. හේතුව ඔබට තාම නිවන දැකලා නැත්නම් පින්වතුනි ඔබට නිවන වෙනුවෙන් කරන්න පුළුවන් යම් දවසක ඔබට නිවන අවබෝධ වෙත්වා ඒ උදෙසා පරිසරය සැකසෙත්වා කියන එක විතරයි. නිවන කරන්න පටන් ගන්න බෑ. අවබෝධලා නැති දේ කරන්න බෑනේ. දැකම නැති ගමන යන්න බෑනේ පින්වතුනි. ආන් ඒ වගේ. ධර්තාව ප්‍රශ්නයක් අහලා තිබ්බේ. සෝතාපන්න උත්තමයේ දස පුණ්‍ය ක්‍රියා තුළ ඇතුළත් භාවනාව කරනකොටද කුසලයේ වෙන්නේ කියලා. එකෙන් මේක තේරුම් ගන්න ඕනේ මෙහෙම. සෝතාපන්න පුද්ගලයෙක්ට විතරයි කුසලයේ කරන්න පුළුවන්. ඒක මුලින්ම තේරුම් ගන්න ඕනේ. කුසලයේ කෙනෙක් සෝතාපන්නෙක් හෝ මගපල අවබෝධ කරගත් උත්තමයෙක්ට විතරයි පින්දුනේ කුසලයේ කෙනෙක් කරන්න පුළුවන්. එතනින් මෙහා පැත්තේ කුසලයේ සිද්ධ වෙන්නේ නැහැ. හේතුව කුසලයේ කියලා කියන පින්දුනේ අරි අට මගට කියන තව නමක්. ආර්ය අෂ්ටාංගික මාර්ගයට කියන තව නමක් වෙන්නේ කුසලයේ කියලා කියන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයට යමෙක් අඩිය තියන්න කලින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන්නේ කොහොමද? නව ගමනක් යන ගමන් පින්දුනේ කෙනෙක් කියන ඔන්න ඉස්සරහින් තව අඩි 100ක් විතර ඉස්සරහට ගියාම. අපි හිතමු පින්දුනේ ඔබ දැන් ගමනක් යන ගමන් කවුරුරේ කියනවා ඉස්සරහින් මීටර 50ක් ඉස්සරහට ගියාම දකුණට දාන පාරක් තියෙනවා. ආන්ගේ පාරට දාලා තව මීටර 100ක් ඉස්සරහට යන්න කියලා. දැන් ඔබට අර හරවන්න කියලා කියපු පාරේ ඉඳන් මීටර 100ක් නෙමෙයි සෙන්ටිමීටරයක්වත් යන්න පුළුවන් ද පින්ද මේ පාරට දාන්න කලින්? බෑනේ. මොකද ඔබ මේ පාරට දාලා නැහැ තාම. හැබැයි ඔබට පුළුවන් ඒ පාරට හරවන තැන දක්වා මේ වාහනේ අරන් යන්න. නේද? ඉතින් ඔය උපනිශ්‍රේ කියලා කියන්නේ අන්න ඒ වගේ දෙයක් කෙනෙක් සෝතාපන්න වෙනකම්. සෝතාපන්න වෙනකම් පින්වතුනි ඔබ අපි නිවන උදෙසා දේශනා කරන වසල ගති වලින් අයින් වෙන්න සුදු ගති ප්‍රගුණ කරගන්න පුළුවන් තරම් නිවන අදිෂ්ඨාන කරගෙන පින් කරගන්න මහා සංඝරත්නයට බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට අග්‍රශ්‍රේෂ්ඨ කොරස දන් දෙන්න ආදී වශයෙන් පින්නේ මේ කියන දේවල් අම්මර තාතර සලකන්න වැඩිහිටියන්ට ගරු කරන්න අසරණයන්ට පිහිට වෙන්න අනෙක් අයගේ දුකේදී කරදරේදී පින්වතුනි හිත උණු වෙන මිනිස්සෙක් වෙන්න ඔය කියන හැම දෙයක්ම පින්වතුනි එහෙම නැත්නම් කොටිමිකුත් දස පුණ්‍යක්‍රියා දස පුණ්‍යක් ක්‍රියාවම පින්වතුනි කෙනෙක් සෝතාපන්න වෙනකම් කරනකොට එයාට ඒක කරන්න එයාට එයා ඒක කරද්දි පින්වතුනි වෙන්නේ අර පාර දිගේ දැන් ඉන්න පාර දිගේ ඉස්සරහට යන එක විතරයි. කවදාකවත් අර මීටර 50කින් තියෙන දකුණට හැරෙන දෙන පාරට දැමෙන්නේ නැහැ. එතනට දක්වා යන්න පුළුවන්. ඕන. හැබැයි ඒ පාරේ සෙන්ටිමීටරයක් තරම්වත් වෙන දෙන ඉස්සරහට යවෙන්නේ නැහැ. සෝතාපන්න වෙනකම්. නමුත් නිවන අදිෂ්ඨාන කරගෙන ඒ කියන්නේ මට ඒ පාර අහුවෙන්න කියලා හිතාගෙන පින්වතුනි කරන පිණින් හේවත් මේ මාර්ගේ ගමන් කරන කෙනෙක් ඔබ විටින් මොහොතෙන් මොහොත ඒ මාර්ගයට ලං වෙනවා ඒ හරවන හන්දිගාවට ලං වෙනවා නිවන අදිෂ්ඨාන කරන්නේ නැතු ඔබ පුණ්‍ය ක්‍රියාව කරද්දී දස පුණ්‍ය ක්‍රියා කරද්දී ඒ කියන්නේ නිවන එහෙම ඕනෙත් නැහැ අවබෝධයක් ඇත්තෙත් නැහැ එහෙම එකක් ගැන ඔබට කිසිම බලාපොරොත්තුවක් ඇත්තේ නැහැ ඔබට හොඳින් ජීවත් වෙන්න පුළුවන් ඒවා කියලා ලස්සන වෙන්න කියලා හිතාගෙන හරි දසිදස්සෝ හම්බෙන්න කියලා හරි සුවපහසු ලෙස ජීවත් වෙන්න කියලා හරි හොඳට කන්න බොන්න ඒවා ටික ලැබෙන්න කියලා හරි හිතාගෙන කරනකොට පින්නද ඔබට පුළුවන් වෙනවා මේ යන පාර අපි මේ උපමාවක් මේ කතා කරන්නේ ඔබ මේ යන පාර පහසුවෙන් යන්න පුළුවන් වෙනවා එතකොට ඉස්සලා තිබෙන්නේ ගල් බොරළු තිබ්බ පාරක් නම් ඔය පින් කරන්න පින්නේ ඕක කාපට් පාරක් දක්වා යදෙනවා කියලාද බොහොම සැප පහසු විදිහට ඔය පාරේ යන්න පුළුවන් ඔබ නිවන අදිෂ්ඨාන කරලා පින් කරන්න පින්නේ ඔබ මේ පාර දිගේම අර හන්දියක් තියෙනවා කියලා කිව්වේ ආරෂ්ඨාංගික මාර්ගය කියලා බෝඩ් එකක් ගහලා එතනින් එහාට යන්න තියෙන ආන්නේ කියන හන්දිය රබෝ ලං වෙනවා නිවන අදිෂ්ඨාන කරලා කරන හැම පිනකින් නිවන අදිෂ්ඨානය කරලා කරන්නේ නැති පිනින් පින්වතුනි ඔබට මේ ඔබ ඉන්න පාරේ සුවපහසු ලෙස ය아가න්න හේගන්න පුළුවන්කම ලැබෙනවා. හඳ සැපට යන්න පුළුවන්. හැබැයි අතෙන්ට ලං වෙන්නේ නැහැ. නමුත් යම් දවසක ඔබ දුකෙන් නිදහස් වෙනවා නිවන කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ පාර දැකලවත් නැහැ. හැබැයි ඔබට ඕනේ දුකෙන් නිදහස් වෙනවා. දුක කියන එක යන යම් වේදනාවෙන් හරි ඔබට තේරුණා යමක් මරණ ගෝණ මේ දුකින් නිදහස මේ සසර ගිලා තේරුමක් නැහැ අවබෝධයෙන් නෙමෙයි මේ කියන්නේ අහගෙන දැනගෙන හරි නිකන් අහගත ගමන් හරි නැත්තම් ශ්‍රද්ධාවකින් හරි එහෙම නැත්තම් භක්තියකින් හරි පින්නතනේ තථාගතවරු මේ ලෝකේ ඉන්නෝනේ මේ එළව පරලොව අවබෝධ කරගත ශ්‍රමණ බ්‍රාහ්මණින් මේ ලෝකේ ඉන්න උන්වහන්සේලා යමක් අවබෝධ කරගෙන වෙන්න ඕනේ මේ දේශනා කරන්නේ මොකක් හරි යථාර්ථයක් මටත් ඕනේ ආන්ගේ යථාර්ථයටපත් වෙන්න ඔන්නෝම හරි පින් යම් දවසක ඔබේ හිතේ අදහසක් පහළ වුණා නම් එතෙන් පටන් ඔය කරන පින් වලින් ඔබ වර හන්දිය ගාවට ලං වෙනවා ලං වෙලා පින් යම් දවසක හන්දිය ගාව ඔබට අර බෝඩ් එක පේන්න පටන් ගන්නවා කවුරු හරි ඔබට මේ හන්දියෙන් ඔන්න ඔතනින් දාලා යන්න කියලා කවුරු හරි කියනවා හන්දිය ගාවට ලයිඳගෙන ආන්න එක අහගෙන ලැබිච්ච වෙලා පින් ඔබ දශමයක් හරි ඒ හන්දියෙන් ඒ පාර පැත්තට හැරෙවොනම් වාහනේ දැන් ඔන්න ඔබ සෝතේට ආපන්න වුණා. මෙතනින් පස්සේ පින්වතුනි ඔබ කොහොම පින් කරත් හොඳට තේරුම් ගන්න එක. ඒ මොහොතේ ඉඳන් ඔබ කොහොම පින් කරත් දැන් පින්වතුනි ඔබේ දැන් හොඳට උපමා හරහා තේරුම් ගන්න. ඔබ ඉස්සෙල්ලා හිටිය එක පාරක. ඒ පාරේ ඉඳන් දැන් අතුරු පාරකට හැරෙව්වා. අතුරු පාරේ නම තමයි මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. දැන් හිටපු පාරේ නම් මොකද්ද ලෝකේ. ධාරාෂ්ඨාංග මාර්ගයේ පැ ලෝකෝත්තරයට යන්න පින්වතුනි. එතකොට දැන් ඔබ ඒ පාරට හැරෙව්වට පස්සේ තව දුරටත් ඔබ ඉන්නේ අර පරණ පාරේද? ප්‍රධාන පාරේද? නෑනේ. එහෙනම් පින් එතනින් එහාට ඔබ කරන හැම දෙයකින්ම හේවත් ඒ පාර උපමට්ටම් කරන්න ඒ පාර පහසෙන් යන්න පුළුවන්කම හදාගන්න. එහෙම නැත්නම් ඔබ යන වාහනේ පින්නතුනේ. ශක්තිමත් කරගෙන මේ හොලිට වඩා හොඳ එන්ජින්මක් හයි කරලා හොඳ පහසුවට යන්න පුළුවන් විදිහට හදාගෙන ඔය කරගන්න හැම දෙයකින්ම ඔබ දැන් මෙතනින් එහාට යන්නේ මොන පාරද? අර ඔබ හරවපු පාරේ. මිසක් ඔබ ආපහු අර පරණ පාරට දාන්නේ නැහැ. එහෙනම් දැන් මෙතනින් එහාට ඔබ කොච්චර මහන්සි වුණත් කොච්චර පින් කරගත්තත් පින්නතුනේ යහපත වෙන්නේ අන්න ඒ පාරේ. ඒ පාර ඉස්සරහට යන්න තමයි අපට උදව් වෙන්නේ. මොකද ඔබ අවබෝධ කරගත දෘෂ්ටිය කොයි වෙලාවකත් පින්නතුනේ ඔබෙන් අයින් කරන්න බෑ. යමෙක් සම්මාදිටියටපත් වුණා නම් ඒ සම්මාදිටිය නැතිව ඒ හිත තියෙන වෙලාවක් නෑ පින්නතුනේ. යෝනිසෝමනසිකාරයෙන් ඉන්න වෙලාවක යෝනිසෝමනසිකාරයෙන් ඉන්න වෙලාවක විදියට ඉන්න පුළුවන්. හැබැයි මේ දෘෂ්ටියෙන් පහවච යමක් තියෙනවා නම් ඒක දෙපාරක් පහ වෙන දෙයක් නෑ. ඒ දෘෂ්ටි ආයකව දක්වා දෙන්නේ නැහැ. මේ කියන්නේ අවබෝධය ගැන. මේ කියන්නේ දකින්න විදිහ ගැන. දැන් මේ පාරේ තමයි මට යන්න ඕනේ. ආයි මේ පාරෙන් වෙනකොට තරවන්න ඕනේ නැහැ. කාලයක් අරගෙන හරි මේ පාරේ දිගෙම තමයි මට ඉස්සරහට යන්න ඕනේ. ආයි වෙන පාරක මට හරවන්න ඕනේ නැහැ. ආයි ප්‍රධාන පාරට දාන්න ඕනේ නැහැ. එහෙම ඒවා පිංගුද මේ හිතේ වහින්නේ නැහැ. يعني එහෙම දාන්න ඕනේ කියලා හිතේ වහින්නේ නැහැ. මම දෘෂ්ටිය දැන් හරි. දැන් යන්න ඕනේ මේ පාරේ. පාරට දැම්ම නම් දැම්ම පිංගුද. දැන් මේ පාර දිගේ යන්න ඉතින් එක වන් වේ පාරක්. හිමින් යන්න පුළුවන්. නවත්ත නවත්ත යන්න පුළුවන්. හැබැයි යන්න ඒ පාර. ඒ පාර ඉස්සරහට යනවා මිසක් ආපහු හැරිලක් නැහැ. රිවර්ස් කරන්න බෑ ඒ පාරේ. එහෙම එකක් නැහැ. යනවනම් දැම්මනම් දැම්ම. දැම්මනම් දැන් යන්න තියෙන ඉස්සරහට. ඒකයි පින්නනේ මේ බව හතක් ගිහිල්ලා හරි. අව ඒ කාන්තෙන්ම ගමනාන්තයට ලං වෙනවා මේ පාර දිගේ. එහෙනම් සෝතාපන්නෙක් භාවනා කරනකොටද කුසලයේ වැඩෙන්නේ? පින්නනේ මේක එහෙම නෙමෙයි හිතන්න ඕන. සෝතාපන්නෙක් යෝනිසෝ මනසිකාරයෙන් මොන පින් අතේ වැඩේ කරත් ඒ කුසලයේ තමයි වැඩෙන්නේ. එහෙනම් පින්නේ සෝතාපන්නෙක් යෝනිසෝ මනසිකාරයෙන් දානයක් දුන්නත් ඍජුවම කුසලයේ වැඩෙනවා. අයෝනිසෝ මනසිකාරයෙන් දානයක් දුන්නොත් පින්නතුනේ තවදුරටත් අරියට මඟ පූර්ණේ කරගන්න අවශ්‍ය කරන ආයු වර්ණ සැප බල පටිභාන ඥානය කියන එක පිළිපදිනවා. ප්‍රඥාව වැඩෙනවා. අයෝනිසෝ මනසිකාරයෙන් කරොත් ප්‍රඥාව වැඩිම පිණිස අවශ්‍ය කරන උපනිෂ්ඨ දහම් තව තව උපමට්ටම් කරනවා. තව තව ශක්තිමත් වෙනවා. පණ ගැන්වෙනවා. යෝනිසෝ මනසිකාරයෙන් කරොත් ඍජුවම පින්නතුනේ ප්‍රඥාව වැඩෙනවා. ශීල සමාධි ප්‍රඥා විදිහට ආරෂ්ණාංග මාර්ගේ වැඩෙන පටන් ගන්නවා. එහෙනම් භාවනාව කරන විදිහට විතරක් කුසලයේ වැඩෙනවා කියලා එකක් එහෙම නෙමෙයි පින්වතුනි. ඒක තේරුම් ගන්න ඕනේ. යෝනිසෝ මනසිකාරයෙන් ඉන්න හැම වෙලාවකම පින්වතුනි කුසලයේ තමයි සිද්ධ වෙන්නේ. එහෙනම් භාවනාව කරත් දානයක් දුන්නත් සීලයක් සමාදන් වෙලා කටයුතු කරන උත්සාහ කරත් සත්කාර දැක්විය යුතු පිරිසට වන්දනාමාන උපස්ථාන කරත් පින්වතුනි පිදියුත්තන් පුදන වෙලාවට ධර්ම දේශනා කරන වෙලාවට ධර්මයේ ශ්‍රවණය කරන වෙලාවට ඔය හැම අවස්ථාවකදීම යෝනිසෝ මනසිකාරයෙන් නම් ඉන්නේ පින්වතුනි ඒ හැම අවස්ථාවකදීම කුසලයේ තමයි වැඩෙන්නේ. අවිද්‍යා පත්‍ය සංකාර නෙමෙයි කුසල මූල පත්‍ය සංකාරා සංකාර පත්‍ය විඥාන ඔන්න ඔය විදිහට කියලා තියෙන ධම්මානං සමුදය හෝති කියන කුසල මූල පරිසම්පාද ක්‍රියාවලිය සක්‍රිය වෙලා කටයුතු වෙනවා. ඒ ක්‍රමවේදේ ක්‍රියාත්මක වෙනවා. ඒකර යෝනිසෝ මනසිකාරයේ වැදගත්. හැබැයි යෝනිසෝ මනසිකාරය කරන්න බැහැ පින්නතුනේ ඔය පාරට හරව ගන්න කලින්. මොකද ඔය පාරට හරව ගන්න කලින් ඉන්නේ මොකෙන්ද? අයෝනිසෝ මනසිකාරය. ඒ කියන්නේ මේ හේතුඵල ධර්ම ගැන අවබෝධයක් නැතිකම. අනිච්ච දුක්ඛ අනාත්ම ගැන අවබෝධයක් නැතිකම මේ ලෝකේ තියෙන පරමාර්ථ ධර්ම ගැන අවබෝධයක් නැතිකම ඕනෝ විදිහට ඒක එක්ක විදිහට ඔක පැහැදිලි කරන්න පුළුවන් චතුරාර්ය සත්‍ය ධර්මය ගැන අවබෝධයක් නැතිකම යථා භූතෝ මේ ලෝකේ දකින්න පුළුවන් හැකියාව නැතිකම ඕනෝක තමයි මේ සත්‍ය ඔක තමයි කාරණාව. එහෙනම් භාවනා කරන වෙලාවට විතරද සෝතාපන්නෙන්ට කුසලයේ වැඩෙන්නේ? එහෙම එකක් නැහැ. සෝතාපන්නෙක් ඔළුවෙන් හිටගෙන හිටියත් වෙනතුනේ. ඉන්නේ යෝනිසෝ මනසිකාරයෙන් නම්. يعني මේ හැදෙන දුකමයි කියලා මනසිකාරයෙන් නම් ඉන්නේ පින්වතුනේ. අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් දුක ජනිත වෙන ක්‍රමවේදය ගැන මනසිකාරයෙන් නම් ඉන්නේ. ඒ කුසලයේ තමයි සිද්ධ වෙන්නේ. ඒකට භාවනාවක්ද කරන්නේ දානයක්ද දෙන්නේ? නැතනම් වෙන මොකද්ද චිත්‍රයක්ද අඳින්නේ ඒක අදාළ වෙන්නේ නැහැ පිටු. ඒ වගේම පින්වතුනි පෘථග්ජනෙක් හෙවත් සෝතාපන්න ඵලය තාම සාක්ෂාත් කරගත නැති කෙනෙක් දස පුණ්‍ය ක්‍රියාවේ මොන දේ කරත් නිවන වැඩෙන්නේ නැහැ. හෙවත් මොකද අර පාරට තාම දාලා නැහැ. හැබැයි ඒ හන්දියට ලං වෙන්න අවශ්‍ය කරන කරුණු කරගන්න පුළුවන් නිවන අදිෂ්ඨානය කළා නම් කරා. දවර මතකද මම ගිය සතියේ මතක් කරා ගුරු හාමුදුරන් වහන්සේ මට දුන්න අවවාදය. උනාස් මට කිව්වේ ඔබ වහන්සේ මග වඩන වෙලාවට ඔබ වහන්සේ හිතාගන්න බහත දහම අවබෝධලා කියලා. ඔබ වහන්සේ බණහන වෙලාවට ඔබ වහන්සේ හිතාගන්න බහත මාත්‍රයක්වත් දහම අවබෝධලා නැහැ කියලා. ඒ වගේම පින්ගුණනි පින් කටයුතු වල ලියන වෙලාවට මම හිතාගන්න මට දහම අවබෝධලා නැහැ කියලා. ඒතකොට මම අදිෂ්ඨාන කරනවා මට කොහොම හරි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා. කෙසේ හෝ එක වෙත්වා මේ කරන හැම පිනකින්ම ඒ චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ සසර දුක ගිනි නිවා ගැනීම පිණිස කරුණු කාරණා සැකසෙත්වා කියලා අදිෂ්ඨානයෙන් කටයුතු කරගන්නවා පින්ගුණනි. ඒක වෙලා නැත්තම් සිද්ධ වෙයි. ඒක වෙලා නම් පින්ගුණනි තව තව ඉස්සරහට යන්න උපනිෂ්ඨ දහම සිද්ධ වෙයි. එහෙම නැත්තම් ඒ මඟ දුර තව ඉස්සරහට යන්න යෑම කියන කටයුතු සිද්ධ වෙයි. කොහොම කරත් අන්තිමට ඔබ නිවන අදිෂ්ඨානය කළා නම් කරන්න තියෙන එච්චරයි කරන්න තියෙන. ප්‍රායෝගිකව අන්තිමට ඔය ඔක්කොම ඩිස්ටිල් කරලා ගත්තාම සාරාංශ කරලා ගත්තාම පින්නේ කරන්න තියෙන්නේ නිවන අදිෂ්ඨානය කරගෙන පින් කරන්න. අහගත දහම් මනසිකාරය කරන්න. යෝනිසෝ මනසිකාරය තියෙනවා නම් ඒකින් කරගන්න නැත්තම් ඒ උදෙසා ඒ ඒ ඒ ඥානය ලබා ගැනීම පිණිස අර කලින් කීපවා ගන්න පින් කරගන්න. ඔච්චරයි කරන්න තියෙන්නේ. ඔය ඔය ඔච්චරයි කරන්න කියන ටික තමයි පින්වතුනි මේ විස්තර විග්‍රහ කර කර එක එක විදිහට දේශනා කරන්නේ. කරන්න තියෙන දේ පොඩ්ඩයි. නැත්තම් ඔව් කරන්න තියෙන දේ පොඩ්ඩයි. ඒක කරන්න පුළුවන් විදි තියෙනව ගොඩක්. අන්න එහෙම එකක් ඒ තියෙන. නවර කොහෙද වලක් හරන්න කියලා කිව්වොත් අපි මං කවර කියනවා මීටරයක් නැත්නම් මීටර දෙකක් ගැඹුරු වලක් හරන්න කියලා. මීටර පළල මීටරයක් දිග මීටර දෙකක් ගැඹුරු වලක් හරන්න කියලා. කරන්න තියෙන එකම දේ නමුත් ඔබට පින්නේ ඕන තැනක ඔය වල හරන්න පුළුවන් නේද? ගොඩබිම. දෙයෙන් බැලුවොත් කොච්චරනම් තැන් තියෙනවද ඔක හරන්න පුළුවන්. ඊදට වත්ත දිහා බැලුවත් පින්නේ මීටරයක් මීටරේ මීටර දෙකේ වලක් කපන්න කොච්චරිට තියෙනවද වත්තේ? නමුත් කරන්න තියෙන එකම දේ කරන්න පුළුවන් විදි තියෙනවා ගොඩක්. හැබැයි මේකෙන් පොඩ්ඩක් කපනවා, අරකින් පොඩ්ඩක් කපනවා, අනිකෙන් පොඩ්ඩක් කපනවා, අල්ලපු වැත්තේ පොඩ්ඩක් කපනවා, එහා වැත්තේ මෙහා වැත්තේ පොඩ්ඩ කපනවා. කවදද ඔය වල කපල ඉවරෙන්නේ? ඔය වල කපල ඉවරෙන්නේ නැහැ පිටින්. මොකද ඔබ Tamanටම වල කපා ගන්න ඔය කරන වැඩේ. ඒ නිසා ඒක එදා ඉඳන්ම කියන්නේ දෙඟුතුනි එක එක ක්‍රමවේද අත්හදා බලන එක නෙමෙයි කරන්න ඕනේ. මොකක් හරි එක ක්‍රමවේදයක් තෝරගෙන ඒකෙන් රාගක්ෂේ ද්වේෂක්ෂේ මෝහක්ෂේ වෙනවා කියලා පැහැදිලි නම් ආන්න ඒක දිගේ දිගටම යන්නයි තියෙන්නේ. මම මෙතන තව ප්‍රශ්නයක් කියවලා තිබුණා. මම හිතන්නේ දැන් ඒකත් යම් කාලයකට උඩදී ඉදිරිපත් කරපු යම් පොහෝ දින දේශනාව ගුරු ස්වාමීන් වහන්සේගේ දේශනාවේ සඳහන් වූ පරිදි යෝනිසෝ මනසිකාරය සිදුවන්නේ සෝතාපන්න ඵලයෙන් අනතුරුවයි. සෝතාපන්න ඵලයට අවශ්‍ය වන්නේ පිනමයි. එසේනම් අපි පසුගිය කාලයේ පටන්ම කරගෙන මග වැඩීමේ පුහුණුව සහ දහම් මානසිකාර වැඩපිළිවෙල ඒට පිටුවහලක් නොවේදයි කරුණාවෙන් පහදා දෙනු මැනවේ. බස් එක නතුරු හෝල්ට් එකේ බලා නොසිට ඉදිරියට ඇවිද යෑම තුළ ගමනාන්තයට ඇති දුර අඩුවේ බස් එක පැමිණ විට අතරමඟින් ඒට ගොඩ විය හැක යනුවෙන් ඔබ වහන්සලා එකල සඳහන් කළ උදාහරණයට අනුව සෝතාපන්න වීමට පෙර දහම් මානසිකාරයේ පුහුණු කිරීම ප්‍රයෝජනවත් බව සිතුවෙමු. ස්වාමීන් වහන්සේ මේ අපහට වටහාගෙන සිටින ආකාරයේ දෝෂයක් තියෙනවා නම් පෙන්වා දෙන කියලා ඉල්ලා සිටින. දැන් එන අර කලින් සඳහන් කරපු උපමාව අනුව තේරෙන්න ඕන. සෝතාපන්න වෙනකම් පින්නේ කවදාකවත් ඔබේ පාරට හරවගෙන නැහැ. යා යුතු පාරට හරවගෙන නැහැ. නමුත් ඔබ සෝතාපන්න වෙන කම්පින්තුනේ සෝතාපන්න ඵලය හෙවත් ඔබේ දුක අවබෝධ කිරීම පිණිස මේ ජාති අවබෝධ කර ගැනීම පිණිස චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස හේතුඵල ධර්ම අවබෝධ කර ගැනීම පිණිස පටිච්චසමුප්පාද ධර්ම අවබෝධ කර ගැනීම පිණිස අනිච්ච දුක්ඛ අනාත අවබෝධ කර ගැනීම පිණිස කොහොම කිව්වත් පිණිස එකම දේ මේ කියන්නේ. අපේ වචන ගොඩක් ඇහෙනද නමුත් මේ එකම දේ මේ කියන්නේ. පංච උපාදානස්කන්ධය මොකද්ද කියන එක අවබෝධ කර ගැනීම පිණිස. ඒ සමුදේ නිරෝධේ නිරුද්ධ කිරීමේ මාර්ගය අවබෝධ කර ගැනීම පිණිස කෝක කිව්වත් පිණිස එකම කාරණාවයි කියන්නේ. ඔන්න ඔය පිණිස පින්තනේ යමෙක් යම් පිනක යෙදලා ඉන්නවා නම් අදිෂ්ඨාන ඔය කියන කාරණා අදිෂ්ඨාන යම් වැඩපිළිවෙලක යෙදලා ඉන්නවා නම් පින්තනේ එයා අර හන්දිය ගාවට ලං වෙනවා හැරෙන හන්දියට ලං වෙනවා තීන අඩියක් අඩියක් ගන්න හැරෙන හන්දියට ලං වෙනවා හැබැයි තාම හන්දිය හැරෙව්වේ නැහැ හරවන්නේ පින්තනේ එතනට ගිහිල්ලා තව කෙනෙක්ගේ උපකාරයෙන් ඔන්න ඔතනින් දාගන්න කියලා ලැබෙන පාරතෝගෝෂ ප්‍රත්‍ය ආන්නේ ගහපු සැනින් පින්වතුනි එක අඩියක් තිබ්බනම් ඒ පාරට දැන් හරි ආය අනිත් පැත්තේ දෙයක් නැහැ එදායි නම් පින්වතුනි ඔබ වඩන මග ඒ කාන්තෙන්ම ඒ මග දිගේ ඉස්සරහට යෑමට හෝ ඒ මග දිගේ ඉස්සරහමට යෑමට අවශ්‍ය කරන උපනිශ්‍රය එතනින් එහාට සැලසෙනවා ඒ උපනිශ්‍රය කොහොමත් මෙදා ඉඳනොත් ඒක සිද්ධ වුණා. මොකද ඔබට එතනට යන්න උදව් වුණා ඒ නිවන අදිෂ්ඨානය කරපු පින. පාරට හැරෙව්වට පස්සෙත් ගමනාන්තය දක්වා යන්න උදව් වුණා උපනිශ්‍රය ධම්ම. එහෙනම් ඒකේ ලොකු වෙනසක් පේන්නේ නැහැ. නමුත් ඔබ පාර ඉස්සරහට යන්න නම් පින් අනිවාර්යෙන් සෝතාපන්න ඵලය සාක්ෂාත් කරගෙන ඉන්න. ඉතින් ඒක වෙන්නේ සද්ධර්මයේ ශ්‍රවණය කරන වෙලාවක. හොඳ අවධානයෙන් ඕනකමකින් පින් අදිෂ්ඨාන කරගෙන හිත බොහොම ප්‍රසාද හිතින් යුක්තව ඒ නිසා ඒකට තමයි පින්නේ මේ දේශනාව ගන්න කලින් අපි හැම වෙලාවෙම මේකට හොඳ පසුබිමක් හදලා දෙන්න ඔබට. ඒකයි යම් වේලාවක් අරගෙන ඇයි ඔබ තථාගතයන් වහන්සේ වන්දනා කරන්න ඕනේ? ඇයි පින්දුන බාරූපවාද කමා කරගන්න ඕනේ? ඇයි ඔබ පංච ශික්ෂාපද සමාදන් වෙන ඕනේ? මොකද තිසරණේ තියෙන වැදගත්කම? ඇයි ඔබ දෙවියන්ට මලගිය ඥාතින මෙතනට ආරාධනා කරන්න ඕනේ? හැම දෙයකින්ම පින්දුන ඔබේ හිතේ මේ නිවන කියන බීජය පැලවෙන්න අවශ්‍ය කරන හොඳ කුඹුරක් අපි සකසනවා. ඉතින් ඔබ ඒකට අනුගත වෙන්න තරමට පින්වතුනි ඔබට පුළුවන් වෙනවා ආන්ගේ බීජය පැල කරගන්න. ඒකෙන් ප්‍රතිඵල ලබා ගන්න වැඩ පිළිවෙල පහසු කරගන්න. නැතු මේ නිකම් මොකක් කියන්න නැති කමර නෙමෙයි පින් හැමදාම මොක ගැන කියන්නේ. හරි අදත් පටන් ගත්ත යායිතින් කියනවා දැන් ඉතින් ඇයි දෙවියන්ට ආරාධනා කරන්න ඕන කියලා අදත් කියනයි ආරුපවාද කමකට ඔබ දැන් කියලා නැද්ද සීවතාවක් විතර. අදත් කියන්නේ මොකට ඔබට එහෙම හිතෙන්න පුළුවන් වෙන්නේ. කවුරුත් එහෙම හිතන්න, එහෙම හිතන්න අවශ්‍ය නැහැ. මොකද ඒ කියන්නේ පින්දුන ඔබට ගිය සතිය කියපු ටික ඒ විදිහට මදර මතක නැහැනේ. ප්‍රසාද හිත නගා ගැනීම පිණිසයි පින්දුන ඔබට ඒ ටික මතක් කරන්නේ. වෙන හේතුවක් නිසා නෙමෙයි. මම දන්නවා පින්දුන ඒ ටික අපි කලින් කියලා තියෙනවා කියලා. හැමදාම කියන බවත් මම දන්නවා. මට අමතක වෙනව නෙමෙයි. නමුත් ඔබට මේ වෙලාවේ කිව්වොත් මේ වෙලාවේ කියන ටික තමයි තියෙන්නේ මේ වෙලාව ඔබේ හිත ක්‍රියාත්මක වෙන්නේ මොකද මතක තියාගන්න මේ වෙලාවේ උදා වුණේ හිතක් ඒ කලින් හිත නෙමෙයි ඊට පස්සේ උදා වෙන හිතක් නෙමෙයි මේ වුණ වෙලාවේ උදා වුණේ මේ වෙලාවේ උදා වෙච්ච හිත එහෙනම් මේ වෙලාවේ උදා වෙච්ච හිතට පින්නේ මේ වෙලාවේ දෙන දෘෂ්ටි හරි ප්‍රබලයි එහෙනම් මේ හිතට පුළුවන් ඊට පස්සේ ඊළඟ හිතට අවශ්‍ය කරන පරිසරය හදලා වැයවලා ඒ නිසා පටන් ගත්ත වෙලාවෙන් නම් ඔබ ඒ මට්ටමට දෘෂ්ටිගත කරවන් ඒ විදිහට ඔබ ඩෙවලොප් කරගෙන යන තමයි අපි බලාපොරොත්තු වෙන්නේ මේ දේශනාව කවසනේ දක්වා. එතනින් පස්සේ ඉතින් ආයේ ඔබ ඔබලේ ඔබේ ලෝකෙන්. ජීවනෝකයි කාරණා. ඉතින් මම හිතන්නේ කරුණු කීපයකට එතනදී උත්තර ලැබුණා. අර දස අකුසලයේ ගැන අහපු කාරණාවේදී ඉතින් පින්වතුනි ලෝකේ ජීවත් වෙවි දස අකුසලයේ නොකර ඉන්නේ කොහොමද කියන ප්‍රශ්නේ අර හරියට තෙමෙන්නේ නැතුව නාන්නේ කොහොමද කියලා අහුවා වගේ වැඩක්. නේද නැත්නම් මැරෙන්නේ නැතුව වහ බොන්නේ කොහොමද කියලා අහුව වගේ වෙන කොහොමද වෙන්නේ තෙමෙන්නේ නැතුව නාන්නේ තෙමෙන්නේ නැතුව වතුර හලා ගන්න පුළුවන් අපිට පුළුවන් මොකක් හරි පොලිතින් වලින් හරි මොකක් හරි ආවරණයක් හදාගෙන වතුර හලා ගන්න නාන්න බෑනේ එහෙම නොතමී නාන ක්‍රමය ඔබට කියලා දෙන්න දවසට මම ඔබට කියලා දෙන්නම් පින්නේ ලෝක ජීවත් වෙන හැටි දසාවුසලේ කරන්න නැති ඒ නිසාමයි පින්න ඔබට මම කිව්වේ ජී සතිය. දිගින් දිගටම ඔබට මේ කියන්නේ. මර දැනන විදිහට නම් මේ නිවන කරගන්න දෙන හොඳම විදිහ පින්න පැවිද්ද. ආන් එතනට එන්න. එතැන්ට එන්න බැරිය එතැන්ට එන්න පුළුවන් වෙන්න පින් අධිෂ්ඨාන කරගෙන පින් කරගන්න. මේ අද්දේ බැරි නම් ඔබ නිවන පූර්ණේ කරගන්න ඊළඟ අද්දලේ කාරයි. ඒක හරි වැදගත්කමක් තියෙන නිසා පින් මේ කියන්නේ මෙච්චර. ඒ කියන්නේ මේ ගුරු හාමුදුරන් වහන්සේ දේශනා කරන නිසා මම විතරක් නෙමෙයි මම ඔබට මේ කියන්නේ. උන්වහන්සේ දේශනා කරන දේවල් අවබෝධ කරගෙන මට පැහැදිලි පින් උතුනේ ඒකේ තියෙන වැදගත්කම බරපතලකම කොච්චරක්ද කියලා. ඒ නිසා අපිට මේ ආරාධනා කරන්න. ඔබත් ඒ විදිහට හිතන්න පටන් ගන්න කියලා. මේ සාමාන්‍ය ජීවිතයේ පිරිස මැද සිදුවන කතා බහ දෙපිරිසටම වැඩක් නැති බව වැටහේ. කතා නොකර ඉන්නත් බෑ. ඒක තමයි ඉතින් යථාර්ථය. කොහොමද කතා නොකර ඉන්නේ? ඉතින් මිනිස්සු ඔබව කොම් කරනවා. ඔබව ගණන් ගන්නෑ. ඊට පස්සේ ඔබව අයින් කළ දාන සමාජයෙන්. ඉතින් ඔබට සමාජය නැතුව ජීවත් වෙන්නත් බෑ. සමාජය ඔබට ඕනේනේ පින්වතුනි. ඔබ රැකියාව කරන්නේ සමාජයව පිනවන්න නම් ඉතින් සමාජය ඔබට ඕනේනේ. එහෙනම් ඒවා පිනවන්න වෙනවා. ඉතින් ඔබත් එක්ක වැඩ කරන ඔබේ සේවකයන්ට නැත්නම් ඔබත් එක්ක වැඩ කරන ඔබේ ඔබත් එක්ක එකට වැඩ කරන අය නැත්නම් ඔබේ කස්ටමර්ස්ලා ඒවා ඔබට සතුටු කරන්න සිද්ධ වෙනවා. ආ කොහොමද කින්ද මන්ද ආවද ගියාද ඔය ටික නෙමෙයි මේ සම්ප්‍රප්ලාප කියලා කියන්නේ. සම්ප්‍රප්ලාප කියලා කිව්වේ ඒකයි මේ ලෝකයට అలවන වචන. අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් දොඩන ප්‍රලාප. ඔන්න වරතම වෙනදි සම්ප්‍රප්ලාප කියලා කියන්නේ. නැත්නම් කොහොමද ආවද ගියා කියන්නේ කෑවද බීවද ওই ටික මේ සුවදුක් විමසන එකම සම්ප්‍රප්ලාප කියලා ගන්න එපා පෙන්වන්නේ. මොකද ඔබ දන්නවද ඔය තථාගතයන් වහන්සේව බැහැ දකින්න විවිධ දෙවිවරු එහෙම උන්වහන්සේ මුණ ගැහෙන්නේ අදාළ කාලෙදී වඩිනකොට ඒ දෙවිවරු එනකොට මේ ලෝකෙට ඇවිල්ලා පින්නතන එකත් පස විඳගෙන තථාගතයන් වහන්සේ සමග සුදුක් විමසනවා සතුරු සාමිචිය වෙනවා. මේවා සම්ප්‍රප්ලාප කියලා ගත්තත් මේ බුදුහාමුදුර සම්ප්‍රප්ලාප කරනවා වෙනවනේ. එහෙම නැහැ. එනිසා තමයි මිනිස්සෙක්ගේ සුදුක් විමසන එක අයබෝවන් කියන එක කන් යන වෙලාවට යා කාලද නැද්ද ඉන්නේ ඒ ටික හොයලා බලන එක පින්නේ සම්ප්‍රප්ලාප වලට නෑ. ඒක ගැන නෙමෙයි මේ කියන්නේ. නමුත් ඔබේ මනුස්සයාගේ හිත පින්නතනේ මේ ලෝකයේ ඇලවීම පිණිස යමක් දොඩනවන එක එක දේවල් රමණය කරනවන පින්නතනේ ඒත් එක්ක වචනයෙන් ක්‍රියාවෙන් කොහොම හරි විශේෂයෙන් වචනයෙන් මෙතනදී එක එක ඒවා රමණය කර කර පින්නතනේ මනුස්සයාට ඒවා හොඳයි යහපත් ආශාවදයි සැපයි සාරයි කියන වගේ අදහසේ වලට දානන පිටින් නම් මෙතනයි සම්ප්‍රප්ලාපේ සිද්ධ වෙන්නේ. මොකද මේ මනුස්සයට අහිමි වෙන්නේ නිවන. මේකයික දෙන බලපතරකම. ඒ අයට ඒ මනුස්සයාගේ හිතසෝ පිණිස යහපත පිණිස තියෙන දේ ඔබ අහිමි කරන නිසා දුන්නොත් ලැබෙනව දෙන දේ ලැබෙනව. නවත් වෙන මට කවදාකවත් මේ ජීවිතේ පටන් ගත්තට පස්සේ කවම කවදාකවත් කාටවත් කියන්න සිද්ධ වෙලා නැහැ. මේ ලෝකේ රමණය කරන්න කියලා. තථාගත ජීවරයෙන් පින්තුනි මාව ආරක්ෂා වෙනවා. උන්වහන්සේ අනුදැන වදාළ මේ භික්ෂු ජීවිතය තුළ පැවිදි ජීවිතය තුළ මාව ආරක්ෂා වෙනවා. මගේ ගුරුවරු මාව රකින්නවා. මගේ කල්යාණ මිත්‍රයෝ මාව රකින්නවා. නිරන්තරයෙන් මට මන්දිය ඇහැගහගෙන ඉන්නවා. පොඩි මහාඳුරන් වහන්සේ ගින්නම් පින්තුනි ලොකු මහාඳුරන් වහන්සේ දක්වා මාව රකින්නවා. ඒ තමයි මේ සංඝ රැකවර. ආන්ගේ රැකවරණය මේ ලෝකෙ කොහේ අස්සක් මුල්ලක් ගැහුවත් කිසිම දෙමාපිය දෙන්නෙක්ට කිසිම සහෝදරයෙක්ට වෙනත් කොහොස් කිසිම ගුරුවරයෙක්ට පින්තුනේ ලබා දිය නොහැකි මහා උත්තරීතර නිදානයක් භාග්‍යයක් දායාදයක් මහා ලාභයක්. ඉතින් ඒක ඔබට ගන්නව නම් ඔබට සිද්ධ වෙනවා වෙනත් විදිහකට ඔබේ ජීවිතය ගත කරන්න තීරණයක් ගන්න. ඒ తీර්ණ වෙන කාටවත් ඔබ වෙනුවෙන් ගන්න බෑ. අපිට ඔබේ ඒ తీර්ණෙන් ඔබ වෙනුවෙන් ගන්න බෑ. ඒ වගේම ඔබේ ඒ తీර්ණය නොගැනීම තුළ ඔබට සිදුවෙන පාඩුව වෙන කෙනෙක්ට විඳින්න සිද්ධ වෙන්නේ නැහැ. මතක තියාගන්න ඔබ නිවන් දැක්කේ නැහැ කියලා පිටින් ඔබේ අම්මා දුක් විඳින්නේ නැහැ ඔබ නිසා. ඔබ නිවන් දැකපු නැති එකේ දුක විඳින්නේ ඔබට. දැන් සමහර අම්මා කෙනෙක් ඉන්නවා පිටින් පුතෙක් පැවිද්දට එනවා කියලා කිව්වහම දුක් විඳිනවා කියලා අඬනවා. නැවතේ පුතා මැල්ල ගිහිල බල්ලෙක් වෙච්ච දවසට පින්වතුනේ කොල්ලොන්ගෙන් පොළු පාරවල් ගල් පාරවල් කද්දි අරාමදුක් විඳින්නේ නැහැ දැන්. හැබැයි බල්ලෙක් වෙන එක නවත්තන්න තමයි කොල්ලා රෝණේ උනේ පැවිදි වෙලා තමන්ගේ පැවිදි කෘත්‍ය කරගෙන නිවන සාක්ෂාත් කරගෙන සතර පයින් නිදහස් වෙලා අන්නේ වෙලায় අම්ම ඇඬුවා. හැබැයි දැන් බල්ලෙක් වෙලා පොළු පාරවල් කරනවා කකුල් පාරවල් කරනවා මිනිසුන්ගෙන් ගල් පාරවල් කරනවා දැන් අරම්ම අඬන්නේ නැහැ. යමන ගානක් වන්නේ. ඔය දැමිනේ සසරේ ගනුදෙනුවල ස්වභාවය. ඔබව තේරුම් අරගෙන ඔබ ඔබට හැකි උපරමින් ඔබ වෙනින් යහපත කරගන්න තියෙනවා. ඒ කාරණා තමයි මතක් කරන්න තියෙන්නේ. යවසන වශයෙන් මෙතන තිබ්බ අසුරු සනක් අනිත්‍ය දුක් අනත්ත වැඩිම මහත්ඵල මහානිසංස පිංකමක් වන්නේ කෙසේද කියලා. ඔබ දන්නව පිං වෙන්නේ කොහොමද කියලා. පිනක් කියලා මොකද්ද කියලා. ඉතින් එහෙනම් පිංගතුනේ මේ ලෝකේ ඔබ ලබන්න කැමති හැවත් ඔබට ලබන්න පුළුවන් උත්තරීතරම සුවය මොකක්ද? මහත්ම ඵලය මොකක්ද? ඵලය හැවත් ප්‍රතිඵල හැවත් රිසල්ට් එක මොකක්ද? සියලු දුකින් අත මිදීම නෙමේද? මාත්‍රයක තරමවත් දශමයක තරමවත් දුකක් දැනෙන්නේ නැත්නම් පිටුමුනේ ඒක නෙමේද මේ ලෝකේ ඔබට ලබන් තියෙන greatest achievement එක? ලොකුම ඔබ ලබන තියෙන ලාභය. එහෙනම් ආන් ඒ උදෙසා ඔබ යමක් කියනවා නම් හිතනවා නම් කරනවා නම් පින්වතුනි ඒ කාන්තෙන්ම ඒ සිතුවිලි ක්‍රියාවදන් මහත්ඵල මහානිසංස පින් වෙන්නේ නැද්ද? දැන් එනම් බලන්න ආර්ය මෛත්‍රිය. නැත්නම් අනිච්ච දුක්ඛ අනත ගැන මේ අහලා තියෙන්නේ. ඉතින් අසුරු සනක් ගන්න මොහොතක් අනිච්ච දුක්ඛ අනත වර්ණ කර මොකද වෙන්නේ? අපර මොකද වෙන්නේ? අනිච්ච දුක්ඛ අනත වඩද්දී පින්වතුනි ඔබට දහම වඩන්නකොට දවඩන කියලා කියන අවබෝධ වෙලා අවබෝධ වෙන්නේ නැතුව අනිත්‍ය දුක්ඛත වඩන්න බෑනේ. අනිත්‍ය දුක්ඛත අහන් ඉන්න පුළුවන්. අවබෝධ වුණාට පස්සේ වඩන්න පුළුවන්. ඒ අවබෝධ වෙන්න වෙන්න පිටුදුන ඔබ කරන්නේ අර හරවගත්ත පාරේ ගමනාන්ත දක්වා ගමන් කරන එක. ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය මොකක්ද? ඉතින් ගමනාන්ත දක්වා ගමන් කරන්නේ ලැබෙන ප්‍රතිඵලය මොකක්ද? ගමනාන්තයට යන එක. එහෙනම් ඒක නෙමෙයිද මහත්ම ඵලය? ඒක නෙමෙයිද මහත්ම ආනිසංසය? ආනේ නිසා කියන්නේ අනිත්‍ය දුක්ඛ අනත්ත අසුරු සනක් ගන්න මොහොතක් නෙමෙයි විදින එකින් කෝටියෙන් පංගුවක් හරි ඔබ වඩනවා නම් එහෙමයි මහත්ඵල එහෙමයි මහානිසංස. ඒකයි ආර්ය මෛත්‍රිය ওই තරම් ප්‍රබල. මොකද ආර්ය මෛත්‍රියෙන් කරන්න පිළිදී මමද සීළු ලෝක සීළු සත්වයන්ට අනිත්‍ය දුක්ඛ අනත්ත අවබෝධ වෙත්වා කියන මහා අදිෂ්ඨානය පිළිගන්නේ කරන්නේ. ඒ කියන්නේ මේ සීළු ලෝක සීළු සත්වයන් පිළිගන්නේ ඔය කියන ගමනාන්තයට ළඟා වෙත්වා කියන මහා අදිෂ්ඨානයක් ඔය කරන්නේ. ඒක කරන්න කරන්න පින්වදින ඔබ ලං වෙන ඔක්කොටම කලින් එතනට. ඒක කිව්වේ අනෙක් කය වෙනුවෙන් කරන හැම දෙයක්ම ඔබ වෙනුවෙන් කරගන්න දෙයක් කියලා. ඒ නිසයි ඒක මහත්ඵල මහානිසංස වෙන්නේ. පැහැදිලිද එහෙනම්? ඔන්න එහෙනම් අපි ප්‍රශ්න කීපයක්ම සාකච්ඡා කරලා ඒකට එකතු කරගෙන ඒවල තියෙන ප්‍රායෝගික පැතිකඩ මතු කරගෙන ඒ වගේම ඔබම තර්කානුකූලව ඒවල පසුබිම පැහැදිලි කරලා අපි විස්තර කරගත්තා. මම ආයෙත් ඔබට මතක් කරන්න දෙන්නේ මේ ඒ කරුණු හෝ ඒ ප්‍රශ්න වලට අපි පිළිතුරු සපයා ගත්තේ ඒවල තියෙන يعني ඒවා අධ්‍යාපනික වශයෙන් මේ විස්තර විග්‍රහ කරගෙන chart අඳගෙන ප්‍රස්තාර ගහලා PhD ගහන්න එහෙම නෙමෙයි. ඔය හැම එකකම පින්දුන අවසාන අපි බලාපොරොත්තු වෙන දේ තමයි ඔබ ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතේට මේන් ගතියුතු අරගෙන ඔබේ ජීවිතය වෙනස් කරගන්න කියන එක. ජීවිතය වෙනස් කරගන්න ති කිසිම කෙනෙක්ට පින්නේ මේ එකකින්වත් ඇති පළක් නැහැ. ඒකයි කියේ පින්නේ තථාගතයන් වහන්සේ දේශනා කරපු සූත්‍ර 84000. ඔබට වැඩක් වෙන්නේ ඔබ දන්න සූත්‍ර ගාන නෙමෙයි. ඔබ ප්‍රායෝගිකව යොදන සූත්‍ර ගාන. 84000ක් දේශනා කර ඔබ දන්නෝ 24000ක්. ඔබ ප්‍රායෝගිකව යොදනවා එකක්. ඔබට වැඩක් ඇත්තේ කීයක්ද? එකයි. කියක් ඕනද වැඩේ කරගන්න? ඒත් එකයි. එහෙනම් දැන් ප්‍රශ්නේ නැහැ. පැහැදිලිද මම කියන්නේ? ඒ නිසා ඔබ පුළුවන් තරම් උත්සාහ කරන්න මේ ප්‍රායෝගික වෙච්ච නිවන ප්‍රායෝගිකව කරගන්න. ඒ නිසා තමයි අපි මේ හැම වෑයමක්ම ඒ නිසා තමයි මේ පින්වතුන් හැමෝම පින්වතුන් එකතු වෙලා මේ කටයුත්තට කරුණ දෙන්නේ උදව් උපකාර කරන්නේ. ඔබ දන්නවා මේක දෙයක්වත් පින්දින්නේ මේ අපිට ඕන වෙච්ච පළිද කරන්න පුළුවන් දේවල් නෙමෙයි. අපි හැම වෙලාවෙම කරන්න ක්‍රම හොයනවා. නමුත් පින්වතුනි මේක බොහෝ දෙනෙක්ගේ එකතුවෙන් සමගියෙන් සහයෝගයෙන් වෙන වැඩපිළිවෙලක් මේකට අවශ්‍ය කරන මේ තාක්ෂණික උපාංග ඒ වගේම මේ පරිසරයේ මේ මේ ආරාමයේ මේ ගලක් ගහක් ගහක් ගානේ කොලයක් කොලයක් ගානේ පින්වතුනි ඒ හැම කෙනෙක්ම උදව් උපකාර කරපු දානයක් මානයක් පුදු පූජා සත්කාරයක් කරපු දේශනාව කරගන්න ස්වාමීන් වහන්සේ හිසේ කැක්කමක් තිබ්බනම් බින්දු දේශනාව ආරම්භ කරන්න කලින් උන්වහන්සේගේ හිසේ කැක්කම සුවපත් කරගන්න පැන්ඩෝල් පෙත්තක් හරි පූජා කරපු යම් කවුරු හරි පිරිසක් ඉන්නවා නම් පින්වතුනි එයාට මොනතරම් පිනක් තියෙනවද? මොකද උන්වහන්සේගේ දේශනාව කරගන්න පුළුවන්කම තිබුණේ. එහෙනම් සමහරට ඒ දේශනාව පින්වතුනි අහන් ඉඳලා කවුරු හරි කෙනෙක් දහම අවබෝධ කරගත්තා නම් අර පැන්ඩෝල් පෙත්ත පූජා කරන්න අවස්ථාව ලබා ගත්තා. කවුරු හරි කෙනෙක් ඉන්නවනම් එයාටත් පින්වතුනි පුදුමාකාර පිනක් යහපතක් එකකින් සැලසෙනවා. අන්න එහෙම සාසනය පින්වතුනි මේක ළඟින් ගියත් යහපතක් වෙනවා. ළඟින් ගියත්. එහෙනම් ළඟින් ගියත් එච්චර යහපතක් වෙනවා නම් පින්වතුනි හිතන්න. උත්තරීතර පැවිද්ද ලබාගෙන තථාගතයන් වහන්සේගේ තුරුලට යන්න පුළුවන් වෙන මට්ටම. මග වඩාගෙන අවබෝධ කරගෙන ඒ ක්‍රියාපටිපාටි තුළ යෙදෙනවා නම් ඒ පුද්ගලයාට මොනතරම් යහපතක් වේවිද කියලා. ඒකයි මේ උගුල රේලාව වෙනකන් ඔබට ආරාධනා කරන්නේ. එන්න ඔබේ ජීවිතය අවසන් වෙන කලින් මේ සම්බුද්ධ ශාසනය පිරිනිවිලා යන්න කලින් මේ ප්‍රතිඵල ලබා ගන්න මේ අවස්ථාව උදා කරගන්න කියලා. ඇති ඔබ සීල දෙනාම තමන්ගේ ජීවිතේ අදිෂ්ඨානයක් ගන්න පින්වතුනි ඔබ හැමෝම තමන්ගේ යහපත පිණිස කරන්න පුළුවන් උපරිමේ හැමදාම කරනවා කියලා. එච්චර අපි ඔබෙන් බලාපොරොත්තු වෙනවා. හොඳයි. එහෙමනම් අපි අද දවසේ පුණ්‍යානුමෝදනාව සිද්ධ කළා. දේශනාව මෙතකින් අවසන් කරමු. හොඳයි පින්වතුනි එහෙමනම් සීල දනම් සීපත් කරගමු. අද දවසේන පටන් මේ මොහොත දක්වාම සද්ධර්මයේ ශ්‍රවණය කළ සද්ධර්මයේ දේශනා කරවගෙන දහම් මානසිකාරය යෙදিলা. විවිධාකාරයේ පුණ්‍ය කටයුතු නිරලා පිරිත් සූත්‍ර දේශනා සජ්ජහන කළා. භාවනා කර්මස්ථාන මානසිකාරය යෙදিলা. ලෝක සත්‍යයගේ හිත සූපිනිස් විවිධාකාරයේ කටයුතු වල නිරලා නගා කියාගත් අනන්තත්මාන පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තිය පළමු කොටම මෙතුක් කාලයක් මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගෙන ආවා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියනවා සිවණ පිරිසටත් ඒ වගේම ලෝකයේ කොහේ හෝ තැනක ඉඳගෙන මග වඩන්නා වූ ඉතුරු ඉතිරි සිවණ පිරිසටත් ඒ වගේම සම්බුද්ධ ශාසනය චිරස්ථිතිය චිරජීවී උදෙසා තමන්ගේ දිවි හිමෙන් අරගපේලා කටයුතු කරන්නා වූ ත්‍රිවිධ මහානායක අනුනායක හාමුදුරන් වහන්සේලා අතුළු කොටගත් යතිවර මහා සංඝරත්නයටත් ආරාම වැඩවාසය කරන්නා ගුරු හාමුදුරන් වහන්සේ අතුළු කොටගත් සියලුම භික්ෂු සංඝයා වහන්සේලාට අනගාරික අනගාරිකා පින්වත් පිරිසටත් ඒ වගේම පුණ්‍ය බාරට සම්බන්ධව කටයුතු කරන්නා වූ ඒ මහත් මහත්මීන් සෑම සිව් දෙනාටත් ඒ වගේම දායකකාරකාදීන් සෑම සිව් දෙනාටත් මේ නගා කියාගත් අනන්තත්මන පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තිය විහිදුවා පතුරවා හරින් මේ පින් වීදී පැතිර යාමෙන් එයට වැඩි වැළඳී එන්නා වූ රෝගාබාධ අතුරු අන්තරාන්තක් ඇතනම් ඒ සියල්ලමක සාධූරින් භූත වෙත්වා ඇස්වහ කටවහ හෝවහ අවුල් දේව සක සංකාන විනකොඩු විනහිර බන්ධන යම්තාක් ඇතනම් නිවන් මගට බාධා කරන ඒ සියල්ලමක සාධූරින් භූත වෙත්වා අට අනුවක් රෝග නවනුවක් වෙස් දෙසුනක් අන්තරාංග සාධූරින් භූත වෙත්වා නිවන් මගට බාධා කරන මොනෑම හෝ කරුණු කාරණා ඇතනම් ඒ සියල්ලගේම නිදහස් වෙත්වා දස කුසලෙන්ම මිදෙත්වා දස කුසලෙන් වඩත් දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා මිදී සැනසී නිබ්බාන පරම සුඛෙන් සුඛිතතර වෙත්වා කියලා සාදු කරදල පින් අනුමෝදන් කරන්. ඒ වගේම පින්වතුනි ශ්‍රී සම්බුද්ධ ශාසනයේ සම්බුද්ධ දේශනයේ සම්බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා චිරහත් කාලයක් ආරක්ෂා කරගෙන ආවා වූ සක්‍ර දේවෙන්තුමා ප්‍රධාන සදේ ලෝකවාසී ඒ සිරිම දිව්‍ය බ්‍රහ්මාදීන් ඇතුළු කොටගත් ඒ යම්තාක් දෙවි දේවතාන් වහන්සේලා පිරිසක් ඇත්නම් ඒ සිදු දිනාටත් ඒ වගේම චාතුරු මහරජකේ රාජ්‍ය කරන්නා වූ උතරාෂ්ට විරුඩ විරූපාක්ෂ වෛශ්‍රවණය කියන දෙවිරජ දරුවන් නැති ඇතුළු අයගේ පරිවාර පිරිසටත් ඒ වගේම විපතරපත් ජනතාව නිරන්තරයෙන් පිහිට රැකවරණ ආරක්ෂාව සල්සා දෙන්නා වූ සුමන සමන්පත්තිනි ගම්බාර බණ්ඩාර අයනායක කතරගම වාදී වශයෙන් නානා නම් ගොතලින් පෙනී සිටින එකී මේකී නොකි යම්තාක් දෙවි දේවතාවන් වහන්සේලා පිරිසක් ඉන්නවන ලෝක සත්‍යයගේ හිත සූපිනස කටයුතු කරන්නා වූ ආන් ඒ සිදු දනටත් මේ නගා කියලා පුණ්‍ය ශක්තිය වීදවා පතුරවා හරින් මේ වගේම පින්තුනි ඔබේ ඉෂ්ඨකාමී හිතකාමී දෙවි දේවතාවන් වහන්සේලා යම්තා පිරිසක් ඇතන ඔබට පිට රැකවරණේ ආරක්ෂාව සල්සා දෙන්නා වූ ඒ සිදු දනත් මේ මොහොතේ සිහිපත් කරගෙන ඒ වගේම මේ ආරාමයේ නිරන්තරයෙන් ඇසුරු නිසුරු කරන්නා වූ සිවන පිරිසුදු සහ ආරක්ෂා සම්පත්‍ය සල්සා දෙන්නා වූ භූමාණ්ඩෝ දෙවියන්ගෙන් පටන් අකනිට බ්‍රහ්ම ලෝකයේ දක්වා මේ ආරාමයේ ගහක් ගහක් ගානේ කොලයක් කොලයක් ගානේ මන්ම වාගෙන වැඩ සිටිනා වූ ඒ සීලම දෙවි දේවතාවන් වහන්සේලා සෑම දිනකටත් මේ නගක් කියලා තපුණ ශක්ති වීදුවා පතුරව හරින් මේ පින් වීදී පැතිර යාමෙන් මේ දෙවියන්ගේ දේවානුභවය වැඩි වෙත්වා ආයුෂේ වර්ණේ සැපේ බලේ පරිපාලන ඥානෙ දිනුනු වෙත්වා නිවන් මාර්ගයට බාධා කරන මොනම කරුණු කාරණාවක් නම් ඒ සියල්ලම නිදහස් වෙත්වා, දස අකුසලෙන් මිදෙත්වා, දස කුසලෙන් වඩත්වා, දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා, මිදී සැනසී නිබ්බාන පරම සුඛෙන් සුඛිතතර වෙත්වා කියලා සාදුකාර දෙලා පින් අනුමෝදන් කරන්. ඒ වගේම පින්තුනි, ඔබේ සුජීවස සිටින මෞදේම අභියන් සහෝදර සහෝදරි ඥාත හිත මිත්‍රාදී පිරිසත් මේ මොහොතේ සිහිපත් කරගෙන පුංචි කාලේ ඉඳන් මේ මොහොත දක්වාම ගුරුහරුකම් ලබා දුන්නා ගුරුවරු ගුරුවරියන් කරදරයක් විපතක් වෙච්ච ලාඩපුට උදව් පදව් කරන්නට යාවද උදා කර දෙන්නට ඔබට ඉදිරිපත් වුණා වූ සහෝදර සහෝදරියන් යාළු හිත මිත්‍රාදී මේ මොහොතේ සිහිපත් කරගෙන ඥාතින් ආදී ඒ සියලු දෙනාත් මේ මොහොතේ සිහිපත් කරගෙන ඒ වගේම පින්දින ඔබට ආහාරයක් පානයක් නිර්මාණය කළ දීලා ඔබේ සාපිපාසාගෙන නිවා ගන්නට උදව් පදව් කරව යම්තා පිරිසක් ඇතනම් ඒ වගේම පින්තුනි නිවාස ස්ථාන නිර්මාණය කළ දීලා අවුෙන් වැස්සෙන් පින්නින් ආරක්ෂා වෙන්න ඔබට සූපාසු සංසදුන යම්තා පිරිසක් ඇතනම් පින්තුනි ඒ වගේම ඇඳුම් ආයතන නිර්මාණය කළ දීලා මැසි මදුරු වදරුන්ගෙන් විපතටපත් නොවි පහසුවෙන් ජීවත් වීම උදෙසා වෙහෙස මහන්සිලා කටයුතු කරපු යම්තා පිරිසක් ඇතනම් ඒ වගේම බේදක් හේතක් කර කියා දීලා වෙදේශකමක් ලබා දීලා ඔබ සූපත් කිරීම උදෙසා අසනීපයක් ලෙඩක් දුකක් ඇතිච්ච වෙලාවක ඔබ සූපත් භාවයේ පත් කිරීම උදෙසා යම්තා පිරිසක් වෙහෙස මහන්සිලා කටයුතු කරගත් කරනා මේ තාක් කාලයක් ආන්නේ සිවිදනාත් මේ මොහොතේ සිහිපත් කරන එයාටත් මේ නගරයේ ගත ගුණ ශක්තිය වේද වතුර හරි මේ වගේ පිංගතුනේ මේ රට සංවර්ධනය කරන මේ රට ආරක්ෂා කරන මේ රට පාලනය කිරීම උදෙසා තමන්ගේ දිවිහිමින් අරකපලා කටයුතු කරන යම්තා පිරිසක් නැත්නම් ඒ සිවිදනාත් මේ මොහොතේ සිහිපත් කරගෙන එයාටත් මේ නගරයේ ගත අනන්තත්මාන පුණ්‍ය ගංගා කුසල ගංගා වේද වතුර හරි මේ පිං වීදී පැතිරී යාමෙන් එයාටත් වැඩි වැඩි දෙන රෝගාබාධ අතුරන්තරන් තාක් නැත්නම් ඒ සියලුම සාධූරින් බුදු වෙත්වා ඇස්වාගකට වහවහ හවුල් දෙව සකසකා මිනි කොට විරහ බඳන යම්තා කත්නම් ඒ සියලුම සාධූරින් බුදු වෙත්වා යක්ෂබේත පිසත් මලකල කුම්බාණ්ඩ ආදී වැඩ වෙන දෝස අන්ධකාර පාප අන්ධකාර යම්තා කත්නම් සීලමක සාධූරින් බුදු වෙත්වා නිවන් මාර්ගයට බාධා කරන මොනෑම හෝ කරුණු කාරණාවක් නැත්නම් ඒ සියලුම නිදහස් වෙත්වා දස කුසලින්ම මෙදෙත්වා දස කුසලින් වඩා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා මිදී සැනසී නිබ්බාන පරම සුඛෙන් සුඛිතතර වෙත්වා කියලා සාදු කර දෙල පින් අනුමෝදන් කරන්. ඒ වගේම පින්තුනි ඔබේ නමින් ජන්මාන්තර ගතවන දෙදෙනු මවුද මාපියන් සහෝදර සහෝදරිය ඥාති සිතරාදී පිරිසත් මේ මොහොතේ සිහිපත් කරගෙන මේ ආනන්ද සංසාර පුරා රුබර විවිධාකාරයෙන් උදව් පදව් කරන්න ඉදිරිපත් වුණා වූ ඥාති සම්බන්ධතා ඇති කරගෙන ගත කරගෙන ආව යම්තා පිරිසක් ඇතනම් ඒ සිරිතනත් මේ මොහොතේ සිහිපත් කරගෙන ඒ වගේම මේ පසුගිය 91 කල්පේ පුරාවට පින්දුන ඔබේ අතින් විවිධාකාරයේ අරත්තැට්ටවලට ලක් කළා හිංගිසන්සාවට ලක් වෙලා අසාධාරණයට පත් වෙලා ඔබත් එක්ක වෛරෙන් ක්‍රෝධයෙන් ද්වේෂයෙන් පසු වෙලා මැරිලා ගිහිලා අද අබබේ ගමගෙන යම් පිරිසක් ඉන්නවනේ ඒ සිරිතනත් මේ මොහොතේ අප්‍රමාණ මෙත් ආසගත චේතනාවකින් යුක්තව සිහිපත් කරගෙන එදා තමන්ගේ අතින් වෙච්ච අඩුපාඩුවට වැරද්දට වන්දියක් ගෙවනවා කියලා හිතාගෙන පින්වතුනි මහා මෙත් ආසගත චේතනාවකින් ඒ සිවිදනාට මේ නගක් කියාගත පුණ්‍ය ශක්තිය වීදුව වතුර හරින් මේ පින් වීදී පැතිරී යාමෙන් ඒ සිවිදනාට යම් පිරිසක් අභවෙ ගාමින් ඉන්නවනම් ඒන් අතමි දේවා සම්දිරි සුභිතියක් බවම ලබත්වා සසර පුරාවට කරගත්වා යම් තාක් නායකන දු නැත්නම් ඒ සියලකින් නිදහස් කරත්වා දස කුසලෙන් මිදෙත්වා දස කුසලෙන් වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම කරත්වා නිබ්බාන පරම සුඛෙන් සුඛිතතර වෙත්වා කියලා සාදුකාර දෙල පින් අනුමෝදන් කරන් එහෙමනම් පින්වතුනි අවසාන වශයෙන් සිහිපත් කරගමු දුදර්ශන පටන් මේ මොහොත දක්වා ඒ කරගියකට අනන්තත්මාන පුණ්‍ය ගංගා කුසල ගංගාවන්ගේ බලමහිමෙන් මේ මිහි මරණ මත ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා පහළ වෙත්වා ඒ පහළවන් අරිහතුන් වහන්සේලා අතරට ඔබ සිසු දෙනාට මෙතුන්ට වාසනාව ලැබිලා මේ මනසත් භවය තුළ දීම ශ්‍රී ගෞතම සම්බුදු ශාසනය තුළ දීම බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවිසනසී පැමිණ වදාළ නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තිය ඒකාන්තයෙන්ම ඔබ සිරි දිනාටම සාක්ෂාත් වෙත්වා කියලා සාදුකාර දෙල පින් අනුමෝදන් කරන් ඔබ සිරි දිනාටම නිබ්බාන පරම සුඛයෙන් සුගතතර වෙත්වා. හොඳම පිංගුතුනේ මහා සංඝරත්න ඔබ සිරි දිනාටම මෙත්තානි සංසෙන් ආශිර්වාද කරන ඇති සිරි දිනා වන්දනා කරගන්න.
රාග ගින්නෙන් මිදෙත්වා දේශ ගින්නෙන් මිදෙත්වා මෝහගින්නෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන්
සුඛිත තර වෙත්වා රාග ගිනි නිවේවා දේශ ගිනි නිවේවා මෝහ ගිනි නිවේවා නිවන් සැප ලැබේවා නිවන් සැප ලැබේවා නිවන් සැප ලැබේවා තුනුවන්ගේ සූවිසි අනන්ත මහා ගුණ බලෙන් සිළුවක සිළු සත්‍යවම නිබ්බාන පරම සුඛෙන් සුඛිතර වෙත්වා සාදු 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 හොඳයි මෙතනින් එහෙමනම් අද දවසේ දේශනාව පිටකෙන් ආසන් කරමු ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.